ධර්මශාලාවේ දාලා තියෙන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන්ස් දෙක තියෙනවා නේ? ඔය අතේ ගන්න තියෙන. ඕක ඔතන දාන දවසේ අපේ අයිටි එක බාර ස්වාමීන් වහන්සලා මටත් වඩින්න කිව්වා. මාත් වැඩලා බැලුවා ඇයි මේ මෙච්චර මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් දාන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න කියලා. මේ බැලින්නම් තමයි මට තේරුනේ මේ බෝඩ් එකේ ලියන එක දෙයක්වත් පිටිපස්සට පේන්නේ නැහැ නේද කියලා. මට ඒ වෙලාවේ ඔබ ගැන පුදුම හැඟීමක් ආවේ. මේ බෝඩ් එකේ අඳිනේව පේන්නෙත් නැහැ. හැබැයි ඇඳලි වෙලා පේනව නේද කියලා ඇහුවම ඔළුව නන්නත් ඕනේ. තේරෙනව නේද කියලා ඇහුවම මේවට උත්තර දෙන්නත් ඕනේ. ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් ඒකටත් බැනුම් අහන. වැරදිලා වන්න ඉඳ කියොත් ඒකටත් බැනුම් අහන. ඔබ නම් මහ පුදුම පිරිස. මට මතක් වුණා ඒ ධාරණාව. ඉතින් ඔබේ ඒ කැපකිරීම දකිනකොට අපිට හැම වෙලාවෙම මේ කරනවා මදි කියලා හිතෙනවා. ඒ වගේම තේවා දකින ඔබ ඔබේ තියෙන උනන්දුවට සංවේදී ඔබ වගේම පිරිස ඉන්නවා. එයාට ඕනේ ඔබට හැකි තරමින් හැකි උපරිමෙන් අවශ්‍ය පාසුකම් සලසලා දෙන්න. දේ ඔබ වගේම පිරිසක් තමයි මේ ධර්මශාලාව මේ විදිහට සකසලා තියෙන්නේ. මේ අවශ්‍ය කරන ශ්‍රාව්‍ය දෘශ්‍ය පහසුකම් ඒ ඔක්කොම ඔබේ පහසුව සඳහා ඔබට පහසුවෙන් මේ බණ ටික අහගන්න. ඉතින් මට ඒ වෙලාවේ නිකමර හිතුනේ ඇයි මේ පිටිපස්සේ ඉන්න පෙන්වතුන් අපිව දැනුවත් කරේ නැත්තේ කියලා. මම දන්නේ නැහැ ඔබට පේන්නේ නැති බව. අනිත් පාරේ එහෙම වෙනවා නම් කියන්න. නොකියන්න එපා. බඩගෙන ඉන්න එපා. අපිට බඩගෙන ඉන්නවා කියලා කියන්න නැතු. එතන. එතන අපිට කරන්න දෙයක් නැහැ නේද? අපි හරි අකමැතියි ඒකට. ඔබ දුකෙන් ඉන්නවා. ඔබ දුකෙන් ඉන්න බව අපිට කියන්න නැත්තම්. ඔබ පීඩාවට පත් වෙලා ඉන්න මොකක් හරි ප්‍රශ්නයක් ගැන ඔබ අපිට ඒක ගැන කියන්නේ නැහැ. මම අපේ ස්වාමීන් වහන්සේලා නිතර දෙන අවවාදයක් මේ ඔබත් එක්ක කියන්නේ. ඔබ දුක් විඳිනවා අපිට කියන්නේ නැහැ ඔබ දුක් විඳිනවා කියලා. එහෙම කරන්න එපා වෙනස. එතකොට අපිට දැනෙනවා ඔබ අපිට ද්‍රෝහි වුණා වගේ කියලා. මොකද ඔබ අපිට අවස්ථාවක් දීලා තියනවා නම් ඔබ දුකෙන් නිදහස් කරන්න. එහෙනම් ඔබට යුතුයකමක් තියෙනවා ඒ තියෙන ප්‍රශ්න ගැන අපිව දැනුවත් කරන්න. එහෙම නොකිය දුක් විඳින්න එපා කියලා හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් අපි දෙගොල්ලම හිත හදාගෙන ඉමු. නමුත් හිත හදාගන්න කලින් අපිට පොඩි වෙනස්කමක් කළා මොකක් හරි පුළුවන් නම් ඒ අවශ්‍ය කරන පහසුකම් හදාගන්න. අපි ඒක කළේ. ඒ නිසා මම අද කිව්වා කියලා හිතාගන්න. අපි තුම ඔතන වඩ් ලයින් දි රස්නේ කියලා දවල්. අපි තුම ඔතන ඔබ ඉන්න තැන ෆෑන් එක වැඩ කරන්න. සමහරට අපිට ඒක නිචි නැතුව ඇති. සමහර ඔබ ඉන්න තැන ලයිට් එක වැඩ කරන්න. ඔබ ඉන්න තැනට ගොඩක් රස්නේ. ඔබට ආරාමයට ආවහම වතුර ටිකක් හොයාගන්න නැහැ. බොන්න. ඔබ ආරාමයට ආවහම දානේ බෙදාගන්න ගියාම දානේ මදි වෙනවා. මම ඔබට කියන්නේ එකක්වත් නොකිය ඉන්න එපා. මම දන්නවා ඔබ ආරාමයට එන්නේ දාන ගන්න නෙමෙයි කියලා. ඔබ ආරාමයට එන්නේ AC එකක් ඇතුළේ ඉන්නේ නෙමෙයි කියලා මම දන්නවා. නමුත් යම් පින්වත් ත්‍රිසක් ඉන්නවා. එයා හරි සතුටෙන් ඔබට මේ පහසුකම් සලසලා දෙන්නේ. ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඉන්නේ. නමුත් එයා ඒක දන්නේ නැහැ ඔබ කියනකම්. ඔබ ඇවිල්ලා ඉල්ලන්නේ අපිට නිවන් දකින්න උදව් කරන්න කියලා නේද? ඒ නිසා ඒක ලැජ්ජ වෙන්න එපා. අපි හිතන්නේ ආ ඒ බලන්න ඔකේ නෝන ඇවිල්ලා තව බතු තිල්ලනවා. දෙන දේ කාලා ඉන්නේ නැතුව. අපි එහෙම හිතන්නේ නැහැ. ඔබ ගැන එහෙම හිතන්නේ එහෙම හිතුවොත් අපිට පව් සිද්ධ වෙයි. අපි එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා දුක් විඳින්න එපා අපිට කියන්නේ නැතුව. ඔබ මහා සංඝරත්නයේ රැකවරණය ලැබනවා නම් පතනවා නම් මහා සංඝරත්නයේ රැකවරණය ලැබ. තනියෙන් දුක් විඳින්න එපා. අපේ පොඩි දරුවන්ගෙන් අහලා බලන්න. පොඩි ස්වාමීන් වහන්සේලාගේ ඒ කිසිම හාමුදුර නමකට කිසිම පොඩි අනගාරික පුතෙකුට අවසර නැහැ තනියෙන් අඬන. අඬනවා නම් අපිට කියලා ඉන්නවා. මට කියන්න නැතුව අඬනවා වුණොත් මං ගහනවා. මොකද අපිට බාර දුන්නා නම් ඒගොල්ලන්ගේ ජීවිත සුවපත් කරන්න කියලා එහෙනම් අපිට බාර දෙන්න ඕනේ නේද? මේකයි ඔබේ දරුවනේ පින්වතුනි. නැති බැරි කම කර මෙහෙට ගෙනත් දුන්නා නෙමෙයි. ඇහි කනේ තියාගෙන හදපු දරුවෝ බොහොම ආදරෙන්. අපිට ඕනේ ඔබ දුන්නලත් වඩා ආදරයක් දෙන්නේ දරුවන්ට. ඉතින් ඔබටත් ඒ වගේම තමයි. ඔබේ ස්වාමි පුරුෂයාට බිරිඳට ඔබ බලාපොරොත්තු වෙන සතුට දෙන්න බැරි නිසා තමයි ඔබ මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඔබේ අම්මට තාත්තට එයයි බලාපොරොත්තු වෙන සතුට ඔබට දෙන්න බැරි නිසා තමයි ඔබ මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඔබේ දරුවන්ට ඔබ බලාපොරොත්තු වෙන සතුට එයට දෙන්න බැරි නිසා තමයි ඔබේ දරුවන් මෙහෙ ගෙනත් තියෙන්නේ. සමයි. ඒ නිසා නොකිය දුක් විඳින්න බෑ. හරිද? හ්ම්? එළවනවා. ආවනත් හොඳයි. එහෙමනම් ඒ පරම ශ්‍රේෂ්ඨ වූ කරුණා නිධාන වූ අනන්ත ජින වූ අපමහා ලෝතුරු බුදු පියාණන් වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබෙන මේ මහා අති දුර්ලභ අවස්ථාව අපි මොනතරම් වාසනාවන්ත වුණාද කියන කාරණා සිහිපත් කරගෙන ඒ වගේම අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි මේ සංසාරේ ආපු ගමනේ අපි රුදව පදව කරපු නන්නයිරෙන් අපිත් එක්ක සහසම්බන්ධ වෙන සියලු දෙනාට ඒ අවස්ථාව සලසා දෙමු කියන කරුණා සහගත චේතනාවෙන් යුක්තව එයාටත් මේ ස්ථානවලට ආරාධනා කළා. ඒ වගේම අපේ අතින් යම් වැරදි අඩුපාඩු වුණා නම් පින්වතුනි ආරයන් වහන්සලා කෙරෙහි නොදැනුවත්කමට ඒ ආරිපවාද කමා කරගෙන ඒ වගේම සුපුරුදු පරිදි ඔබ තුන්සිත පහදවාගෙන බොහොම සතුටු සිතින් කරගත්ත පිනක් දහමක් මේ මොහොතේ මතක් කරගන්න අපි ඒව අදිෂ්ඨාන කරලා අද දවසේ දේශනාව මෙතකින් ආරම්භ කරමු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
හොඳයි පින්වතුනි, එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ, මල් ගිනාපින්ට ආරාධනා කරන මොහොතේ ඔබ සීල දනාම හිතින් ඒ සෑම සීල දනාම සිහිපත් කරගෙන මහා මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ සීල දනාටම හිතසුව සැලසේවා කියන අදිෂ්ඨානයෙන් ඒ හැමෝටම මේ ස්ථානවලට එනට කියලා ආරාධනා කරනවා.
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා
හොඳයි එහෙමනම් සීල දනම මම මේ කියන ආකාරයට මොහොතක් කල්පනා කරගෙන අනාදිමත් සංසාරේ කාපු ගමනේ අපේ අතින් සිදුවෙච්ච ආරිපාද කමා කරගන්න තියෙනතුනි අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මේන ගමන තුල මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගපලලාදී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවී ඇතනම් ඒ උත්තරීතරාරයන් වහන්සේලා මහ කිරිපතල දයානුකම්පාවෙන්ම මාහට දසදහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා. අදයි පින්වතුනි හිමනම් ඔබ සීල දනාම සිහිපත් කරගන්න මහත් වූ ශ්‍රද්ධාසිතින් යුක්තව මහත් වූ අදිෂ්ඨානයෙන් යුක්ත කොහොම හරි මන් නිවන කරගන්නවා කියන චේතනාවෙන් කරගත්ත පුණ්‍ය කටයුත්තක් පානපත්තු කළා මලක් පූජ කළා ගිලම්පසක් පූජ කරගෙන ත්‍රිවිධ රත්නයට අපපස්ථාන කර කියාගෙන ඒ කරගත්තා වූ මොනෑම හෝ පුණ්‍ය කර්මයක් මේ මොහොතේ හිතේ නගාගෙන එයින් නැගුණා වූ චිත්ත ප්‍රීතිය එයින් නැගෙනා වූ පුණ්‍ය ශක්තිය අනුභවෙන් ඒ වගේම මේ සසරක් පුරාට ඔබ කර ගියා ගත යම්තාක් පුණ්‍ය ශක්තියක් ඇතනම් ඒ අනුභවයෙන් ඔබ සියලු දෙනාටම මේ ධම්සපා මණ්ඩපයේ තුලදීම දහසක් නම් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්ට හේතු වාසනා සකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන් ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටාය නම් පිරිසක් ඇතනම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාරයක් දීලා අදිෂ්ඨාන කළා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අපි දැන් සූදානම් වෙමු. ඔබ හොඳ වෙන්න හොඳ වෙන්න නරක මිනිස්සුන්ට නැති ප්‍රශ්නයක් ඔබට මතුවෙන්න පටන් ගන්නවා. ඇත්තට නරක මිනිස්සු කියලා જાතියක් නැහැ. නමුත් අපි ගමකෝ නිතර දෙවේලේ නරක අදහස් බහින සිත් නරක මිනිස්සු කියලා දැනට. නරක මිනිස්සු ඉන්නවද නැද්ද කියලා ඔබම දන්නවනේ. ඔබේ අතීතය ගැන කල්පනා කරලා බලුවම නේද? ඇත්තටම ඔබ ඉස්සරට වඩා දාහින් සම්පතක් නෙමෙයිද? ඉස්සරට වඩා ඔබ කොච්චර වෙනස්ද? මම මේ කියන්නේ අදී වෙනසක් නෙමෙයි. මීට අවුරුදු 3කට කලින් ඔබ කොච්චර වෙනස්ද ඊට අවුරුදු 10කට කලින් හිටපු කෙනාට වඩා? ඇත්තටම කියන්නේ ඔබ දැන් සුදු මිනිස්සු. සුදෝ සුදු වීගෙන යන ගමන් ඉන්නේ. එහෙම නැත්නම් අවර්ණ වීගෙන යන ගමන් ඉන්නේ. පාටක් නැහැ යයිගේ. ඔන්න ඔය සුදු මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. කළු මිනිස්සුන්ට නැති. ඒ තමයි තමන් කරපු දේවල් හිතට වද දෙන එක. මේකට අපි කියනවා පශ්චාත්තාපය කියලා. තමන් කරපු වැරදි. මම මේ කියන්නේ ගොඩාක් අතීතයේ කරපු වැරදි නෙමෙයි. සමහර ඒවා දැන් ඔබට අමතක කරලා තියෙනවා. මේ ඊයේ පෙරේද වෙච්ච දේවල්. ඊයේ පොඩක් හේන්ති ගියා නะ. කාත් එක්ක හිතකට නොගැලපෙන නොසුදුසු අදහසක් බැස්සන. ඔබ දැන් මේනකොට මං හිතනවා ගොඩ පිරිසකට ඇත්තටම තරහ කියන එක හොඳට අඳුන ගන්න පුළුවන් ඇති. තවත් පිරිසක් ඇති තියෙනතුනේ. පංචකාමයේ පව දැන් Tamanට අහු වෙනවා. ඉස්සර ඒව අහු වුණේ නැහැ. ඉස්සර බොහොම සාමාන්‍ය දේවල් බාරපත් වෙලා තිබ්බේ. පංචකාමය නැතු කොහොම ජීවත් වෙන්නේ? ඔන්න ඔය මට්ටමින් හිටපු ඔබ අද සමහරක් හිටපු වෙනතුනේ. මම මේ මට හිතන විදිහ මම කියන්නේ අද ඔබට කෑමක් හදි ඒක ටිකක් විශේෂයෙන් රහයි කියලා හරි හිතුණා. සමහරට ඔබට ඒකත් ටිකක් හිතට හොඳ මදි ඇති. එහෙනම් කේන්ති යන්නේ ගැන කවර කතාවක්ද? අද ඔබේ දරුවොත් එක්ක ඔබ කටයුතු කරද්දී තියෙනතුනේ මේ දරුවෝ කියන ටිකක් කියන දේ අහන්න නැත්තම් දරුවොත් එක්ක පොඩ්ඩක් කේන්තියක් ආවොත් සමහරට ඔබට හිතට ඒක හරියට වද දෙනවා ඇති. නැද්ද මං කියන්නේ? එහෙම නැද්ද? දැන් නැත්තම් කේන්ති යන්නේ නැද්ද දැන්? එන හරි කපලයින් කරාද? දන්නේ නැ නාගාමි පිරිසකට දන්නේ නැ කතා කරා. ඒ වගේම ඔබට නිකමට හරි හිතුනොත් එහෙම අරයට වඩා මං හොඳයි නේ. ඒගොල්ලෝ වගේ නෙමෙයි අපි. අපි හරි හොඳ මිනිස්සු නේ. අපි සිල්වත් ගුණවත් නේ. ඒගොල්ලෝ වගේ නෙමෙයි. ඒගොල්ලෝ පහත් මිනිස්සු නේ. එහෙම නැත්නම් අපිට අරයට වඩා තියෙනවනේ. අපිට ඒගොල්ලන් තරම් නැහනේ. ඔයාදී වශයෙන් පින්වතුනේ තමන්ව තව කෙනෙක්ට සාපේක්ෂව මැනගන්න ක්‍රමවේදයක් ඔන්නෝම හිතට නැගිලා ආවොත් මට විශ්වාසයක් තියෙනවා දැන් ඔබට ඒව ටිකක් නුරුස්සනවා කියලා. ඔබ කැමති නැහැ ඔබට එහෙම හිතනවට. හරිද? ඔබ ඇත්තටම කේන් තියනවට කැමති නැහැ නේද? ඉස්සර නම් ඔහොම නෙමෙයි. ඉස්සර කේන් තියන එක පිළිබඳව ඔබට ආභරණයක් නෙමෙයිද? අපේ මහත්තුරු එහෙම සමහර මහතුරු මෙතන ඉන්නවා ඇති. කියන්න බෑ නෝන්ලත් ඇති එහෙම. තාත්තා මීක්සත් දැන් නැහැ ගෙදර. මොකද තාත්තගේ තාත්තා ඉන්නවා ගෙදර. කවුද? දරුවන්ගේ අම්මා. හ්ම්. එහෙම ගෙවලුත් ඇති. නමුත් ඉස්සර පින්විතරි පොඩ්ඩක් මතක් කරලා බලන්න සමහරට ඔබට කේන්ති යන එක ඔබ ආභරණයක් කරගෙන හිටියේ. කවුරුරි මට මොන හරි කියන් આવත් එහෙනම් මම කටපියන් ඉන්නේ නේද? කවුරු කියලා හිතන්නේ? මං කටපියන් ඉන්නේ. එයා මට මොන හරි කියන් આવත් එහෙනම් මං ඔකට කියලා දෙන හොඳ පාඩම. එයා දන්නේ නැම? දන්නේ නැම? ආ ඔබට පුරුදු වෙන්නේ. අර මගේ මොකද එක අවශ්‍ය ගන්න එපා කියලා තියෙනව නේද? මොකද? මොකද? යකා. ගෙන් හැම ගෙදරකම යකෙක් ඉන්නව නේද මේක ඉතින් හැංගිලා. ඉස්සර මතක් කරලා බලන්න පින්වතුනි, ඔබට කේන්තියනක ඔබට ආභරණයක් වෙලා තිබ්බේ නැද්ද කියලා. මම දැකලා තියෙන හැම සමහර තාත්තලා. ඒගොල්ලෝ හරි උජාරුවෙන් ඉන්නේ පින්වතුනි. ඒගොල්ලොන්ගේ ගෙදර ඉන්න සමහරට නෝනලා, සමහර දරුවෝ, අහල පහල අය, එයාත් එක්ක වැඩිය කතා කරන්න හැම වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන් හිතට ඒක හරි ගැම්මක්. හරි උජාරුවෙන් හරි ආඩම්බරෙන් ඉන්නේ එක් ගැන. මං සිංහෙක් වගේ මිනිස්සෙක්. අපේ ගෙදර හැමෝම මට බයයි. මාත් එක්ක කවුරුත් එහෙම වැඩිය කට ගහන් ඉන්නේ නැහැ. මං වචනයක් කිව්වොත් අපේ ගෙදර ආයේක තමයි. ආ, ඒකෙන් එහා යන්න කවුරුත් නැහැ අපේ ගෙදර. ඔන්න ඔහොම කියන්නේ නැති පින්වතුන් ඉස්සර ඔබ. ඔයගේ දේවල් ඔය කටවලින් පිට වෙන්නේ නැති ඕන තරම්. නමුත් අද තියෙන ඔබට යන්තම් හරි හිතට කේන්තියක් ආවොත්, සමහර ඔබට අසාධාරණයක් වෙලා ඔබ නොකරපු වැරද්දකට කවුරු ඔබට චෝදනා කළා, ඒත් ඔබට හිතට ආවොත් නිකන් කේන්තියක්, අමනාපයක් ඒ කෙනා කෙරෙහි, අද ඔබට ඒක ටිකක් හොඳ මදි කියලා හිතෙන නැති. ඔන්නෝම හිතෙන නිසා පින්වතුනි, විවිධ අවස්ථාවල ඔබ දවස ගත කරද්දී ඔබට ඒක මතක් වෙන නැති. මොකද පබ්බජිතයා විසින් නිරන්තරයෙන් සිහිපත් කර යුතු කාරණා තියෙනවානේ. පැවිද්දා හෙවත් මේ විදි පහ කරගන්න උනන්දුවෙන් කටයුතු කරන ඔබත් අපිත් සීලු දෙනත්. ඔන්න ඔය වෙලාවට පින්වතුන් ඔබට මතක් කළේ නැති ඔබ ඒ දවසේ කරපු දේවල්. දැන් අපිට ගුරු ස්වාමීන් වහන්සේ නිතර කියන දෙයක් තමයි ඔබ හසල සතපෙන්න යන කලින් එදා දවස ගත කරේ කොහොමද කියලා උදේ ඉඳන් හවස වෙනකම් මතක් කරලා බලන්න කියලා. කාත් එක්කද මොනවද කතා කරේ, මොනවද කොහොමද කටයුතු කරේ, මොනවද කරපු දේවල්, කියපු දේවල්, ඒ වලින් මොනවද සුදුසු දේවල්, නුසුදුසු දේවල්. ඔබේ කරන කරන්න නැත්නම් කරන්න ඕන. මේ තමයි පින්වතුනි නිවනට යන උතුමෝ ඒ ගමනේ සාර්ථක වෙන්න ඉස්සරහට යන්න කරන දේවල්. ඉතින් අපි හැම වෙලාවෙම කරන්න ඕනේ අපේ ගුරුවරු කරන දේවල් පුළුවන් තරම් අපේ ජීවිත වලට එකතු කරගෙන අපිත් ඒවා කරන්න පුළුවන් තරම්. සමහර වෙලාවෙ හිතට පීඩාවල් එනවා ඇති. ඔබට දෙයකට කැමති කියලා හිතෙනවා. නැත්නම් කවුරු කෙනෙක් ඔබට යමක් කරන්න කියනවා. නමුත් ඔබ ඒක කරන්න කැමති නැහැ. කරන්න කැමති නැති නිසා දැන් ඔබ උත්සාහ කරනවා ඒ දේ නොකර ඉන්න. දැන් අපි හිතමු උදාහරණයක් ඇරෙට ඔබට කියනවා කඩේට ගිහලා බඩු ටිකක් අරන් එන්න කියලා. වැස්සත් එක්ක යන්නත් කම්මැලි වගේ. උදේ පාන්දර සීතලයි. දැන් ඔබේ හිත කැමති නැහැ මේ වැඩේ කරන්න. ඔන්න ඔයාලාට පින්දුන ඔබට දැනෙනවා හිත ඇතුලෙන් එකක් එනවා. එකක් තමයි ඔබ ඔබේ අකමැත්ත. දැන් ඔබ මේක කරන්න මැලි වෙනවා. දැන් ඔබ කැමති නැහැ මේ වැඩේ කරන්න. තව එකක් එනවා ඔබේ හිත ඇතුලෙන්. ඔබ මේ අහගත්ත දහම. මොකද ওই දෙක දැන් සටනක ඉන්නේ. ඔබේ යථා ස්වභාවයයි ඔබ අවබෝධ කරගත්ත දහමයි. ඔන්න ওই දෙක නිරන්තරයෙන් සටනක ඉන්නේ ඔබ තුල. ඒ නිසා තමයි ඔබට සේක කියන නමින් කතා කරන්නේ. කාර්ය සේක කියන්නේ හික්මන අයට ශික්ෂණයේ යෙදෙන හේන් සේක වෙනවා. හික්මලා ඉවරුණාට පස්සේ අසේක. රහතන් වහන්සේට කියනවා අසේක කියලා. උන්වහන්සේ හික්මලා ඉවරයි. ඒ කියන්නේ උන්වහන්සේ ට්‍රේන් වෙලා ඉවරයි. ඔය යන්නේ පින්න ඔබේ ට්‍රේනින් පීරියඩ් එක. පිළිගන්නවද ඒක? ඔබේ ට්‍රේනින් පීරියඩ් එක ඔයන්නේ කියලා. ඒකන ඔබ සොල්දාදුව පින්නතුනි. ඇත්තටම ගුරු ස්වාමීන් වහන්සේ කී සති දේශනාවක් මතක් කරේ. අනෙක් යුද්ධ එකක්වත් කළ වැඩක් නැහැ. මොකද කොච්චර කරත් පින්නතුනි දැන් LTT එක පැරද්දුවල්ුනේ. ඉවරද දැන්? ආයෙ තව කාලෙකින් ආයෙයි. ඒ හැටි. මොකද ඔය යුද්ධ ඉවර කළා ඉවර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. නමුත් ඔබ ඔය කරන යුද්ධයේ තියෙන ඔබ වීරයෝ බවට පත් වෙන හේතුව එදා මම මතකයි ගුරු ස්වාමීන් වහන්සේ දේශනාවේ සඳහන් කරේ ඔබ මේ යුද්ධය කරනවා කියලා හිතාගත්තත් ඔබ ඒයින්ම වීරයෙක් බවට පත් වෙනවා. මොකද මේ යුද්ධය කළා ඉවරයක් කරන්න පුළුවන් යුද්ධයක්. මේ යුද්ධය කළා ඉවර වෙච්ච ආයත පින්වතුන් දෙවිවරු පවා ආවිල්ලා වන්දනා කරනවා. මොකද මේක කළා ඉවර කරන්න පුළුවන් යුද්ධයක් නිසා. මේ යුද්ධයේ තියෙන තමන් එක්ක කාත් එක්කවත් නෙමෙයි. ඒ නිසා මේ යුද්ධේ කාටවත් ගහන්න දෙයක් නැහැ. කාගත් අඬු දඬු කඩන්න දෙයක් නැහැ. මේ යුද්ධය කරන අය ගොඩක් වෙලාට තනියෙන් ඉන්නේ. හැබැයි එළියට පේන්නේ මොකුත් නැහැ වගේ ප්‍රශ්න. හැබැයි ඇතුලේ යුද්ධේ මහා සටනක්. ඔබ නිරන්තරයෙන් දවස ගත කරනකොට ඔබට ඔය යුද්ධය තියෙන අවස්ථා මොන ගැහෙයි. හරිනම් බින්දුන ඔබ පැය 24ම යුද්ධය කරන්න ඕනේ. සැතපෙන වෙලාව නැත්තම් නිදා ගන්න වෙලාව අයින් කරමුකෝ. පැය 6ක් නිදා ගන්න දැම්මොත් ඔබ පැය 18ක් තිස්සේ බින්දුන හරිනම් ඔය යුද්ධය කරන්න ඕනේ. ඒකයි ගුරුහාමුදුර එදා කිව්වේ සාමාන්‍ය සෙබලෙක් නම් බින්දුනේ යුද පිටියට වැදිලා එයා ෆයිට් කරන වෙලාවක් තියෙනවා, රෙස්ට් කරන වෙලාවක් තියෙනවා. රෙස්ට් කරන වෙලාව එයා ෆයිට් කරන්නේ නැහැ. ඒ වෙලාවක රෙස්ටිං වෙලාව නේ. නමුත් ඔබ හිතනවාද මට එහෙම රෙස්ට් කරන වෙලාවක් තියෙනවා කියලා. අපේ මේ ස්වාමීන් වහන්සේ රෙස් කරන වෙලාවක් තියෙනවද? එහෙම වෙලාවක් නැහැ. අයෝනසෝ මනසිකාරයෙන් ඉන්න හැම වෙලාවකම පින්ගින් සතුට දිනනවා. ඒ නිසා ඇහැරලා ඉන්නේ කොයි වෙලාවෙද පින්ගින්? ආන් ඒ හැම වෙලාවකම යෝනසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. නැත්තම් ඒ හැම වෙලාවකම සතුට දිනනවා. සතුට දිනන්න දිනන්න පින්ගුතුනි අපි මේ යුද්ධේ පරදිනවා. දැන් මම මේ කියන්න හදන්නේ ඔබටත් ওই විදිහට දැනෙන අවස්ථා ඇති. ඔබ මේ මග වඩන්න වඩන්න පින්දුන ඔබ සංවේදී වෙනව ගොඩාක්. ඔබ ගොඩාක් සංවේදී වෙන ඔබේ හිතේ මේ නැගෙන ක්ලේශ සම්බන්ධයෙන්. අද සමහරට පිට ඔබට ওই ගත කරන දවසක් තුල අවස්ථාවල් 3-4ක් වගේ දැනෙනවා ඇති. සමහරට 10ක් විතර දැනෙනවා ඇති. ඔබට කේන්ති කිප අවස්ථාවක්, හිතට රාගයක් නැගිච්ච අවස්ථාවක්, හිත මාන්නකාරකමකට පත්වෙච්ච අවස්ථාවක්, ඔන්නෝම ඔබට සමහරට අතේ ගණන් කරන්න පුළුවන් තරම් අවස්ථාවල් දැනෙනවා ඇති. ඔබ මේ මග වඩන්න වඩන්න පින්වතුනි ඔබට එහෙම ගණන් කරගන්න බැරි වෙනවා. මොකද ඔබට තේරුම් යනවා පින්වතුනි හිතක් හිතක් ගානේ කෙලෙස් නැගෙනවා කියලා. තනි හිත කියන එක කොහොමත් ගෝචර වෙන්නේ නැහැ. ඒක රතාගත ගෝචර ඥානයක්. නමුත් ඔබට තේරුම් යනවා පින්වතුනි මේ නිකන් ප්‍රශ්නයක් නැතුව ඉන්න වෙලාවෙත් හිත අයෝනිසෝ මනස්කාරයෙන් නම් දුවන්නේ. ආන් ඒ වෙලාවෙත් මේ හිතේ ජාති හට ගන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් හිතේ දුක හට ගන්නවා කියලා. මම මේ කතා කරන්නේ අර ඝනව අහු වෙන දේවල්. ඔබට හිතෙන අවස්ථා ගැන ඔබ ගත කරන දවස තුල ඇයි මං එහෙම කරේ? මං වයි කෙනෙක්ට ඒක තරම් නැහැ. ඇයි මං එහෙම ඊ කතා කරේ? ඊයේ අම්මා මට ඒ වැඩේ කරන්න කිව්වලා මට කේන්ති ගියානේ. මං අම්මත් එක්ක කේන්ති ගත්තානේ. මට හරි ලැජ්ජයි එහෙම හිතෙච්ච එක ගැන. නැත්නම් ඔබේ හිතේ කාමයක් නැගුණා. පංචකාමයෙන්. මොකක් හරි වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ කේක් කෑල්ලක් කෑවා ඔබට කේක් කෑල්ල රහයි කියලා හිතුණා. තව කෑල්ලක් කපා ගන්න ඕන කන්න ඕන කියලා හිතුණා. සමහර ඔබට ඕනේ නැහැ. නමුත් ඔබ ගිහිල්ලා ඒක කරා. ඒ වෙලාවට ඔබට දැනෙන්නේ නැද්ද දෙපැත්තකට ඔබ ආදෙනා වගේ? ඔබට ඕන කන්න ටික දුන්නා. ඊට පස්සේ සමහර දව පින්ඩ පාදේ හරි සමහරට ඒ අවස්ථාව එහෙම එනවා ඇති. දන්නේ නැහැ. අපි දුන්න මොන හරි ඔබ කන්න කැමති කෑමක් තියෙනවා කියලා. මොනවද ආරම්භ දෙන්නේ සමන්? වට්ටක්ක. අපි ඔබ වට්ටක්ක වලට කැමති නම් අපි දුන්න හැන්දයි කියලා බෙදන්නේ. හැන්දක් ඇති ඔබට. නමුත් ඔබ වට්ටක්ක වලට කැමති නම් දැන් ඔන්න ඔබ අර ඇක්සලරේටර් එක පාගන ඉස්සරහට යන්න. නමුත් හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා තියෙනවා. යන්න දෙන්නේ නැහනේ. යන්නත් ඕන යන්නත් බෑ. නැද්ද එහෙම අවස්ථාවක්? තියෙනවා. කඩේකට ගියහම මොන හරි බඩුවක් ගන්න. සමහර ඔබ යනවා මොකක් හරි ඇඳුමක් ගන්න. නමුත් ඊට පස්සේ ඔබට මොකක් ඊට වඩා මොකක් හරි ලස්සන ඇඳුමක් දකිනවා. ඔබ හොඳටම දන්නවා ඔබට ඇඳුම ඕනේ නැති බව. නමුත් ඔබේ ඇහැ ගැටලා තියෙන දැන් එක ඔබට හරි ඒක ලස්සනයි කියලා හිතෙනවා. දැන් ඔබ දන්නවා දැන් ඔබ මේ කඩේට ආවේ වෙන එකක් ගන්න. නමුත් දැන් ඔබ මේ වෙන එකක් ගාව හිර වෙලා ඉන්නේ. දැන් ඔබට ඉස්සරහට යන්නත් ඕනේ. හැබැයි හෑන්ඩ් බ්‍රේක් ඇදලා. අහුවෙලා නැද්ද එහෙම අවස්ථාව? සමහර කේන්ති යන අවස්ථාවත් එහෙම ඇති. ඔබ දන්නවා දැන් මම පොර කේන්ති ගිහිල්ලා ඉන්නේ මේ වෙලාවෙ මොකක් කියන්න හොඳ නැහැ. ඔබ උත්සාහ කරනවා දැන් මුකුත් නොකිය ඉන්න. හැබැයි කියවෙනවා. නැද්ද? මොකක් හරි එක වචනයක් හරි කියලා යන්න ඕනේ. නැත්තම් නිකන් කසනවා වගේ. නේ? නැද්ද? හරි අමාරු නේද ඒ වගේ අවස්ථා? දැන් ඔබට මතක් වෙනවා ගුරු හාඳුර කියලා තිනවා වසලෙක් වෙන්න එපා කියලා. මොකක්ද දැන් මම මේ කරන්න හදන්නේ? මේ හරි වැරදි හරි කැතයි මම මේ කරන්න යන වැඩේ. මම කොහොමද මේ මනුස්සර මේ දොස් කියන්නේ? මට ඇයි මෙයාගේ ගුණේ පේන්නේ නැත්තේ? හා? ඇයි මට මෙයාගේ ගුණේ පේන්නේ නැත්තේ? මේ මේ මනුස්සයා මෙච්චර හොඳ කළා, මේ පොඩි වැරද්දක් මේ කරලා තින්නේ, මට දැන් ඒක ඒක ගැන කතා කරන්න හිතෙනවද? නෑ නෑ මම කතා කරන්නේ නෑ. නෑ මම එයාට මුකුත්ම කියන්නේ නෑ. මං ඊට වාර මුකුත් කියන්නේ නෑනේ. එහෙම හරි කියනවා. ඇයි නැත්තම් පින්නේ ඔබට එතනින් යන්න බෑ. අර හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා තියෙනවා. බලන්න ඔන්න ඔයගේ අවස්ථාවෙන් ඔබේ ජීවිතේ ඇති. අංක එක. ඔබ ඔයගේ අවස්ථාව ගැන සතුට වෙන්න. සමහරවිට. පින්නේ ඔබ හොඳ සොල්දාදුවෙක් නම් හතුරෙක් දැක්කම බය වෙන්න එපා. ලැජ්ජ වෙන්නත් එපා. මම ඔබට කියලා දෙන්න උත්සාහ කරන්න බෙදන්නේ පොසිටිව් මයින්ඩ් සෙට් එක. කෙලෙස් සමුවේ කොහොමද ෆයිට් කරන්න කියලා. අපි බය වෙන්න ඕනේ කෙලෙස් වලට නෙමෙයි. අපි බය වෙන්න ඕනේ කෙලෙස් සමුවේ කරන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම්. තථාගතයන් වහන්සේගේ පිළිසරණ ලැබපු අපි බය වෙන්න ඕනේ. සද්ධර්මයේ පිහිට ලැබලා තියෙන අපි පින්වතුනි බය වෙන්න ඕනේ නැහැ. මහා සංඝරත්නයේ රකවරණය අර තියෙන අපි බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා කෙලෙස් සම මොකද්ද කරන්න ඕන කියලා. ඔබට තනියෙන් ඉස්සෙන ගන්න බැරි ප්‍රශ්න නෙමෙයිද ඔබ ආරාමයට ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඇවිල්ලා අපේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක මුණ ගැහිලා කතා කරගන්නේ? ඔබට බය වෙන හේතුවක් තියෙනවද? බය වෙන කාර්යයක් තියෙනවද? නැහැ. හොඳට මම මේ කියන කාරණා ඔලුවට ගන්න පින්නතුනි. ඔබ දවස ගත කරගෙන යන වෙලාවට ඔබේ හිතට එන විවිධාකාරයේ කෙලෙස් ඇති. ලොකු ඒවා, පොඩි ඒවා, ඔබට කලින් ඇවිල්ලා තියෙන ඒවා, මීට කලින් ඇවිල්ලා නැති ඒවා. ඒවත් එයි ඉස්සරහට. ඒ කියන්නේ ඒවා මේ කවදාකවත් ආවේ නැතුව නෙමෙයි. ආවා. නමුත් ඒවා එදා ඔබ කෙලෙස් කියලා දැක්කේ නැහැ. අම්මෙක්ට තමන්ගේ දරුවා ගැන තියෙන සෙනෙහස, තමන්ගේ දරුවා විශේෂයි කියලා දැනෙන එක ක්ලේශයක් කියලා ඔබ ඉස්සෙල්ලා හිතන් හිටියේ නැහැ නේද? නමුත් අද ඔබට පින්වදින ඔබේ දරුවා වෙන් වෙලා පේන එක පවා ඔබට තේරුම් ගිහිලා තියෙනවා ක්ලේශයක් කියලා. ඔබේ දරුවා අනෙක් දරුවන්ට වඩා විශේෂයි කියලා ඔබට හැඟෙන එක ඔබට අද පේනවා පින්වදින ක්ලේශයක් කියලා. නමුත් ඉස්සර ඔබට එහෙම හැඳුන්නේ නැහැ. ඔය එකක්වත් හමුවේ ඔබ බය වෙන්න එපා. සොල්දාදුව කියලා කියන්නේ පින්වතුනි හතුරෙක් දැක්කම බය වෙන පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ හරි කැමති හතුරු දකින්න. ඔබ මං වගේ මගවඩන කෙනෙක් නම් මම ඔබට ආරාධනා කරනවා කෙලෙස් හතුරන්ව දැක්කම ඔබ සතුටු වෙන්න. අද ජයපැන් බොන්න පුළුවන් දවසක් කියලා. අද හොඳ දවසක්. නැත්තම් පින්නේ ඔබ සොල්දාදුවෙක් නම් හතුරොත් නැත්තම් ඒ දවසේ හරි මුස්පේන්තු දවසක් නේ. එදා දවසේ මුකුත් කරලත් නැහැ. හැබැයි බත් කෑවා. නේ? බත් කෑවා. මේ හිතලා බලන්නකො. ඔබ මහත් වූ ශ්‍රද්ධාවෙන් දානමාන අපපස්ථාන කරනවා. මහා සංඝරත්නයට දානේ පූජා කරනවා. අපි පින්දපාතේ වැඩලා ඔබෙන් දාන ලැබාගෙන තථාගතයන් වහන්සේ ඉස්සරහා ගිහිල්ලා පාත්‍ර තැන්පත් කළා. උන්වහන්සේ අවසර ගන්නවා ස්වාමීනි මේ යුද්ධෙට දුන්න බත වළඳන්න මට අවසර දෙනසේක්වා කියලා. එහෙම ලබා ගන්න බත වළඳලා පින්දුනේ දවසම ගත වෙන එක එකෙක්වත් අහුවෙන්නේ නැහැ ක්ලෙස්. එක කෙලෙස් හතුරෙක්වත් අහුවෙන්නේ නැහැ. මං කියන්නේ අපරාධේ මං බත් වළඳුවේ කියලා මට හිතෙනවා එදාට. ඒ නිසා මම ඔබට මේ උත්සාහ කරන්න පින්නේ තේරුම් කරලා දෙන්න. ඔබට කෙලෙස් දැනෙනකොට ඔබ සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන. අයවනම් මම කියන එක හැමෝටම. ඔබේ හිතේ ඔබට කෙලෙස් දැනෙද්දී ඔබ සතුටු වෙන්න පටන් ගන්න. දුක් වෙන්න එපා. ඔබ දුක් වෙන්න ඕනේ පින්තුනේ කෙලෙස් එක්ක කරන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැත්නම්. නමුත් ඔබ එහෙම නෙමෙයි නේද? මොකද අපිට මේ යුද්ධේ දිනන්න නම් පින්තුනේ කෙලෙස් හතුරු හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. සමූල ඝාතනය කරන්න ඕන. එකෙක්වත් ඉතුරු කරන්නේ නැතුව. එකෙක්වත් ඉතුරු කරන්නේ නැති වෙනනම් පින්තුනේ ඉන්න අන්තිම එකත් අහු වෙන්න ඕනේ. ඒ නිසා ඔබ යම් දවසක පින්තුනේ ජීවිතේ ගත කරගෙන යද්දී අපි කියමු හෙට අද හවසට අද දවල්ට ඔබ පින්ඩපාතේ ගන්න චාරිකාවේ යෙදෙන අතරවාරේ කාට හරි ඔබේ කකුල පෑගෙන. ඔබේ කකුල පෑගෙන කාට හරි. නැත්නම් කවුරු ඉස්සරහින් එක්කන අඩිය තියද්දී එතන මඩ වතුර ඔබේ ඇඟට විසිකෙනවා. දොබ ඇඳන් ඇවිල්ලා තියෙන සුදු ඇඳුම. හරි? දැන් මොකද වෙන්නේ? මඩ. දැන් හිතර මොකක්ද දැනේ? සියුම්බ. පොඩි ගැටිල්ලක් යනවනේ. ඔබට සමහරට මුලින්ම හිතේ අයියෝ. ඇයි මට ඒකෙන්ද කියේ? මං කියන්නේ එහෙම හිතන්න එපා. යස්, කේන්ද කියා. අන්න වුණ මොකද මෙච්චරලා පින්දුනේ ඒක හැංගිලා නේද හිටියේ මම මේ ඔබට කියන්නේ මම මගවරණ හැටි මට හරි සතුටුයි මගේ හිතේ කෙලෙස් අහුවෙද්දී මොකද මම දන්නවා පින්දුනේ මේක දිනන්නේ එක්කෙනයි කියලා මේ යුද්ධ දිනන්නේ එක්කෙනයි මං හොඳටම දන්නවා පින්දුනේ කවදාකවත් ක්ලේශය දිනන්නේ නැහැ කියලා. දිනන්නේ මම්මයි කියලා මම දන්නවා. ආන් ඒ නිසා ඒකුන් ඉන්න තරමක් අහු කරගන්න එක තමයි මම කැමති. ඒ නිසා ඔබට ඒ ක්ලේශය අහු වුණාම පින්දුර ඔබ සතුටු වෙන්න. නැත්තම් වෙන්නේ පින්දුර ඔබ අමුතු පීඩාවකටපත් වෙන හිත ඇතුලෙන්. ඊට පස්සේ ඔබ හිතා ගන්න පටන් ගන්නව නෑ ඔබට එහෙම නැහැ කියලා. දැන් ඔබ හිතා ගන්න නෑ මට ඒ කේන්ති නෙමෙයි නේ කි. ඒක කාය විඤ්ඤාප්තියක්. ඈ ඒක විපාකයක්. ඒ කේන්ති යන එකක් දැන් විපාක වෙලා ඊට පස්සේ. එහෙම හිතෙන්න පටන් ගන්නවා. මේ බුදුහාඳුනත් කියලා තියෙන මෝග පුරුෂයා කියලා. මේ බුදුහාමුදුරන්ටත් කේන්ති යන්නේ නැතුව මොග පුරුෂයා කියන්න පුළුවන් නෑ. ඉතින් මට මේ ඉස්සරහින් එකට යකෝ මොඩේ මොකෝ මඩ හිසි කරේ කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. නෑ, එහෙම හිතන්න පටන් ගන්නවා එක එක විදිහට. ඕව වට අහු වෙන්න එපා. ඔය ඔබ එහෙම හිත හදා ගන්න හදන්නේ ඔබ කැමති නැති නිසා ක්ලේශය අහු වෙච්ච එකට. මං කියන ඔබ යුද්ධ කරන සෙබලෙක් නම් පින්විතනේ ඔය හතුරව අහු වුණාම ඔබ හරිනම් සමරන්න ඕනේද? බෙල්ලෙන් අල්ලන් එක්කන් යන්න පින්විතනේ. මෙහෙවර කියලා. බෝ හැම වෙනකන් තමයි මම බලන් හිටියේ කියලා. එතකොට බලන්න ඔබට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද කියලා. මොකද ඔබට කෙලෙස් අහු වෙන්න පින්වතුනි ඔබ සතුට වෙනවා. ඒ වගේම ඔබ කෙලෙස් නිරුද්ධ කරන්න ඔබ નિરાයාසෙන් සතුටටපත් වෙනවා. දැන් කොහොම කරත් සතුටු වෙන්නේ නේද? ඒකනේ. මොකද කෙලෙස් අහුවෙලා ඒ කෙලෙස් එක ෆයිට් කරද්දී ඔබ හිත ඇතුලෙන් නිදහස් වෙනවා. අනිච්ච දුක් අනත දාද්දී ඒ කෙලෙස් පහවෙවි යද්දී පින්වදින හිත නිදහස් වෙනවා. හිත සැහැල්ලු වෙනවා. ආන් ඒ සැහැල්ලු ඔබට කොහොමත් හම්බෙන එක. ඒක ගැන ආයේ ඔබට අමතෙන් හිතන්න දෙයක් නැහැ. ඔබ කොහොමත් නිදහස් වෙනවා. නැවත ඊට අමතරව අර ඔබට අහුවෙන කෙලෙස් සතුට ගැන. ඔබ හිතට පීඩාවක් ගන්න නැත්තම් ඔබ සතුටටපත් වෙනව නම් ඒ ගැන. දැන් ඔබ දෙවෙලේම සතුටෙන් ඉන්නේ මතක තියාගන්න පිළි නිවන වැඩෙන්නේ ප්‍රසාද හිතේ. හිතේ ප්‍රසාදේ නැත්තම් නිවන වැඩෙන්නේ නැහැ. ඒකම අපේ පටන් ගන්නු කි මේ සුදු මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ වැරද්ද විතර දකින මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් මම මේ කතා කරන්නේ. ඔබ වැරද්ද විතර දකින්නේ නැත්තම් එහෙනම් ඔබට තාම මම මේ කියන කොටස ගෝචර නැහැ. මම වැඩි සිදුවීමක් කියන්නේ. ඒ රාත්‍රියේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් මම දැන් උන්වහන්සේට අවුරුදු 15ක් විතර. උන්වහන්සේ හරි දක්ෂයි. හරි. දහම් දේශනා කරන්නේම හරිම දක්ෂයි. හොඳට මතක හිටිනවා. අපි උන්වහන්සේට බාර දීලා තියෙනවා පින්වතුනි පොඩි දරුවන්ගේ පන්තියක්. මේ සීමග නෙමෙයි වෙනත් ස්ථානයක පොඩි පන්තියක් බාර දීලා තිනවා. ඒක ඔන්ලයින් තමයි උන්වහන්සේ පන්තියේ කරන්නේ. දැන් උන්වහන්සේ කාලය ඇතිසේ මේ පන්තිය කරගෙන යනවා. මේ පන්ති ඉන්නේ වයස අවුරුදු 3 4 5 6. 3 4 5 6 දරුවෝ. මේ හඳුරුගේ වයස කීයද? අවුරුදු 15ක් විතර. ඒ දරුවන්ගේ වයස 3 ඉඳන් 5 6 විතර දක්වා. මේ පොඩි දරුවෝ. දැන් උනස් දැන් කාලය ඇතිසේ මේ පන්තිය කරගෙන යනවා ඔන්ලයින් කරන්නේ. එතකොට දැන් ඒ ළමයින්ට කතා කරන්නේ මේ ස්ක්‍රීන් එකක් හරහා. ඉතින් ඔබ නිකන් හිතලා බලන්න මේ ඔබටත් දරුවෝ ඉඳලා තියෙනවනේ ඉන්නවා ඉඳලා තියෙනවා අදිවාසයෙන්. හරි ඔය වයසේ දරුවෝ ආම්බම් කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒ මදිවර ළමයි ඉන්නලු 30ක් විතර මේ පන්තියේ. ඒ පන්තියේ ඉන්නේ එක ටීචර් කෙනෙක්. දැන් මම ඔබට තේරුම් කරලා දෙන්න පින්වතුනි මම උන්වහන්සේට කියලා දුන පාඩමක්. හරි? ඔබ අන්නේ කොටස ගන්න මේකෙන්. දැන් ඉතින් උන්වහන්සේ කාලය ඇතිසේ මේ පන්තිය කරගෙන යන උත්සාහ කරනවා. නමුත් උන්වහන්සේ දැන් ටිකක් අමාරුයි වැඩේ කරගෙන යන්න. මොකද ඒ ළමයි කියන දේක් අහන්නෙම නැල්ල. ඉතින් උන්වහන්සේ එක එක જાති ප්‍රයත්න දරනවා ඒ දරුවන්ට දහම කියලා දෙන්න. උන්වහන්සේ සමහර වීඩියෝ පෙන්වනවලු, සමහර දරුවන්ට ඇක්ටිවිටීස් කරනවලු, සමහර දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්න කියනවලු. එක එක જાති දේවල් උන්වහන්සේ කරනවලු. නමුත් ඒ දරුවන්ව කන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි. එතන ඉන්න ටීචර්ත් බොහොම අමාරුවෙන් තමයි ඒක කරන්නේ. ඉතින් ගොඩක් දවස්වල පින්වතුනි මම දන්නේ පැයක්ද කොහෙද පන්තියේ තියෙනවා. වැඩිමනොත් විනාඩි 10ක් 15ක් තමයි උන්වහන්සේට කතා කරගන්න හම්බෙන්නේ. අනෙක් ගොඩක් වෙලාවලට ඒ ළමයි කෑ ගහන ඉතින් පොඩි ළමයිගේ හැටින් ඉතින්. කෑ ගහන්න නැත්නම් ළමයි නිදිනේ. පොඩි ළමයි නේද? ඉතින් ඇහැරලා ඉන්නවා කියලා කියන්නේ ඒ ළමගේ හැටි. ඉතින් දැන් ඔන්න උන්වහන්සේ උත්සාහ කළා දැන් කාලය ඇතිසි පන්තිය කරන්න. මට ඊයේ වැඩලා උන්වහන්සේ කියනවා ස්වාමිනේ අපි මේ පන්තිය වෙන හාමුදුරු කෙනෙක්ට බාර දෙමු කියලා. ඈ මං හෙව්වා ඇයි ඒ? අයියෝ බහස හිමිල්ලීමක් කරා. උන්වහන්සේ කියනවා ස්වාමිනේ මට ඒ පන්තිය කරගන්න බෑ. මට ඒ පන්තිය කරගන්න බෑ. ඒ නිසා අපි මේ පන්ති වෙන ස්වාමීන් වහන්සේ ළමකට බාර දෙමු කියලා. ඉතින් මම උන්වහන්සේගෙන් අහම ප්‍රශ්නයක්. මං කිව්වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මට ඉදිරිපත් කරන ප්‍රශ්නේ මට ඒ පන්තිය කරගන්න බෑ. ඔබ වහන්සේ මට ඉදිරිපත් කරන පිළිතුර උත්තරේ අපි මේ පන්ති වෙන හාමුදුරු කෙනෙක්ට බාර දෙමු. එතකොට වෙන හාමුදුරු කෙනෙක්ට බාර දුන්නාම මට ප්‍රශ්නේ විසඳෙනවද? මොකද ප්‍රශ්නේ? මට ඒ පන්තිය කරගන්න බෑ. එතකොට වෙන හාමුදුරුවන්ට බාර දුන්නාම ඔබ හන්දරේ පන්තිය කරගන්න පුළුවන් වෙනවද? දැන් ගැලපෙන්නේ නෑ නේද? ප්‍රොබ්ලම් එකේ සොලියුෂන් එකේ ගැලපෙන්නේ නෑ නේද? මංගෝ ආයි කියන්නේ? නැස ආයි කියනවා ඉතින්. මං උත්සාහ කරා අපේ හන්දරේ මං උත්සාහ කරා මෙහෙම කරා අරහෙම කරා අර විදිහට කරා ඒ පන්තියේ ඉන්න ටීචර්ස් මට උදව් කරනවා. ඒත් හරි අමාරුයි මට පන්තිය කරගන්න බෑ. මොකද ඒතර ඔබන්ත කරන්න අපි පන්ති වෙන කෙනෙක්ට බාර දෙන්න. මං එහම හරි එන ඔබට ඔබන්තවට පැහැදිලි කරලා කියන්න බලන්න. ඔය පන්ති අපි වෙන හාමුදුරු කෙනෙක්ට බාර දුන්නාම ඔබ හතර පන්ති කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. උනසින් නෑ 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 ඒක නෙමෙයි මම අදහස් කරන්නේ. මං කිය ආයක නෙමෙයි මාත් අදහස් කරන්නේ කියලා. මං කිය අපේ හඳන ඔබන්තගේ ගන්න හදන උත්තරේ වැරදි නේ. ඔබ හස යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නෙවෙයි හොයන්නේ. ඔය උත්තරේ ගත්තොත් ඔබ හතර කවදාකවත් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න හම්බෙන්නේ නෑ. තුන්වස කියනවා දැන් අපේ සිවුමක දරුවෝ ඉන්නවනේ, ඔබේ පොඩි දරුවෝ. ඒ චූටි දරුවෝ ඇවිල්ලා ඒ පන්තිය බලා ගන්න අපේ පොඩි අපේ ස්වාමීන් වහන්සේලා දෙතුන් නමක් ඉන්නවා. උන්වහන්සේලාගේ දක්ෂයි ඒ වැඩේට. දැන් පොඩිම දරුවෝත් එනවනේ ඔබ ආරාමෙට එනකොට එක්කන් එන. ඒ දරුවන්ව බලා ගන්න ස්වාමීන් වහන්සේලා දෙතුන් නමක් ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ යෝජනාව සමයි. උන්වහන්සේගේ යෝජනාව ආන්නේ ස්වාමීන් වහන්සේලා නමක් දෙනමක් ඒකට පත් කරමු කියලා. ඉතින් මං කිව්වා ඔබ අතර ඔయిత වඩා හොඳ යෝජනාවක් නැද්ද? දමර තේන උන්වහන්සේ පොඩ්ඩක් පීඩාවෙන් ඉන්නේ වෙලාවයි. මම ඔබ අතර ඊට වඩා යෝජනාවක් නැද්ද? දුන්නත් බිම් බලාගත්තා. මං කිව්වා ඔබ අහසේ මාගාවට ආවේ තීරණයක් අරගෙනද? නැත්තම් මාගාවට ආවේ තීරණයක් ගන්න උදව් කරන්නද? ඊට උන්වහන්සේ මට කියනවා මේ වෙලාවේ මේ අපි වෙන ස්වාමීන් වහන්සේකට පන්ති දීලා උත්සාහ කරමු කියලා. මං කිව්වා හරි. හරි. අපි එහෙනම් වෙන ස්වාමීන් වහන්සේ නමකට පන්තිය දෙමු. මට කනගාටු ඒ ළමයින්ට පන්තිය කරනවද නැද්ද කියන එක නෙමෙයි. ඔබ වහන්සේ ඔතනින් අවුට් වෙන්න හදනවා. ඔබ වහන්සේගේ අඩුපාඩුවක් තියාගෙන මට කනගාටු ඔබ වහන්සේ ගැන. ඔබහන්සේ දකින්න ඔබහන්සේක ඔබහන්සේ සමට දකින්න නැති නමුත් මට පේන අඩුපාඩුවක් තියෙනවා. ඔබහන්සේට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ පන්තිය හරියට හැන්ඩල් කරගන්න. ඒකට ඔබහන්සේට ඉගෙන ගන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මොකද ඒ පන්ති කරන්න දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද කරන්න පුළුවන්? ගිහිල්ලා අහගන්න පුළුවන් නේද? නැත්නම් ඔබහන්සේ එහෙම කරන්නේ නැතුව ඔබහන්සේ තීරණය කරලා තියෙනවා ඔබහන්සේ පන්තියෙන් අයින් වෙනවා කියලා. කමක් නැහැ. අපි එන වෙන ස්වාමීන් වහන්සේ නමකට පන්ති බාර දෙමු කියලා උන්වහන්සේත් වැඩියා. අද උදේ මම අවදි වෙනකොට උන්වහන්සේ කුටිය ඉස්සරහා. මං කියව මොකෝ කි. උන්වහන්සේ බිම් බලාගෙන කියනවා මම සමා වෙන්න කියලා. මං කියයි. උන්වහන්සේ කියනවා ස්වාමීනි මට තේරුණා මගේ වැරද්ද. මගේ නොහැකියාව හැකියාවක් බවට පත් කරගන්න නැතුව මං උත්සාහ කරා බාහිර පරිසරය වෙනස් කරන්න. ඔබ වහන්සේ මට කිව්වේ පන්ති කරන්න කියලා නෙමෙයි, මට දැනුයි ඒක තේරෙන්න කියලා. මොකද මට ඕනේ වුණේ පින්විතින් උන්වහන්සේලා පන්ති කරවන්න නෙමෙයි. මොකද පන්ති උන්වහන්සේ කරන්න බැන්න මට කරන්න පුළුවන්. ඕන තරම් ඉන්නවා පන්ති කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. 89ක් ඉන්නේ ආරාම. අනගාරික මහතුරු ඉන්නවා, අනගාරිකා මහත්මියලා ඉන්නවා. පන්ති කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. උන්වහන්සේ හිතාගත්ත පින්විතින් උන්වහන්සේට බෑ කියලා. උන්වහන්සේ දිනන්න තිබ්බ අවස්ථාවක උන්වහන්සේ පරාජය බාරගත්තා. මං කිව්වා අන්න ඒක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. ස්වාමීනි මට දැන් තේරෙනවා ඒක කියලා. මං කිව්වා බොහොම හොඳයි. දැන් මොකද ඔබ හන්සේ කරන්න හිතන් ඉන්නේ කියලා. උන්වහන්සේ කිව්වා මං දැම්ම වැඩිලා හම්බෙනවා. ඒ පොඩි දරුවන්ගේ පන්ති කරන ස්වාමීන් වහන්සේ කළා. මං උන්වහන්සේන් ඉස්සලා අහගන්නවා කොහොමද ඒ වගේ දරුවන්ව හැන්ඩල් කරන්න කියලා. කොහොමද ඒ වගේ පන්තියක් කරන්න කියලා. ඊට පස්සේ මම උන්වහන්සේට ඇවිල්ලා මම දේශනාව කරනලා එතන වාඩිලා ඉන්න කියලා කියනවා කිව්වා. වාඩිලා ඉඳගෙන මම පන්තිය කරන වෙලාවට උන්වහන්සේ බලන් ඉඳලා ඒ මගේ අඩුපාඩු ටික ඔක්කොම ලියාගෙන ඊට පස්සේ පන්තිය ඉවරනාට පස්සේ මට ඒ ටික ඔක්කොම කියලා දෙන්න කියලා මම උන්වහන්සේන් අහගන්නවා කියලා. මං කිව්වා සාදු සාදු අපයන්. ඔය තියෙන්නේ. අන්න හරි උත්තරයක් හොයාගත්තා කියලා. ලබන් කොච්චර පින්දින වටිනවද කියලා. ඒකයි. වැරදි නැති මිනිස්සු නෙමෙයි අපි ගාවෙ ඉන්නේ. අපි බුදුවරු පැවිදි කරගන්නේ. අපි ගාවෙ ඉන්නේ වැරදි තියෙන හැබැයි වැරදි හදාගන්න කැමති මිනිස්සු. මාත් එහෙමයි. මට හරි සතුටුයි, මට හරි ආඩම්බරයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ ලොකු පාඩමක් ඉගෙන ගත්ත පින්වතුනි මේකෙන්. මං කිව්වා ඔබ වහන්සේ පන්ති කරන හැටි ඉගෙනගෙන පන්ති නොකර හිටියට කමක් නැහැ. නේ? දැන් උන්වහන්සේ පන්ති ඉගෙන දැන් කොහොමද මේ පන්ති කරන්නේ? මේ වගේ ළමයි ටිකකට කොහොමද කතා කරන්නේ? කොහොමද මේ පන්ති හසුරු ගන්නෙ? දැන් ඒක උන්වහන්සේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ පන්ති නොකර හිටියද? ප්‍රශ්නයක් නැහැ. මොකද උන්වහන්සේ පෙරදුන්නේ නැහැ. ඉතින් ඔන්නම් සිතීමක් වුණා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ වැඩියා. ඉතින් මං සිවුරු ඔක්කොම දැන් පොරවගෙන දැන් දේශනාවට වඩින්න ලෑස්තිලා ආයෙත් උන්වහන්සේ වැඩනවා. ඒ පාරමකෝ. මට හරි ගිල්ටි. ඒ පාරමකෝ ගිල්ටි. දැන් උන්වහන්සේට හරි හිතට හරි වද දෙනවා. උන්වහන්සේටම හිතිච්ච එක ගැන. දැන් ඔන්න දෙවෙනි පාඩමට වෙලාව. දැන් එකපාරම ගිකනේ කියන්නේ. දැන් දෙවෙනි පාඩමට ඇවිල්ලා. උන්වහන්සේටම හිතිච්චෙක් ගැන දැන් උන්වහන්සේ හිතට හරියට වද දෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරේ. ඔබට කේන්ති ගියාට පස්සේ ඔබේ හිතට වද දෙන්න පින්වතුනේ. හරි? මං කියව දැන් මට දේශනාවට වඩින්න තව විනාඩි 5 10 තියෙන්නේ. මං එහම ඔබේ අපේ හඳන්නේ. අඩුපාඩුවක් වුණා. ඔබ හන්දර කවදා අවසර දුන්නේ ඒ අඩුපාඩුව ඔබ හන්දර සින්නක් කරලා ලියා ගන්න. දැන් කාගේද අඩුපාඩුව? දැන් උන්වහන්සේගේ හිතේ අඩුපාඩුව කාගේ වෙලාද? මගේ. ඒක මගේ අඩුපාඩුව. විදින එතන තිබ්බේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. කවුද ඔබහන්සට අවසර දුන්නේ ඒක ඔබහන්සගේ කරගන්න? ඒ කියන්නේ වෙන කාටවත් එහෙම හිතෙන්න බෑ. දැන් උන්වහන්සේ ගැති මේක වැරද්ද තියෙනවනේ. ඒ වැරද්ද මගේ නම් වැරද්ද පින්නේ වෙන කාටවත් ඒ වැරද්ද ගන්න බෑ නේද? වෙන කාටවත් අයිති නැහැ ඒ වැරද්ද කරන්න. කරන්න එහෙම නැහැ කවුරුත් මං කරන වැරදි. ඇයි? කාගේ වැරදි නිසාද ඒවා? ඒවා මගේ වැරදි, මගේ. දැන් මගේ කාර් එක වෙන කාටවත් අදින්න දෙන්නේ නැහැ වගේ. මගේ වැරදි කාටවත් දෙන්නේ නැහැ කරන්නේ. ඒවා මගේ වැරදි. ඉතින් එහෙම ඒවා තියෙනවද මේ ලෝකේ? මේක මම ඔබට කියන්න හදන පින්වතුනි සුදු මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා සුදු මිනිසු වෙච්ච ඔබ හොඳට මේ ටික තේරුම් ගන්න ඕනේ. නැත්නම් පිටින් ඔබ නිකරුණේ දුක් විඳිනවා. ඒකත් මාර හස්තයක්. ඔය මාරයාගේ හොඳ ලණුවක් අහුවෙන්නේ මේ පවකට. මාරයාගේ හොඳ ලණුවක් තියෙනවා පින්වතුනි. ඔබ හොඳ මිනිස්සු වෙච්ච කොට ඔබ වැරදි කරනවා කියලා ඔබේ ඔළුවට නිරන්තරයෙන් දාන එක. ඊට පස්සේ ඔබට හිතෙන්න පටන් ගන්නවා බලන්නකො මං එච්චර හොඳ නෑනේ. ඇයි මං එහෙම කරේ? ඇයි මං එහෙම කිව්වේ? ඇයි මං එහෙම හිතන්නේ? මං වගේ කෙනෙක් ඇයි එහෙම කරන්නේ? ඔන්නඔහොම පින්න ඔබ හිතන්න පටන් ගන්නවා. දැන් ඔබේ හිතේ තිබ්බ ප්‍රසාදයට මොකද වෙන්නේ? අප්‍රසාදයට බඩ පත් වෙනවා. අප්‍රසාදයේ ජනිත වෙලා තියෙන හිතේ පින්තුන එතනින් එහාට නිවන වැඩෙන්නේ නැහැ. ප්‍රීතිය සමාධිය නැගෙන්නේ නැහැ. ඒ නිසා ඒ හිතේ නිවන වැඩෙන්නේ නැහැ. පින්තුන මේ ලෝකේ අඩුපාඩු කියලා જાති තියෙනවා. දස අකුසලයේ කියලා જાතියක් තියෙනවා. දස අකුසලයේ ඔබේ උනේ කවදද? අපි නිකමන හිතමු පින්තුන ඔබේ අතින් පොඩි කාලේ නැත මේ මෑත කාලෙක අපි තුම ඔබ කාටද ගැහුවා? අපි පොඩි කාලේ කියමුකෝ. මෑත කාලේ කරන්නේ නැතුව ඇතිනේ. හරි, පොඩි කාලේ කාටද ගැහුවා? නැත ඔබ කවදා හරි මොකක් කරලා අම්මගේ හිතරි දෙව්වා. දැන් මට මතකයි මම පොඩි කාලේ මේ මගේ වැරදිය කවුරුත් එහෙම කරනව එව නෙමෙයි මගේ. මට අද වගේ මතකයි දවසක් අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා. ඒක මට අද වගේ මතකයි. මම අම්මට කිව්වා මේ ළඟදී. අම්මට මතකද කියලා. අම්මා දවසක් මම බත් කවන්න ගිහිල්ලා ඒ මොකක් හරි කියන්නේ මොකක් හරි විශේෂ જાතියක් තිබ්බයි මට මතක නැහැ දැන් මොකක්ද ඒ වෑංජනේ කියලා. මං හරි කැමතියි ඒකට. අම්මා මට බත් කටක් කවලා හිතලා මං මොනතරම් නරුමේද්ද කියලා ඉස්සර දෙන්නේ. අම්මා මට බත් කටක් කවලා අම්මත් බත් කටක් කෑවා එකෙන්. දැන් මං කැමති නැහැ ඒකට. පින්වතුනි මං හර්තාල් කරන්න පටන් ගත්තනේ ඒකට. ඇයි? මේ රසවත් මොකරි මං හරි කැමැත්තෙන් හිටපු කෑම එක මේ අම්මා මට කවන්නේ බත් කටවලා නන ඒකෙන් අම්මා කටක් කෑවා කියලා මං කැමති වුණේ නැහැ ඒකට මං අහනවා අම්මගෙන් ඇයි අම්මා කෑවේ මට අද වගේ මතකයි අම්මා ඊට පස්සේ කටින් අරගෙන බත් කට අයින් කරා අමාර මතක කළ දුන්නා ඊළඟදී. අමාර මතකද මෙහෙම සිදුවීමක් වුණා කියලා. හොඳ එලාර නේද මම පැවිදි කරුවේ කියලා. වෙනේ ඒ වෙච්ච සිදුවීමක් ඒ වුණේ. මෙසම් මං කරාද? නෑ. වැඩේ වෙන්නේ මේකයි. අවිද්‍යාව තෘෂ්ණා තියෙන හිතට පින්වතුනේ වෙච්ච සිදුවීම අතීතයක වෙච්ච සිදුවීම් මේ මොහොතේ හිතේ මේ ඉන්නවා කියන හැඟීමෙද්දී වෙන් කරනවා කියන හැඟීමෙද්දී ජාතිය හැදෙද්දී මම කියන හැඟීමෙද්දී පින්දුනේ ඒ අතීතයේ වෙච්ච සිදුවීම් මං කරා කියලා හැඟෙන පටන් ගන්නවා. ඔය තියෙන මාර බලවේගයක්. මොකද දැන් අපි දන්නවනේ වැඩේ වැරදි කියලා. වැරද්ද කරන වෙලාවේ වැරද්ද වැරදි කියලා දැනන් හිටියේ නැහැ කිමුකෝ. ඔන්න දැන් දන්නව වැරදි කියලා. මොකද බණ ඇහුවා? හ්ම්? සත්පුරුෂයන් ඇසුරු කරා. සමහරු. එයා අපිට කියලා දුන්න වැරදි වැඩ වැරදි කියලා. හ්ම්? දැන් මේ වැරදි වැඩ අපිට මතක් වෙනවා. අපේ මොකද නාමගොත් වල තියෙනවනේ. දැන් අපිට මතක් වෙලා එනවා පින්තුනේ මේ වැරදි වැඩ. මේ වැරදි වැඩ මතක් වෙලා එන වෙලාවේ මේ මොහොතේ පින් හිතේ ಜಾති හට ගන්නවා. ඒකෙන් ආය අර වෙන වෙන හැංගීම. ඔන්න ඔය වෙන්වීම සිද්ධ වෙද්දි පින්වදින අපිට හිතෙනවා මේ මම තමයි ඒක කරේ කියලා. මම ඔබ සීල දෙනාට මේ කියන්නේ පින්වතනේ ඔන්න ඔතනට අහු වෙන්න එපා. ඕක මාරක අපලයක්. ඔය අගාධයක්. ඕකට වැටෙන්න එපා. ඔබට ඔබට සමාව දී ගන්න බැරි තත්ත්වයකට පින් කවදාකවත් ඔබව ගේන්න එපා. ඕන තරම් පින්දුනේ ඔබේ ජීවිතේ වැරදි වෙලා ඇති. මං කියන්නේ ඒක උනේ ඔබ අතින් නෙමෙයි. අන්න ඒක ඔබ හොඳ අවබෝධයෙන් තේරුම් ගන්න. හැබැයි ඔබ උසාවියට අහුනොත් ඔබට දනුවන් දෙනවා. ඒක වෙන කතාවක් නේ. ඒ සම්මුති ලෝකයේ සම්මුති නීති රීති වලට අපි ඒකට අපි හිස නමා ගරු කරනවා. ඒක තමයි ක්‍රමය. නමුත් පින්දුනේ ඔබ තේරුම් ගන්න ඕනේ දහම් අවබෝධය තුල මේ මොහොතේ හටගත් හිත මීට කවර කවදාකවත් මීට කලින් පහළ වෙලා තියෙනවද? නැහැ. මේ මොහොතේ හටගත් හිත මීට කවදාකවත් ආපහු පහළ වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ මොහොතේ හටගත් හිත කොහොමද කියන්නේ? මීට අවුරුද්දකට කලින් හටගත් හිත කරපු දේ මමයි කරේ කියලා. එහෙනම් කලින් වෙච්ච වැරද්ද කර ඔබට දොස් ගන්නත් බෑ. කලින් කරපු හොඳ දේ කර ඔබට ක්‍රෙඩිට් එක ගන්නත් බෑ. මොකද හිටපු ඔබෙක් නැති නිසා ඉන්න ඔබකුත් නැති නිසා මුකුත් නැද්ද? මුකුත් නෑ නෙමේ. හිතක් තියෙනවා. ඒ හිත උදා වෙනවා, හිත වැය වෙනවා. ඒවා තනි හිත. ඒ හිතවල ගතියකුත් පිහිටලා තියෙනවා. එදා පහළ වෙච්ච හිතේ ගතියට අනුකූලව පින්දුනේ සමහර ප්‍රාණඝාතයක් සිද්ධ වුණා. දැන් සමහර ඉන්නවා පින්වතුනි අපිත් එක්ක කතා කරන සමහර පිරිස් එය මිනිමරලා තියෙනවා. දැන් නැත්තම් පින්වතුනි කොහොමද අඟුලිමාල රහත් වෙන්නේ? එකම හිතලා බලන්න. දැන් එක අවස්ථාවක් ආවේ ඇති නේද අඟුලිමාල කියන චරිතයට එකපාරට හිතට වැදිච්ච අවස්ථාවක් මං එන මිනිමරුවෙක් නේ මං වගේ කෙනෙක් කොහොමද කවදාකවත් නිවන් දකින්නේ හැබැයි පින්දෙනි තථාගතයන් වහන්සේ හිටියා තථාගතයන් වහන්සේ අනිවාර්යෙන් උන්වහන්සේට අවබෝධ කරලා දුන්නේ නැති අඟුලිමාල ඔබ මරපු මිනිහක් නැති බව ඒ නිසා නේද අර දරු ප්‍රසූතියට ගිහිල්ලා උන්වහන්සේට අදිෂ්ඨානයක් කරන්න පුළුවන් වුණේ මේ ආර්ය කුලකේ ඉපදිත දවස ඉඳන් හේවත් වෙනතුනි මේ හිතේ ගතිය වෙනස් වෙච්ච දවස ඉඳන් ආන්ගේ ගතිය පිහිටපු හිත කවර කවදාක්වත් තුන්නෙතකින්වත් කිසිම ප්‍රාණභූතයකට සමයි හිංගියක් හිංසාවක් කළ නැහැ. ඔබ උත්සාහ කරන්න බලන්න පින්නදින හිතක ජීවත් වෙන්න. ඒකෙන් කියන්නේ අතීතය අමතක කරන්න කියන එක නෙමෙයි. මම මේ වෙලාව ඔබට ආරාධනා කරනවා පින්නදින මතක් කරලා බලන්න ඔබේ ඔබේ ඔබ ඔබ කලින් කරපු දේවල් තාම ඔබේ හිතට වද දෙනවද කියලා. ඊයේ වෙච්ච දවස් ඉඳන් ඊයේ වෙච්ච දේ ඉඳන් සමහර ගිය සතියේ වෙච්ච දේ සමහර ඔබ යාළුවෙක් එක්ක තරහ වුණා සමහර ඔබ බොරුවක් කිව්වා සමහර ඔබ යතින් කේලමක් කියුණා සමහර ඔබ ඉස්සර අම්මට තාත්තට සලකන කෙනෙක් නෙමෙයි සමහර අද ඒව ඔබට වද දෙනවා ඇති මං කියන්නේ ඔබ වගේ පිරිසකට පින්තුනේ ඒ වගේ දඬුවමක් උරුම නැහැ ඔබ නිදහස් වෙන්නේ දඬුවමෙන් මේ ආත්ම දණ්ඩණයෙන් නිදහස් වෙන්න ඔබ ඔබට දඬුවම් දී ගන්න පින්නේ කායකට වද දෙන එක කායකට දඬුවම් දෙන එක විපාකයට බාරයි. හිතට දඬුවම් දෙන එක විපාකයට බාර නැහැ. ඒක ඔබට බාරයි. මම ඔප්පු කරලා පෙන්නන්න. ඔබ කැමති නැහැ නිල් පාටට. හරි? මට පුළුවන් ඔබේ හිත රිද්දන්න. මේ. එක. ඔබට බැරිද මේක දනුමක් නොකරන්න? මේක දනුමක් නොකරගන්න බැරිද ඔබට? මොකද කරන් තියෙන්නේ? මොකද කරන් තියෙන්නේ? ඔබ නිල් පාරට කැමති නැත්නම් ඔන්න ඔය තියෙන අකමැත්ත දුරු කරගත්තනම් දැන් එතනින් ගහලා මට ඔබට දනුවම් දෙන්න බෑ නේද? ඒකනේ. ඉතින් එහෙනම් ඔබමනේ තීරණය කරලා තියෙන්නේ මට ඔබට දනුවම් දෙන්න පුළුවන් කියලා. කායට දනුවම් දෙන එක වෙන කතාවක්. මොකද මේක දමලා ගැහුවොත් වෙනදෙන ඔබේ කාය රිදෙනවා. ඒක විපාකයට බාරයි. ඒක වෙනස් කරන්න බෑ. ඒක විපාකයට බාරයි. ඒක තථාගතයන් වහන්සේගේ ඔළුවේ කැක්කුම, උන්වහන්සේගේ කොන් දෙකක්කුම. ඒව පින්දු විපාකයට බාරයි. දේවදත්ත හාමුදුරුව ගලපෙල්ලපු වෙලාවේ උන්වහන්සේගේ සිරිපතුල තුවාල වෙච්ච එක. ඒක විපාකයට බාරයි. නමුත් උන්වහන්සේගේ හිතරි දුන්නේ නැහැ. මොකද ඒක විපාකයට බාර කොටසක් නෙමෙයි. එහෙනම් මන්ද මේ ඔබට කියන්නේ අතීතයේ ඔබේ අතින් වෙච්ච මොන මොන හරි අඩුපාඩු තියෙනවා නම් පින්දුනේ වැරදි. ඒව අද ඔබට මතක් වෙවි වද දෙනවා නම් කාගේද වැරද්ද? මේ මොහොතේ හිතේ වැරද්ද. මිසක් එදා වෙච්ච වැරද්ද නෙමෙයි. ඒ නිසා කරුණාකරලා පින්දුනේ වගකීම ගන්න එකට. මොකද අපි වගකීම ගත්තොත් විතරයි පින් අපිට හැපිව හදා ගන්න පුළුවන්. වැරද්දක් වෙනවා අපි කියනවා වෙන කෙනෙක්ගේ වැරද්දක් කියලා. දැන් අපි හැදෙයිද කවදාකවත්? නැහැ. එහෙනම් හැදෙන්න නම් ඉස්සෙල්ලා අපි වගකීම ගන්න ඕනේ. ඔබ වගකීම ගන්න පින්තුනි මේ මොහොතේ ඔබේ හිතරි දෙනාට. ඔබේ හිතර දැනෙන ඔය ගිල්ටි ෆීලිං එක. මේ මොහොතේ ඔබේ හිතේ ප්‍රශ්නයක් මිසක් පින්තුනි එදා වෙච්ච සිදුවීම නෙමේ ප්‍රශ්නේ. ඔබට අද හිතෙනවා පින්තුනි ඒක ඔබයි කරේ කියලා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සංකාරයක්. කවුද ඔබට ඒ සංකාරය ලියලා දුන්නේ? කවුද ඔබට ඒ සංකාරය පැවරුවේ? කවුද කිව්ව ඔබට ඒ සංකාරය අයිති කියලා? නමුත් ඒ සංකාරය මේ මොහොතේ පින්න අபிසංකරණය වෙනවා. ඒ සංකාරය පාවිච්චි කරලා පින්න ඔබ මේ වෙලාවේ පිස්සු හදා ගන්නවා. ඔබට ඒ සංකාරය වෙන් වෙලා හැංගෙනවා. ආන් ඒ සංකාරය තුළ පින්න ඔබ ඔය ඉන්නවා කියන හැඟීම හදා ගන්නවා. ඒ නිසා ඔබට හිතෙනවා මම තමයි ඒක කරේ කියලා. නියෝගන හොඳම උදාහරණේ පෙන්නන්න. දැන් ගිය අද්දවේ කරපු දේවල් ගැන අපිට ගානක් වන්නේ නැහැ නේද? ඉතින් එතකොට අද ඔබ ඔහොම හිටියට ගිය අද්දවේ කරපු දේවල් එහෙම මතක් කරලා බැලුවොත් ඔබට වමනේයි. නමුත් ඔබට ගානක් නැතු ඉන්නව නේද? එහෙනම් ඇත්තටම වැච්ච දේවල් ප්‍රශ්නයක් නැහැ නේද? ඒක කියන්නේ. එහෙනම් වැච්ච දේවල් ප්‍රශ්නයක් නැන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ පින්දුනේ ඒවා මතක් වෙනවා. ඊට පස්සේ ඔබට දැන් ඔබ කරා කියලා හිතෙනවා. ඔන්න ඕක තමයි අපිට හිතරවත් දෙන්නේ. නිදහස් වෙන්න පින්තුනේ නිකන් ඔබ ඔබට දඬුවම් දී ගන්න නැතුව. ඔය මාරයට අහු වෙන්න එපා. ආනේකයි මං කියන්නේ හිතර කෙලස් ආවම් පින්තුනේ ඔබ සතුටින් බාර ගන්න කෙලස්. මොකද ඔබ සොල්දාදුවෙක් නිසා. ඔබ ගාව ආයුධ තියනවා නම් ඔබ බය වෙන්න එපා. සතුටව බාර ගන්න. මම මේ කියන දේ ප්‍රායෝගිකව කරන්න. ඇත්තට මම මේ කියන එක හොඳට හිතර අරගෙන ප්‍රායෝගිකව කරන්න පින්වතුනි. එතකොට මම ඉන්න වගේ ඔබට සතුටින් ඉන්න පුළුවන්. මටත් වඩා සතුටින් ඉන්න පුළුවන්. හිතකට කේන්තියක් આવත් පින්වතුනි ඔබ ඔබට කේන්ති ආපු එක ගැන පසුත වෙන්න යන්න එපා. ඔබ කේන්ති ආපු එක ගැන සතුට වෙන්න. ඒ කේන්තිය අල්ලගත් එක ගැන සතුට වෙන්න. දැන් ඔබ දැනගත්තනේ කේන්ති යනවා කියලා. ඔබේ හිතට මාන්නකාරකමක් ආවොත් අන්න ඒක අල්ලගන්න. තව කෙනෙක් ඔබව ප්‍රශංසා කරනවා. ආයේ ඔබට මාන්නකාරකමක් හිතට ගහනවා. ඔබ ඒක අල්ලගන්න. ඔබ කල්පනා කරන්න ආ මට මෙන්න මෙහෙම වුණා නේද? ඒක ගැන ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න ඕනේ පින්වතුනි ඔබ ක්ලේශයත් එක්ක ඒ ක්ලේශය අඳුනගන්නේවත් නැති නේද? නැතිනම්. මොකද ඊට පස්සේ ඒකට කරන්න දෙයක් නැහැනේ. ඔබ සම්පූර්ණයෙන් විනාශ කළා දාලා යන දෙනවනේ ඒකට. ඒ නිසා අතීතයක් තිබ්බ ඇති අපි හැමෝටම තියෙනවා. වෙච්ච වැරදි කරපු වැරදි සමහර අනෙක් මිනිසුන්ගේ රිදවල ඇති ඔබ නේද? තව කෙනෙක්ගේ දේවල් අරගෙන ඇති. නුදුන් දේවල් අරගෙන ඇති. කාමයේ වරදවා හැසිරලා ඇති. සමහර ඔබ දන්න දේවල් ඇති පින්නේ මේ ලෝකේ වෙන කවුරුත් දන්නේ නැති. ඔබත් එක්ක මැරිලා යන රහස්. හැබැයි අද ඔබට ඒවා තාම වද දෙනවා. මොකද ඔබට ඒක කාටවත් කියාගන්න බැරි වුණා. දැන් අපි අපිට මතක ඇති ඉස්සර අපට අවස්ථාවක් දුන්නා විවරණය වෙන්න. මතකද? ඔය කොරෝනා එහෙම එන්න ගොඩක් කලින් කෙනෙක්ට අවශ්‍ය නම් තමන්ගේ අතීතයේ මොනවා හරි තමන් අතින් වෙච්ච වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ නමක් ඇරෙලා මුණ ගැහිලා බොහොම ඒ රහස්‍යභාවය රැකෙන පරිදි ඔබට පුළුවන් විවරණය කරන්න වෙච්ච දේ. يعني වමාරා මම මේ කියන කාරණාව තේරුම් ගන්න ඕන නම් බින්දා ඔබට විවරණය කරන්න ඕනේ නැහැ. ඇයි? කවුද කරේ? පාපොච්චාරණය කරන දෙයක් නැහැ එතනින් එහාට. පාපේ පාපේ තමයි. ඒවරු විපාක තියෙනවා. නෑ නෙමෙයි. මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. වෙච්ච වැරද්ද තමන්ගේ හිතට වද දෙන ගතිය. අන්න ඒක ගැන මම කතා කරන්නේ. මොකද වැරද්ද දෙකක්. ඒක හිතට දැන් වද දෙන එක තවත් එකක්. වැරදි දෙකයි. ඕක වෙනම වැරද්දක්. ඔය දැන් මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් සීල දෙනවා. හොඳට හිතට ගන්න මම මේ කියන කාරණාව. මොකද ඔබ වගේ පිරිසකට පින්වතුනි තරම් නැහැ. මේ ඔබේ ජීවිතේ ඔබට ධර්ම අවබෝධයෙන් නැති කාලේ වෙච්ච දේවල් එක්ක ඔහෙ නිකන් පල් වෙවි ඉන්න එක. ඒක කරන්න ඒක වෙන්න දෙන්න එපා පින්වතුනි. අපරාධ ඔබේ වටිනා මනුෂ්‍ය ජීවිතය ගත වෙන්නේ. ධර්ම කාබුදක ගන්න ඔබේ හිතේ ප්‍රසාදේ නගා ගන්න තියෙන අවස්ථාවක ඔය ගත වෙන්නේ. අපරාධ එහෙම ඒක වෙන්න දෙන්න එපා ඔබ. ඒකෙන් කියන්නේ ඒ වැරද්ද ඉතින් ආයේ කමක් නැති වැරද්ද ඉතින් කමන්නේ වැරදි කින වෙනවනේ ඉතින් නේද කියලා ඕන තරම් වැරදි වුණාට කමක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. මතක තියාගන්න වැරදි වල විපාක තියෙනවා. විපාක නැහැ නෙමෙයි. මම මේ කියන්නේ විපාක නැහැ කියලා එහෙම නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. ඒ කරපු හැම වැරද්දකම විපාකයක් එයි. ඔබ සසරෙන් ගැලවිලා ගියේ නැත්නම් ඒ විපාක දෙන්න කලින් ඔබට ඒ විපාක වලට මුණ දෙන්න සිද්ධ වෙයි. මම මේ කියන්නේ පින්තුනි ඔබට ඒක මතක් වෙනකොට ඔබට අද හිතට වද දෙනවා නම් ආන්න ඒක එදා කරපු වැරද්ද නිසා වෙච්ච වැරද්දක් නෙමෙයි දැන් කරන වැරද්දක් ඒ. ඒක දැන් කරන වැරද්දක්. අන්න එහෙම වෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ තව ධර්ම අවබෝධ කරගන්න. ඔය කරන්නේ පින්තුනි ඒ සිදුවීම ඔබ වෙන් කරගන්නවා. අනෙක් හැම සිදුවීමකින්ම ඔබ ඒ සිදුවීම වෙන් කරගන්නවා. වෙන් කරගෙන පින්න ඔබ ඔබව හදාගන්නවා ඒක තුලින්. ඔබ ආත්මය රමණය කරනවා ඒක තුලින්. දැන් ඒක පසුගිය ආත්මය වෙන්නත් පුළුවන්. මීට කලින් අද්ද වෙන්නත් පුළුවන්. ඔය කරන්නේ මේ ඊයේ වෙච්ච එක ආයත රමණය කරන එක. නමුත් එහෙම කරන්න බැරි බව දැන් ඔබට තේරෙන්න ඕනේ. ඒක තර්කානුකූල නෑ. ඒක ධර්මයට ගැලපෙන්නේ නෑ. උදා වෙන වැය වෙන හිතක් නම් පින්වතුනි තියෙන්නේ. ඔය උදා වෙන වැය වෙන හිත කොහොමද ඒ හිත උදා වෙන්න කලින් උදා වෙච්ච හිතක් විසින් කරපු දෙයක වගකීම ගන්නෙ? කොහොමද ඒකට ලකුණු දාගන්නේ? කොහොමද ඒකට දඬුවම් ගන්නෙ? ඒක ගැලපෙන්නේ නැහැ නේද? ඕකම තියෙන අනිත් පැත්තටත් මේක අපි දවසක් කතා කරා. මම මතක් කරලා දෙන්නම් ආපහු. පිටිවසර පේනවද? මොනවද මේ ඇඳලා තියෙන්නේ? හිත. උදා වෙලා වැලෑන හිත. අපි මෙන්න මේ හිත දැන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ හිත එක තමයි ඇවිල්ලා නැන්නේ. නේ? මේ ඊළඟට එන්න තියෙන හිත. හරි? මේ තියෙන දැන් හිත. මෙන්න මේ හිත මේ හිතට ඕන වෙනවා මොකක් හරි දෙයක් කරන්න. දැන් හිතේ එක එක ආසාවල් එන්නේ. මොන හරි දෙයක් කන්න ඕනේ, කොහේ හරි යන්න ඕනේ, මොකක් හරි බලන්න ඕනේ, සින්දුවක් අහන්න ඕනේ ආදි වශයෙන්. හරිද? ඔන්න මේ හිතට හිතනවා මම සින්දුවක් අහන්න ඕනේ කියලා. ඒක හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. සින්දුවක් අහන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන් පිසු වැදලා තියෙන හිතකට. දැන් ඔබට පින්නේ මෙන්න මේ හිතට හිතනවා සින්දුවක් අහන්න ඕනේ කියලා. මේ හිතට පුළුවන් සින්දුවක් අහන්න. ඔබ සින්දුව දානකොට අඩුම තරමේ තව එක හිතක්වත් ගිහිල්ලා තිනේ. අඩුම තරමේ. ඔබ දන්නවා මම මේ කියන කාරණා වැරදි කියලා. එක හිතක් නෙමෙයි. ඒත් බිලියන එකකට ගිහිල්ලා ඉවරයි. හරි? අඩුම තරමේ අපි කිමු එක හිතක් හරි උදා වෙලා තියෙන්න ඕන කියලා. ඉතින් එහෙනම් මෙන්න මේ හිත කියද්දී මට සින්දුවක් අහන්න ඕන කියලා. හරිනම් මේ හිතෙන් අපි අහන්න ඕන නේද ප්‍රශ්නය? මොකද දෙනකන් ඉන්නවද කියලා? දෙනකන් ඉන්නවද කියලා අහන්න ඕනේ නේද? හරි නෝ. ඇයි? ඉතින් මේ හිතට අහන්න හම්බෙන්නේ නැත්නම් ඔය අහන්න ඕන කියලා හිතිච්ච එක එහෙනම් මේ හිත කවදාකවත් සින්දු අහයිද? ඔය ඉල්ලන හින්දුව අහයිද? නෑ. එහෙනම් අඩුම තරමේ පින්වතුනි මේ හිත එනකන්වත් ඉන්න ඕනේ. ඉතින් එහෙනම් මේ හිතෙන් අපි දහන්න පුළුවන් නේද ප්‍රශ්නයක්? හරි. උඹට සින්දු අහන්න ඕනේ. දෙනකන් ඉන්නවද? සින්දුව දෙනකන් ඉන්නවද? මේ හිත මොකද කියන්න සිද්ධ වෙන්නේ? මේක ඒක ඒකට උත්තර දෙන්නවත් වෙලාවක් හිතරින් නම් වෙන්නේ නැහැ. අන්න ඒක මම කියන්න පුළුවන් ද හිතක ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. ඔබ උත්සාහ කරන හිතක ජීවත් වෙන. එතකොට පින්නෝ ඒ ගිල්ටි ෆීලිං කෙනේවත් ඉඩක් නැහැ. ඒ වගේම හිතේ නැගෙන ආසාවල වලටත් ඉඩක් නැහැ. මොකද මේ ඔබ හිතක් ගන්න මේ වෙන වැඩ පිළිවෙල ගැන මානසිකාරයේ ඉන්නවට පින්නෝ ඔබ යෝනිසෝ මානසිකාරයට වැටෙනවා. ඔබ අයෝනිසෝ මනසිකාරයකට වැටෙන්නේ මෙන්න මෙහෙම සංසිද්ධියක් නෙමෙයි මේ වෙන්නේ එක දිගට මං ඉන්නවා කියලා හිතෙද්දී. ඔබ මෙන්න මේ කියන ක්‍රියාවලිය දකින්න පටන් ගද්දී පින්දින ඔබ යථාර්ථයට එනවා. ඒකයි මේ දකින්න අනිච්චතාවය. උදාවීමක් වැයවීමක් තියෙන අනිච්චතාවය මේ දකින්නේ පින්වතුනි. ඔබ දන්නව නේද ඔබ වනාහි මස්කඳක් තුල උදා වෙලා වැය වෙලා යන හිත කියලා. හිත වැලක්. දන්නවනේ දෙක? ඔය හිතක් හිතක් ගන්නේ නේද පින්වතුනි? අතීතයේ මතක් වෙනවා, අනාගතේ ප්ලෑන් වෙනවා. ඊට අමතරව ඔය හිතේ ಜಾති හට ගන්නවා. එතකොට ඔය හිතට හිතෙනවා මේ අතීතේ කරපු ඔක්කොම මං කරේ, හෙට කරන්න තියෙන දේවල්ත් ඔක්කොම මටයි කරන්න තියෙන්නේ. නේද? ඔය ඔක්කොම පින්වතුනි අයෝනිසෝ මනසිකාරය නිසා සිද්ධ වෙන දේවල්. ඒක අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? මොකක්ද මේ වෙන්නේ කියලා නිච්චි නැති නිසා. මොකක්ද මේ වෙන්නේ කියලා ආපෝද නැති නිසා. දැන් එන හිතලා බලන්න. අපි හිතමු මෙන්න මෙතනදී අප කාට හරි දැන්න. හරි? දැන් හිත දෙකක් ගියා. තව හිත් දෙකක් ගියා දැන් ඔබ මෙන්න මෙතන ඉන්නේ. එදින මේ හිතට හිතනවා නම් අයියෝ ඇයි මම බැන්නේ කියලා. හරිද ඒකද? ඔය කියන කතාව හරිද? සම්පූර්ණයෙන් වැරදි. මෙයා බැන්නද? නෑ. අනිකේ බලන්න පින්වතුනි. දැන් මෙයාට හිතේ මේ හිතේ මම මෙයා කියලා කියන්නේ කාටද කියලා දන්නවනේ? මේ මෙයා කියලා කියන්නේ මේ හිතකට. හරි? පහසුවට කතා කරගන්න. මේ හිතේ හිතනවා නම් පින්වතුනි, ඇයි මම බැන්නේ? අපරාධෙ මම බැන්නේ කියලා. ඒ කියන්නේ හොඳටම අපි දන්නව නේද? බැනුම සම්බන්ධයෙන් මේ හිතේ තියෙන දෘෂ්ටිය මොකද්ද? බැනුම හොඳයි කියලාද? බැනුම වැරදි කියලාද? බැනුම වැරදි කියලා. මේ හිතේ තිබ්බ දෘෂ්ටිය මොකද්ද? බැනුම හරි කියලා. එහෙනම් තනිකර දෘෂ්ටිමත් වෙනස් නේද? ඉතින් එහෙනම් මේ හිතේ හිතිලා හරියනවද දැන්? ඇයි මම බැන්නේ කියලා? මේ හොඳටම දන්නවනේ බැනුම වැරදි කියලා. ඉතින් බැනුම වැරදි කියලා දන්න හිත ඇයි එයාටම කියාගෙන ඇයි මම බැන්නේ කියලා? දැන් දෘෂ්ටිය හරි ගිහලා නැද්ද මේ වෙනකොට? දෘෂ්ටිය හරි. මොකද බැනුම කියන එක වැරදි. මෙයා දන්නවා බැනුම වැරදි කියලා. දැන් ඔබ නිකමර ගලන් කල්පනා කරලා බලන්න අපි හිතමු ඔබ අතින් වැරද්දක් වෙනවා. හරි, ඊට පස්සේ ඔබ ඒ වැරද්ද හදා ගන්නවා. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වගේ වැරද්ද කරන්න එපා. ඉතින් ඔබ කියනවා හරි හරි, ඉතින් මම එදා ඒ කරා. ඉතින් ඒ වෙලාවේ මම දැනන් හිටියේ නෑ. ඉතින් මම දැන් දන්නවා. ඉතින් මම දන්නවා වැරදි කියලා. ඔව් හරි, නමුත් ඔබ ඇයි වැරද්ද කරන්න එපා. හරි හරි, හරි කරලා කැත වැඩක් ඔබ කරේ. ඉතින් හරි හරි, ඉතින් මම දන්නවා. ඉතින් ආයෙ කියන්න එපා. ඉතින් මම කිව්වන එක පාර මම දන්නවා. ඒක වැරදි කියලා දන්නවා. ඔව් හරි, නමුත් මම මේ කියන්නේ ඒක ආයෙ කරන්න එපා. හරි හරි මිනිස්සු, හරි මම දන්නවා ඒක කරන්න එපා කියලා ආයෙ කියන්න එපා. ඉතින් දැන් ඔබ කැමති නැහැ නේද ඔබ හදාගත්ත වැරද්ද ආයෙ කියනවට? නැද්ද එහෙම පොඩි පොඩි? එහෙම තියෙනවා. ඔව තියෙනවා ඔක්කොම. ඔව සියුම් සියුම් මේවා පින්වදනේ. ඔව අහුවේ තව ඉස්සරහට යනකොට. තමන් ඇතින් නොවන වැරද්දක් කවුරු කියනවට කැමති නැහැ. හදාගත්ත වැරද්ද ආයෙ කියනවට කැමති නැහැ. ඇයි ඒ? ඒ හැටි. නොකරපු වැරද්දක් කියනවට කැමති නැහැ. හ්ම්. ඉතින් දැන් මේ හිතට අපි කියනවා දැන් මේ හිත දන්නවනේ බැනුම වැරදි කියලා. ඉතින් බැනුම වැරදි, මෙයා හිතන් ඉන්න බැනුම හරි කියලා, මෙයා හිතන් ඉන්න බැනුම වැරදි කියලා. දැන් එහෙනම් මේ හිතට හිතෙනවා නම් අපරාධي මම බැන්නේ. මොකද මං ඒ කරපු කැත වැඩේ. ඇයි මං එහෙම කරේ කියලා. පින්නේ තනි කර මුල අදහසක් මේ තියෙන්නේ. මොකද මේ හිත හොඳටම දන්නවා බැනුම කියන එක නොගලපෙන දෙයක්. එහෙනම් මෙයා බැන්න වෙන්න බෑනේ. බැනුම වැරදි කියලා දැනගෙන බැන්න වෙන්න බෑනේ. එහෙනම් බැන්නේ මේ හිත නෙමෙයි පිංගුතනේ, බැනලා තියෙන කලින් හිතක්නේ. එහෙනම් මේ හිත හිතාගත්තම හරියද මං කරේ කියලා? නෑ. නමුත් ඔබ හිතනව නේද? ආන් ඒ හිතෙන්නේ පිංගුතනේ මෙන්න මේ හිතට අමතරව මෙතන සිදුවෙන තව ක්‍රියාවලියක්. මෙන්න මේ හිතේ જાති හට ගන්නවා. මේ හිත වෙන් කර ගන්නවා පිංගුතනේ. මොකද මේ හිතකට අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසා හැම වෙලාවෙම වෙන් වෙනා කියලා හැඟෙන්න ඕනේ. ඕක තමයි මේ ලෝකේ තියෙන ආශ්වාදීම දේ. වෙන් වුණා කියලා හැඟෙන එක. ඔබට මේ ලෝකේ තියෙන ආශාදීම දේ තමයි පින් ඔබ වෙන් වුණා කියලා හැඟෙන එක. ඔබ තව කෙනෙක්ට වඩා වෙනස් කියලා හැඟෙන එක. ඔබේ අනන්‍යතාවය. ඒකයි මිනිස්සෙක් තමන්ගේ නම වරද්දවලා කියනකොට කැමති නැත්තේ. වෛද්‍යංශයෙන් උදව් වුණ නම් ඉල්වස ලබා දෙන්න. හරි, ඒක එතන ඉන්න පිරිස බලාගන්න. සියදෙනෙක්ට කරන්න වැඩක් නැහැ එතන. බය නැපා. අපේ ඉන්න වෛද්‍යංශය. අපි දොස්තරවරුත් පැවිදි කරන් තියෙන්නේ ඔබට ඕනම අවස්ථාවක ඔබට රැකවරණය දෙන්න. මේ නිසා බය වෙන දෙයක් නැහැ. ඔබ මේ ටික අහගත්තොත් ඔය ටික වෙන්න කලින් ඔබට වැඩේ කරගන්න පුළුවන්. හරි. එතකොට බලන්න. දැන් මේ හිතට හිතනවා පින්වතුනි කලින් කරපු දේ මං කරා කියලා. ඒ වගේ නම් අනිත් පැත්තටත් මේ හිතට හිතුණොත් එහෙම මට කේක් කෑල්ලක් කන්න ඕනේ කියලා. ඔබ මේ හිතෙන් අහන්න වටින ප්‍රශ්නයක් තියෙනවා. කේක් දෙනකන් ඉන්නවද කියලා. ඇයි එහෙම අහන්නේ? මොකද මේ හිතට කේක් දෙන්න පුළුවන්කම නැහැ. කේක් දෙනකොට අඩුම තරමේ ඊළඟ හිතවත් ඇවිල්ලානේ. හැබැයි මේ ඔබ ඔබට හිතනව නේද පින්විතනේ, ඔබ තමයි ෆ්‍රිජ් එක ගාවට ගියේ, ෆ්‍රිජ් එක ඇරියේ, කේක් ගෙඩිය ගත්තේ, කේක් ගෙඩිය කැපුවේ, පීරිසයකට තියාගත්තේ, අරගෙන ඇවිල්ලා වාඩි වුණේ, කෑවේ, ඔය ඔක්කොම ඔබ කරා කියලා ඔබට හිතෙනා නේ. ඒ හිතෙන්නේ මෙතන නිසාද, මෙතන නිසාද, මෙතන නිසාද, මෙතන නිසාද? මක් නිසාද? අපි තුමේ තමයි ඔබේ දැන් මේ මේ මොහොතේ දෙන හිත කියලා. මම ඔබෙන් අහන ප්‍රශ්න හොඳට හොඳ අවධානයෙන් ප්‍රශ්න අහන්න බලන්න. මම ඔබෙන් අහන්නේ ඕන දැන් මෙතනින් තමයි කේක් ඕනේ කියලා හිතුනේ. හරිද? ෆ්‍රිජ් එක ගාවට ගියා. ෆ්‍රිජ් එක ඇල්ලලා කේක් ඇල්ලලා කෙලින්ට ගත්තා. කපලා ගත්තා. දැන් ඕන කේක් කනවා. දැන් මේ හිතට හිතෙනවා එයාට කේක් ඕනේ වුණා. එයා ෆ්‍රිජ් එක ගාවට ගියා. එයා ෆ්‍රිජ් එකෙන් කේක් ඇල්ලලා කෙලින්ට ගත්තා. කැපුවා. දැන් අරන් කනවා කියලා. මේ ඔක්කොම හිතෙනවා මෙයාට. මේ මේ එක හිතකර මේ හිතෙන්. මොකද අතීතයේ හිතට දැන් හිතෙන්න බෑනේ පින්වතුනේ. නේද? හිත රිවර්ස් කරලා හිතෙන්න බෑනේ. රිවයින්ඩ් කරලා හිතෙන්න බෑනේ. එහෙනම් අතීතයේ හිතට දැන් හිතනා නෙමෙයි, මේ දැන් හිතටයි දැන් හිතෙන්නේ. ඇයි එහෙම හිතෙන්නේ? කොතනද වෙන්වීම සිද්ධ වෙන්නේ? කොයි හිතේද? මේ දැන් හිතේ. මේ දැන් හිතේ වෙන්වීමක් සිද්ධ වෙනවා. මේ දැන් හිතේ පින්වතුනි, ඒ වෙච්ච සිදුවීම වෙන්වීමක් සිද්ධ වෙනවා. ඒක වෙන් කරලා ගන්නවා. අනෙක් සියලු සිදුවීම් වලින් ඒ සිදුවීම මටයි උනේ කියලා වෙන් කරගන්නවා. ඒක මෙතනදිත් උනා. මෙතනදිත් උනා. දැන් මෙතනත් වෙනවා. මේ මෙතන වෙච්ච එක නෙමෙයි දැන් ඇදලා ගන්නෙ. අන්න ඒකයි මම ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි. ඒක නම් මෙන්න මෙහෙම කියන්නම්. බලන්න උත්සාහ කරලා තේරුම් ගන්න. ඔබේ ඊයේ දවස මතකයි නේද? ඊයේ දවස ගත කරවුවට මතකයිනේ. ඒ මතක දැන් නේද ඔබට? දැන් ඔබට මතකයිනේ ඊයේ දවස ගත කරපු හැටි. පින්නේ දැන් ඔබට ওই මතක් වෙන්නේ ඊයේ මතකේ නෙමෙයි. එනේ මතකයක් තමයි. නමුත් ඔය මතකේ අලුත් මතකයක්. ඒ කියන්නේ ඔබට මේ දැන් මේ වෙලාවේ එන්නේ පින්වතුනේ, මොකද ඊයේ පහළ වෙච්ච හිත ඊයෙන් වැය වෙලා ගියා. ඒ හිත නෙමේ දැන් ඔය එන්නේ. ඒ හිත පහළ වෙච්ච වෙලාවේ පින්වතුනේ නාමගොත්තයක් නිකුත් වුණා. මතක සටහනක් නිකුත් වුණා. ආන්ගේ මතක සටහන ඇදලා ගන්නේ මේ දැන් හිත. මේ දැන් හිත තමයි ඒ ඊයේ මතක සටහන ඇදලා ගන්නේ. එතකොට ඔබට මේ වෙලාවේ හිතෙනවා ඔබ ඊයේ කරපු දේ කරේ ඔබ කියලා. ඔය ඊයේ ඔබට හිතච්ච එක නෙමෙයි දැන් හිතෙන්නේ. මොකද ඊයේ හිතුනේ ඊයේ හිතෙන් දැන් හිතෙන්නේ දැන් හිතෙන්. නමුත් දැන් ඔබ ඊයේ ඒ දව වැඩේ කරපු වෙලාවේ අපි ඊයේ ඔබ නැව කියලා. ඔබ ඊයේ නාපු වෙලාවේ පින්විතනේ ඔබට ඒ වෙලාවේ හිතුණා නේද මං දැන් නානවා කියලා. හරි, නැත්නම් බත් කනලා ඔබ හිතුණා මං දැන් බත් කනවා කියලා. ඔන්න ඕක නෙමෙයි මේ දැන් හිතෙන්නේ. ඒකෙන් නාමගොත්තයක් විතරයි නිකුත් උනේ. මේ වෙලාවේ කරන්න පින්දුන ඔබට මේ වෙලාවේ මම ඉන්නවා කියලා දැනෙන නිසා ආන් මේ මතක සටහන මේ වර්තමාන මොහොතේ ඇදාරගෙන දැන් ඔබට හිතෙනවා මම තමයි ඊයේ ඒ වැඩේ කරේ කියලා. මිසක් ඔය ඊයේ ඔබ එක කරපු වෙලාවේ දැන් මම එක කරනවා කියලා හිතුනේ. ඒක නෙමෙයි දැන් මේ අවිල්ල තියෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? මේ ඊයේ දවස ඊයේ දවස අපි දන්නවා දැන්. ඒතර මේ ඊයේ දවස වර්තමානට අරන් බලන්න. මේ ඔන්න මේ ඊයේ දවස. ඊයේ අද කියලා හිතන්නකෝ. හරිද? ඊයේ ඔබ යමක් කරපු වෙලාවේ ඔබට හිතුනේ නේද මම දැන් කරනවා කියලා ඒ වැඩේ. දැන් ඊයේ දැන් එකක් තිබ්බන්නේ. හැම මොහොතෙම දැන් එකක් තියෙනවනේ. හරි? ඊයේ ඔබ ඒ වෙලාවේ කරන වැඩක් තිබ්බන්නේ. ආන් ඒ වෙලාව ඔබට හැඟිච්ච විදිහක් තියෙනවනේ. මම දැන් ඒ වැඩේ කරනවා කියලා. ඔබ බත් කන ගම ඔබට හිතුනේ මම දැන් බත් කනවා කියලා. ඔන්න දැන් ඊයේ ගත වෙලා ගියා. දැන් අද දවස. දැන් ඔන්න අපි අද දවසට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබවත් කෑවත් ඔබට දැනුත් දැනුනේ දැන් බත් කනවා කියලා. හරියට ඔබට ඊයේ දැනුණා වගේ. දැන් බත් කෑවා කියලා. දැන් බත් කනවා කියලා ඊයේ දැනුණා වගේ දැනුත් දැනුනේ දැන් බත් කනවා කියලා. ඔබට මේ වෙලාවේ පින්විතනේ මතක් කරගන්නත් පුළුවන් නේද ඊයේ බත් කෑවා කියලා. දැන් බත් කන එකට අමතරව ඔය ඇදිලා ඉන්නේ දැන් බත් කාපු එක නෙමෙයි ඊයේ. ඊයේ දැන් බත් කාපු එක නෙමෙයි මේ දැන් ඇදිලා ඉන්නේ. මේ දැන් ඇදිලා ඉන්නේ පින්විතනේ. දැන් ඊයේ නාම ගොත්තේ ඊයේ මතක සටහන තමයි මේ දැනට ඇදිලා ඉන්නේ. දැනට ඇදිලාවිල්ලා දැන් ඔබ කියනවා මට දැන් මතක් වෙනවා ඊයේ බත් කෑවා කියලා. ඒ අර ඊයේ බත් කන එක දැන් දැනුණා කියලා දැනෙන එක නෙමෙයි. ඇයි මම මේ කාරණාව ඔබට කියන්න උත්සාහ කරන්නේ? ඔබ කන්ෆියුස් කරන්නද? නෑ, පොඩි කරුණක් ඔබට මතු කරලා පෙන්නන්න. ඒ තමයි මේ හිතක් හිතක් ගන්න જાති හැදෙනවා. මේ හැම මොහොතකම විදිහ අපි හිතක තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ හැම හිතකටම ওই જાතිය හැදෙන නිසා, ඉන්නවා කියන හැඟීම දැනෙන නිසා, වෙන් වුණා කියන හැඟීම දැනෙන නිසා, ඔය හැම හිතකටම පින්වතුනි අතීතයේ වෙච්ච දේවල් මේ තමන්ටම වුණා කියලා තේරෙනවා. එහෙනම් මේ ඊයේ જાති හැදිච්ච නිසා නෙමෙයි ඔබට දැන් ඔහොම හැඟෙන්නේ. එහෙම වුණා නම් පින්වතුනි බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ, රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ, එහෙනම් ඒ හැඟීම් ආයෙත් එන්න එපායි දැන්. නේද? දැන් ඉතින් මෙතනින් උන්වහන්සේ අරිහත් වේ. හරි? මෙන්න මේ හිතෙන් අරිහත් වුණා. මේ අරිහත් ඵල හිත. දැන් මේ හිතට හැඟෙන්නේ නැහැ නේද මෙච්චර කාලයක් කරපු දේවල් මං කරා කියලා? හැඟෙන්නේ නැහැ නේ. ඔන්න ඔක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. හැබැයි ඊ අරිහත් වෙන්න කලින් තිබ්බ හිතේ මග වඩන්නේ මං කියලා හිතුණා නේද? ඒක හිතුණා නේ පින්විතනේ. නමුත් දැන් හිතෙන්නේ නැහැ පින්විතනේ මග වැඩුවේ මං කියලා. එතන මං කියන්නේ මග වැඩුවේ මං කියලා හිතෙන්නේ නැහැ. හැබැයි මග වඩන අතර හිතෙනවා මග වඩන්නේ මං කියලා. මෙතනදී ඇහුවොතේම රහත් වෙන්නේ කවුද කියලා. මොකද උන්වහන්සේ දෙන උත්තරේ? මං තමයි රහත් වෙන්නේ කියලා. හැබැයි රහත් වුණාට පස්සේ උන්වහන්සේ කියන්නේ මග වැඩුවේ මං කියලා. රහත් වුණෙත් මං කියලා කියන්නෙත් නැහැ. හිතක් රහත් වුණා. ඒකට හේතුව තමයි පින්විතනේ මේ හිතක් හිතක් ගානේ තමයි ලෙඩ වෙන්නේ. මිසක් එක තැනක જાති එක දිගට පවතිනව නෙමෙයි. දවසක් මං එක්තරා අපේ දහම් සාකච්ඡාවක් තිබ්බ වෙලාවක පිරිසක් කතා වෙනවා වුණා. මම කියන එක දිගට තියනවද නැත්තම් මම හිතක් හිතක් ගානේ තියනවද? මොකද ප්‍රශ්නේ උත්තරේ? හිතක් හිතක් ගානේ මම තියනවද නැත්නම් එක දිගට මම තියනවද? මම කියලා එකක් තියෙනවා. එහෙනම් හිතක් හිතක් ගන්න තියෙනවා කියලා. හැංගෙනවා. හැංගෙනවා නේද? හැංගෙනවා. හිතක් හිතක් ගන්න වෙන වෙනම හැංගෙනවා වින්දුරෙන්. නමුත් ඔය හැංගෙන එකේ ස්වභාවය තමයි දැන් මේක හැංගිච්ච විදිහත් මේක හැංගිච්ච විදිහම තමයි. හැබැයි වෙන එකක්. මේ හිතේ අසනීපේ මේ හිතට බලපාන්නේ නැහැ. මේ හිතේ ලෙඩේට මේ හිතේ මම කියලා හැඟුණාට ඒ හැඟිච්ච නිසා නෙමෙයි මේ හිතේ ඒක හැඟෙන්නේ. එහෙනම් මේ හිතටත් මම කියලා හැඟෙනවා. මේ හිතටත් මම කියලා හැඟෙනවා. මම කියලා හැඟෙන එකේ ස්වභාවය තමයි ඒ ඔක්කොම එකයි කියලා හැඟෙන එක. ආන් ඒ නිසා පින්වතුනි එදා ඉඳන්ම මම තමයි කියලා හැඟෙනවා. නමුත් මේ තනි තනි හිතකට තනි තනියෙන් තමයි ලෙඩේ හැදෙන්නේ. ආන් ඒ නිසා තමයි ඕනම වෙලාවක එක හිතක් සුවපත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක හිතක් සුවපතලා ආයි ඊළඟ හිත ලෙඩ වෙනවා කියන එක නෙමෙයි. ඕනම තැනකදී අරිහත් වෙන්න පුළුවන්. එහෙනම් එච්චර කාලයක් කොච්චර හිත අරිහත් නැතුව තිබ්බද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මැජික් දැකලා තියෙනව නේද? හැමෝම මැජික් බලලා තියෙනවා. මැජික් මායා බන්ධන ඒවල කියන්නේ නෑ විජ්ජා නේ මැජික් එකද දෙනන්නේ. හරි, ඔය මේ ඉන්නවා කියන හැඟීමට හොඳ උපමාවක් ගන්න පුළුවන්. ඕකෙන් දැන් හිතමු පින්වතුනි මම ඔබට මැජික් එකක් පෙන්වනවා. හරිද? මම මැජික් එකක් පෙන්වනකොට අපි දු මේ මහත්තයා දන්නව මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා? මේ මහත්තයා දන්නව මැජික් එක කරන්නේ කොහොමද කියලා? මේ මහත්තයා දන්නේ නැහැ මැජික් එක කරන්නේ කොහොමද කියලා. හරිද? මම එක මැජික් එක පෙන්වන්නේ දෙන්නට මේකම විදිහට පෙන්නේ. එක්කෙනෙක් දන්නව මැජික් එක කරන්නේ කොහොමද කියලා, අනෙක් කෙනා දන්නේ නැහැ මැජික් එක කරන්නේ කොහොමද කියලා. දැන් මට කියන්න. දෙන්නටම පේන දේ එකක් නෙමෙයිද? එකම රූපේ නේද පේන්නේ? එකම රූපේ පේන්නේ. මේ මහන්තයා දන්නවා. මේ මහන්තයා දන්නේ නැහැ. මැජික් එක කරන්නේ කොහොමද කියලා දන්නේ දන්න මහත්තයාට හැංගෙන්නේ නැති දෙයක් තියෙනව නේද? මැජික් එක කරන්නේ කොහොමද කියලා දන්නේ නැති මහත්තයාට හැංගෙන. තවත් වචනකින් කිව්වොත් මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා දන්නේ නැති මෙතුමාට යම් හැංගීමක් එනව නේද? ඒ මැජික් එක ගැන ඒ කොහොමද ඒක කරේ? අන්නේ හැංගීම එනව නේද? හැබැයි මේ මහත්තයාට ඒක එන්නේ නේද? ඇයි එන්නේ නැත්තේ? එයා දන්න නිසා. හැබැයි ඇහැට පේන එක එකමයි නේද? ආ. ඔන්න ඔය වගේ තමයි දෙඟුතුනේ මේ ලෝකේ ඔය වෙන් කරනවා කියන එක. මේකයි මේකයි වෙනස්ද නැද්ද? මේ දෙක වෙනස්ද නැද්ද? ඒකට උත්තරේ ඔබ මැජික් දන්නවද නැද්ද කියන එක මත රඳාපවතිනවා. ඒ කියන්නේ මේ මැජික් එකද? නෑ, ඒක නෙවෙයි අදහස් කරේ. කලින් උපමාවක් මම දුන්නා. පින්දනේ ඇහැට පේන එක වෙනස්. හරියට මම මැජික් එක කරපු වෙලාවේ මේ මහතුරු දෙන්නට පේනුනේ දෙන්නටම එකම දේ පේනුනේ. අන්තිම අඟලට පේනුනේ ඔක්කොම දෙන්නටම පේනුනේ එකම දේ. නමුත් එක්කෙනෙක්ට හැංගෙන හැංගීම වෙනස්. අනෙක් කෙනාට හැංගුණු හැංගීම වෙනස්. ඔන්න ඔය වගේ මේ වෙන් වෙන වෙන් වෙලා තියෙනවා කියන එක පිළිගන්න අපිට හැඟෙන කොටසක් තියෙනවා. ඇහැට පේන කොටසක් තියෙනවා. ඇහැට පේන කොටසේ දෙක වෙන් වෙලා තමයි තියෙන්නේ. නේ? මේ දෙක එකක් නෙමෙයි. ඒ නිසා පෑනක් ගන්න කියලා ගම ඔබ දෙකම අරන් ගන්න ඕනේ නැහැ. ඇයි? වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා පෑන් දෙකක් ගන්න කියමු එකක් අරන් වෙලා හරියන්නේ නැහැ. ඇයි? දේවල් දෙකක් නේ. ඒ නිසා දෙකම අරන් ගන්න ඕනේ. අපි මේ කතා කරන්නේ පිළිගන්නේ ඇහැට පේන කොටස ගැන නෙමෙයි. අප මේ කතා කරන්නේ මේ හිතට හංගින දෙයක් ගැන. හරියට මැජික් එක වගේ. මැජික් ගැන දන්න කෙනාට මැජික් මැජික් නෙමෙයි. ඒක ලොජික්. එයා තේරෙන මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා එයාගේ හිතේ පිංගුනාට මැජික් කියන ෆීලිං එක එන්නේ නැහනේ. මේක අර විද්‍යාවක් එක්ක එන ෆීලිං එක එන්නේ. එයා හොඳටම දන්නවා මේ විද්‍යාවක් මේ කියලා. සෝරි. මේ ඇහැට පේන එක පේනක මිසක් මේ ඇතුලෙන් ඒ ඔය ඔය පෙන්වන්න හදන එක ඇතුලේ නැහැ කියලා. නමුත් විද්‍යාවක් බව දන්නේ නැති කෙනා. ඒ ඇස් බැඳුමට අහු වෙන කෙනා. අර ඇහැට පේන්නේ නැති කොටසක් යට හැංගෙනවා. ඕන් ඔය වගේ තමයි පින්විතනේ මේ වෙන් වෙනවා කියන කතන්දරේ. එහෙනම් දැන් මම කියන ඔබ ඔක්කොම එකයි. හරිද කතාව? එහෙනම් ඔබ ඔක්කොම වෙනස්ද? ඒක හරිද කතාව? මොකද්ද වෙනස්? මොකද්ද එක? අපි කොයි විදිහටද වෙනස්? අපි කොයි විදිහටද එක? මේ ඇහැට පේන රූප තියෙන්නේ පින්වතුනි. ඔය රූපයකට එකක් වෙනස්. හැබැයි ඔය රූප ඔබට හැඟෙනවා නම් මේ වෙනමම එකක් කියලා. වෙනමම කුට්ටියක්. ඒක ආයේ වෙන කවදාකවත් වෙන කිසිම එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒක වෙනමම ආවේනික වූ එකක්. ඔන්න ඔය හැඟීම වැරදි. මතකද අපි කතා වුණා ලංකාවේ පාරවල් කීයක් තියෙනවද කියලා? මතකද? පාරවල් කීයක් තියෙනවද ලංකාවේ? එකයි. එකයි තියෙන්නේ. ඒක කොහොමද ලංකාවේ පාරවල් එකයි වෙන්නේ? මොකද ඔක්කොම එක පාර තමයි තියෙන්නේ. හැබැයි අපි මොකද කරලා තියෙන්නේ? හිතින් වෙන් කරගෙන තියනවා නේද? මේ පාර අහවල් පාරේ, අහවල් පාර අතරින් අදරින් එහාට කොළඹ පාර, මෙතනින් එහාට නුවර පාර, මෙතනින් එහාට ගලු පාර. නේ? අපි හිතින් වෙන් කරගෙන තියෙනවා. නමුත් අන්තිමට ඔක්කොම එක පාරක් තියෙන. නමුත් හංගිනව නේද පින්වදින මේ වෙන පාරක් කියලා. දැන් අපි හිතන ඔබ කොහේ හරි ගමනක් යනවා නේද? මේ අපිට මේ ඉන්න ඔබට කොටුවට යන්න කියලා කිව්වොත් ඔබ හිතින් හිතාගෙන මම අර පාරෙන් ගිහලා ඊට පස්සේ අර හොරන පාරෙන් දාලා ඊට පස්සේ අර පැත්තෙන් ගිහලා ආරෙන් ගිහලා මෙන් ගිහලා මෙන් ගිහලා දැන් ඔබට හංගිනව එක 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 පාරවල්. නේද? එහෙම එකක් තියෙනවා. එහෙම එකක් නෑ ඔක්කොම එකපාර තියෙන්නේ. හැබැයි ඔබට අවංකවම හැඟෙනව නේද මේ එක එක පාරවල් වලින් ඔබ දාලා යන්නේ කියලා. ඔන්න ඔය වෙන් වෙන හැඟීම ගැන මේ කතා කරන්න තියෙනවා. ඔන්න ඔය වෙන් වෙන හැඟීම ගැන මේ කතා කරන්න. ඔය වෙන් වෙන හැඟීම තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඉතින් ඇයි ඉතින් වෙන් වෙනවා? ඉතින් මොකද ප්‍රශ්නේ? ඇයි වෙන් වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? ඇයි ඇයි වෙන් කරගත්තාම නිවන කරන්න බැරි? අපි ගමු නිවන කියන්නේ මොකද්ද කියලා ගන්න ඉස්සෙල්ලා. මොකද්ද නිවන කියන්නේ? ඉතින් නිවන කියලා කියන්නේ දුකක් නැතුව ඉන්න පුළුවන් එකද? සරලව ගන්න. නේද? නිවන කියලා කියන්නේ හිතේ දුකක් නැහැ. මම මේ කතා කරන්නේ ක්ලේශ පරිනිර්වාණය ගැන. ස්කන්ධ පරිනිර්වාණය ගැන නෙමෙයි. හරි? ඒක අපි විපාකේ බාර දෙන්න තියෙන ස්කන්ධ පරිනිර්වාණ අපිට කරන්න දෙයක් නැහැ නේකට. නැවත ඔබට ওই හිතට කරන්න තියෙන කොටසක් කෙලස් පරිනිර්වාණය උදෙසා. කෙලස් පරිනිර්වාණය කියන තැන පින්වතුනේ ඔබ ඇයි ඇත්තටම ඔබ කෙලස් පිරිනිවන් පාන්න උත්සාහ කරන්නේ? මොකද ප්‍රශ්නේ? දුකනේ. දුකයි ප්‍රශ්නේ. ඒකනේ එකලොස් මහා ගින්නෝ හිතට දැනෙනව නේද? ඔන්න ඕකනේ ප්‍රශ්නේ. වයසට යනකොට ඔබට පීඩාකාරී නේද? කන් ඇහෙන්නේ නැතිකොට පීඩාකාරී නේද? එතකොට ඔබත් එක්ක එකට හිටපු කෙනෙක් ඔබව දාලා යනකොට ඔබට පීඩාකාරී නේද? ඔබ අකමැති කෙනෙක් ඔබත් එක්ක එකතු වෙද්දී ඔබට පීඩාකාරී නේද? ඔබට අලාභයක් වෙනකොට පීඩාකාරී නේද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒකයි මේ 11 මහා ගින්න. මරණය පීඩාකාරී. වයසට යන එක පීඩාකාරී. පීහි විප්‍රයෝගේ, අපීහි සම්ප්‍රයෝගේ පීඩාකාරී. ඔන්න ඔය පීඩාවන්ගෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් නම් එතනින් ඉහළ ප්‍රශ්නයක් තියෙනවද තවත්? නැහැ. එහෙනම් පින් අපි මේ ඔක්කොම කරන්නේ මේ මෙච්චර අපි අරගලයක් කරන්නේ මේ දහං ගැට දදා මේ ඔක්කොම කරන්න උත්සාහ කරන පින් ඔන්න ඔය හිතේ හැදෙන පීඩාව කොහොම හරි නවත්ත ගන්න. වෙන එකක්වත් නෙමෙයි මේ නිවන කියලා අපි කරන්න උත්සාහ කරන්නේ. හරිද? එහෙමනම් පින් අපි හොයලා බලන්න ඕනේ ඔය කියන පීඩාවල් හිතට එන්නේ මක් නිසාද කියලා. ඔය කියන පීඩාවල් හිතට එන්නේ මක් නිසාද කියලා හොයලා බලලා පින්වතුනි ආන්න ඒකට හේතුවයි අපි නැති කරගන්න ඕනේ. මේ ලෝකේ සිදුවීම් සිද්ධ වෙනවා. දැන් අපි ගිය සතියේ ඉංග්‍රීසි දේශනාවේ පියවර හතරක ක්‍රමයක් අනුල්ලා දුන්නා. ප්‍රශ්නයක් එනකොට ප්‍රශ්න විසඳ ගන්න. මම පාවිච්චි කරන ක්‍රමය. අපර කියන්න. 4 steps. පියවර හතරයි තියෙන්නේ. හරි ලේසි. හිතකට පීඩාවක් ආවම පින්වතුනේ මේ හිත මේ මේ ප්‍රශ්නය විසඳ ගන්න ක්‍රමය. අංක 1. ඉස්සලව සිහියට එන්න ඕනේ. අවසිහියෙන් ඉන්නකොට පින් ඔබට තේරුමක් නැහැ මේක පීඩාවක් කියලාවත්. නැහැ හිතර නිකන් මතක් කරලා බලන්න හිතකට කාමයක් ආපු වෙලාවට ඔබට හිතුන්නේ නැහැ නේද මේ කාමය කියලා කියන්නේ පීඩාවක් කියලා. මම කියන්නේ දැන් නෙමෙයි දැන් නම් ඔබට කාමයේ එන එකත් ඔබට නිකන් හරි තුච්චයි නින්දයි වගේ දැනෙනවා වෙන්න පුළුවන්. නැවත ඉස්සර තියෙනදනේ ඒ වගේ අදහස හිතට ආපු වෙලාවේ ඔබ ඒවා රමණේ කරානේ. අවංකම්. හරි ඒ වෙලාවේ හිතුන්නේ නැහැ මේක මේ මොන පීඩාවද මේ කියලා. ඇයි මම මේ දුක් විඳින්නේ කියලා හිතුන්නේ නැහැ නේද හිතට කාමයේ ආපු වෙලාවේ. තව තව කාමයේ නැගෙන දේවල් කරගත්ත මිසක්. කාමයේ හිතට ආවම කාමයේ යෙදුනා. කාමයේ හැසිරුණා. මම මේ කියන්නේ එකක් ගැන නෙමෙයි පංචකාමයේ මෙහෙම රූපකාමයේ ශබ්දකාමයේ ගන්ධකාමයේ රසකාමයේ ස්පර්ශකාමයේ ඔක්කොම. එහෙනම් එදා දැක්කේ නැහැනේ කාමය කියලා කියන්නේ වැරද්දක් හේවත් මේ හිතට ආපු දුකක් කියලා දැක්කේ නැහැ නේද? ඒ කියන්නේ අවසිහියෙන් හිටියේ. ඒ නිසා ඔක්කොටම කලින් කරන්න තියෙන පිළි අංක 1ට සිහියට එන්න. සිහියට එන්න. කොහොමද සිහියට එන්නේ? කියනවා ලේසින් කොහොමද සිහියට එන්නේ? ඔබේ දකුණ අත උස්සන් බලන්න. මොකද ඔගේ ගැට ගහලා තියෙන්නේ? ආ. ඔබ දන්නවද ඇයි ඔබට පිරිත් නූල ගැට ගහලා දීලා තියෙන්නේ කියලා? මොකටද? සිහියට එන්නේ. මම භෞතිකවාදියානේ. ඔබ දන්නවා මේක. හරි. දැන් නම් ටිකක් හොඳයි ඒ ලෙඩේ. ඉස්සර දරුණුවටම තිබ්බනේ. මට ওই කාලේ ඒ කාලේ පිරිත් නූල් වල පිරිත් බලයක් තියෙනවා. ඒකක් මම විශ්වාස කරේ නෑ ඒව. මම හිතන් හිටියේ මං තමයි ලෝකේ ඔක්කොම දන්නේ කියලා. හරි. නමුත් ඒ කාලෙත් පින්වතුනි හාමුදුරුවන්ගේ නමක් ගාවට ගියාම උන්වහන්සේ පිරිත් නූලක් ගැට ගහලා දුන්නා. මං හැබැයි බුද්ධිමත් විදිහට කල්පනා කරලා බැලුවා. ඉතින් මේ පිරිත් නූලෙන් ගන්න ප්‍රයෝජනයක් තියෙන බෑ මොකක් හරි ඉතින්. ඔය කියන જાති බල එකෝකේ නැතුව ඇතිනේ. ඒ මං හිතන් හිටු විදිය. ඒ නිසා මම මොකද කරේ තියෙන්නේ එදා ඉඳන් පිරිත් නූල පාවිච්චි කරා මාව ට්‍රැක් එකට දාලා තියාගන්න. වැඩක් පලක් කරන්න යනකොට නිතර ඇහැ ගැටෙනවනේ ඕක. ඒ නිසා නිතරම මාව ට්‍රැක් එකට දානවා. මොකද්ද ඔය කරන වැඩේ? ඔය වැඩේ හරි වැඩක්ද? ඔය වැඩේ වැරදි වැඩක්ද? ඕක ඔබේ ගුරුවරු අනුමත කරන වැඩක්ද? අම්මා තාත්තා අනුමත කරන වැඩක්ද? ඔන්න ඔබට ඔබව ට්‍රැක් එකට දාගන්න කදිම අවස්ථාවක් ඔය තියෙනවා. ඔබේ අතේ බඳලා තියෙන පිරිත් නූල. ඔබ ඒකට එක පාවිච්චි කරන්න. එතකොට පින්නේ පිරිතේ බලයේ පිරිත් නූලේ තිබ්බද නැද්ද කියන කොට ප්‍රශ්නයක් නෙමෙයිනේ දැන්. නේද? අපිට ඔබටත් එහෙම හිතෙනවා කියලා. පිරිතේ බලයේ කොහොමද පිරිත් නූලේ තියෙන්නේ කියලා. හරි ප්‍රශ්නයක් නැහැ. තිබ්බ නැතා ඔබට පිරිත් නූල දැක්කහම පින්නුතුනේ කරන්න යන වැරදි වැඩෙන් ඔබව වළක්වනවා නම් දැන් පිරිත් බල පිරිත් නූල බලයක් නැද්ද? ආ. ඉතින් බෞද්ධයයි සම්මත අපිට ලැබිච්ච හොඳ වාසනාවක් එක. හොඳ අවස්ථාවක් එක. මොද නිතරම ඔබේ ගාව තියෙනවා. නිතරම ඔබට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් වැරදිදර කරලා අතපය පාවිච්චි කරනවානේ. හරි? අනෙක් එක දකුණත සාමාන්‍යව පිරිත් නූල ගැට ගහන්නේ. ගොඩක් අය දකුණත් මිනිස්සු එහෙන් දකුණත ඉස්සරහට දාලා වැඩ දෙයක් කරන්න යන ලාවට දකුණතේ පේන පිරිත් නෝල. ඕනනම් අත් දෙකේම කැට ගහගෙන ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද වැඩ වෙන නෙවෙන අපිට. සමහර කෙනෙක් ඉන්නවා පිරිත් නෝල පාවිච්චි කරන්නේ නැති. ප්‍රශ්නයක් නෑ. මොකක් හරි තේඟුතුන ඔබ ක්‍රමයක් පාවිච්චි කරන ඔබ සිහියට ගන්න. තේඟුතුන සාමාන්‍ය මිනිසෙක් වැරද්දක් කරන්නේ අය වැරද්ද වැරද්ද බව නිච්චි නැති නිසායි. විශේෂයෙන් ඔබ ඔබ නිතර ෆෝන් එක පාවිච්චි කරනවා නම් ෆෝන් එකේ දාලා තියාගන්න වෝල්පේපර් එක මේ කරන වැඩේ හරිද කියලා. මොකද ෆෝන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වැරදි වැඩ කරන්න පාවිච්චි කරන දෙයක් නේ. කම්පියුටරේ ඔබේ වෝල්පේපර් එක දාලා තියාගන්න පුළුවන්. ඔබට මතක් වෙන්න. ඔබ ගෙදරින් පිට වෙද්දි පින්වතුනි. ඕනනම් ගෙදර දොරේ ගහලා තියාගන්න පුළුවන් ඇතුල් පැත්තේ. මොකක් කරේ ඔබට තේරෙන මොකක්ද සංඥාවක් එච්චරයි ඕන. ඒක අහවල් වැකිය වෙන්න ඕනේ නැහැ. අහවල් භාෂාවෙන් වෙන්න ඕනේ නැහැ. මොකක් හරි කමක් නැහැ. දැන් වාහනේ ගහලා තියෙන සමහර බුදු පිළිම වහන්සේ නමක් තියෙනවා. ධර්ම චක්‍රයක් තියෙනවා. ඔය ඔක්කොම පින් හරි වටින දේවල්. ඒකයි සමහර මිනිස්සු ඒවල් පාවිච්චි කරනවා විලාසිතාවට. මං කියන්නේ විලාසිතාවට වඩා එහාගේ ප්‍රයෝජනය ගන්න පුළුවන් ඕකෙන්. ඒක නිතර පින් ඔබ ට්‍රැක් එකේ තියාගන්නවා. ඒක නෙවෙයි ඇත්තටම කියනවා නම් ගුරුවරයා ළඟ ඉන්නවා වගේ. නම් මම පිරිත් නූල් බඳින්න නැති හේතුව පින්වතුනි මං ඉන්නේ පාරාදීසයක. මගේ වටේ ඉන්න හැමෝම හැම වෙලාවෙම මන් දිහා ගහන් ඉන්නේ. මගේ අතින් වැරදි වෙන්න දෙන්නේ නැහැ ඒ උතුමන්ලා. සියයක් විතර ඇහැ ගහන් ඉන්නේ මං කරන දේවල් දිහා. පොඩි හරි වැරද්දක් තිබ්බත් මට වැරද්ද පෙන්වලා දෙනවා. ඒ නිසා මට පිරිත් නූලක් අතේ ගැට ගහන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබ ජීවත් වෙන පරිසරයේ ඔබට හැම වෙලම ඔබ වැරදි පෙන්වලා දෙන කවුරුත් නැන්නේ. මොකද ඒ අයත් වැරදි කරනකොට පින්නද කොහොමද ඔබට වැරදි පෙන්වලා දෙන්නේ? ඒ නිසා අංක 1 සිහියට. සිහියට ගන්න. ඔබ ටීවී බලනවා නම් අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවලට ආදි වශයෙන් ඔය ටීවී එක පේන තැන ඔබ ටීවී එක තියෙන තැන මොකක් හරි ගහගන්න. එක්කෝ වැකියක් හරි දැන් ඉස්සර එකක් ගැහුවේ මොකක් කෙනකන්ද බලන් ඉන්නේ කියලා. ඉංග්‍රීසි දේශනා අපි එකගෙන කතා වුණා. What are you waiting for කියලා. අපි මතක් කරලා දුන්නා මිනිස්සුන්ට ඔබ මොකක් කෙනකන් බලන් හිටියා තව එකක් කෙනකන් බලන් ඉන්නවා කියලා. මොකද්ද? මරණය. නේ? බස් එකෙන්කන් බලන් ඉන්නකොට තව එකක් කෙනකන් බලන් ඉන්නවනේ. මොකද්ද? මරණය. බත් එක තැම්බෙනකන් බලන් ඉඳි තව එකක් කෙනකන් බලන් ඉන්නවනේ. මොකද්ද? මරණය. වතුර එක තැම්බෙනකන් බලන් ඉන්නකොට තව එකක් කෙනකන් බලන් ඉන්නවනේ. මොකද්ද? මරණය. මොකද ඔය හැම එකකෙම ආයේ තව එකක් එනවා මග. ඒ තමයි මරණය. ඉතින් අපිට මතක් කරලා දුන්නා නම් මේ එකක් එනකම් බලමු. මොකද අපි බලන් ඉන්නේ අනේ ඉක්මනට වෙච්චාවි කියලා. නැවත් ඉක්මනට වෙච්චාවි කියලා හිතන් ඉතින් තව හේකුත් ඉක්මනට වෙනව නේද එහෙනම්. ඒ තමයි මරණය. ඉතින් මරණානුස්සතිය වඩා ගන්න අපි ක්‍රමවේදයක් විදිහට ඒක පාවිච්චි කරා. ඒ වගේ දෙන්නේ ඔබ සිහියට ගන්න මේ සතිපට්ඨානය ඔබ තුල පිහිටවන්න. ඔබ සිහියට ගන්න පියාගේ භූමියට ඔබව ඇද ගන්න ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒ ක්‍රමය එක එක කෙනාට වෙනස් වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. මම පිරිත් නූල මතක් කරේ ඔබට. තමයි. පිරිත් නූල මතක් කරේ ඔබට පිරිත් නූල ඒකට පාවිච්චි කර ගන්න පුළුවන් නිසා. ගොඩක් පිරිස් දන්නේ නැහැ පිරිත් නූලෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. ඒගොල්ලෝ හිතන් ඉන්නවා පිරිත් නූලෙන් පිරිත්ේ ආරක්ෂාව විතරක් එනවා මං කියන්නේ එතනින් එහාට අපිට ගිහිලා ඉතින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔබ වැඩක් කරන්න කලින් පින්දනේ පොඩ්ඩක් අත දිහා බලන්න. එතකොට ඔබේ moral compass එක ඒ කියන්නේ ඔබේ ආධ්‍යාත්මීය මාලිමාව ස්විච් ඔන් වෙනවා. කල ඔබෙන් අහයි මේ කරන වැඩේ හරිද කියලා. ඔය ඔබේ ගුරුවරයා. නෑ නැත්නම් ගුරු හාමුදුරනේ ඔබ යතේ පිරිත් නූල බඳින්නේ. ඉතින් උන්වහන්සේ ඔබ ගාව ඉන්නවා කියලා ඔබ හිතා ගන්නවා ඒ තුලින්. උන්වහන්සේ කොච්චර වෙලාවක් කියවෙනින් කැප කරනවා. පැය 4-5ක් දේශනාවකුත් කරලා ඉවරලා උන්වහන්සේ පෞද්ගලිකව ඔබ හැම කෙනාගේ මතේ පිරිත් නූලක් එක්ක ඔබ අතර දෙනවා නැත්නම් ඔබ යතේ ගැට ගන්නවා. ඉතින් ඔබ ඔබට හිතාගෙන තියෙන මේ ගුරු හාමුදුරුවෝ තමයි මේ ඉන්නේ. මේමයි ගුරුවරයා. හරි එහෙනම් අංක 1. දෙවෙනි කාරණාව. එක මතකයින් සිහියට ගන්න. හරි? ඒ කියන්නේ මේ කරන දේ ගැන සිහියට එන්න. ඒකට මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරගන්න ඕනේ. හරි? සමාහලට ඔබට තනියෙන් කරගන්න පුළුවන්, සමාහලට තව කෙනෙක්ගේ උදව්ව ගන්න වෙයි. ඒ තමාන්ට තව කෙනෙක් වෙන්න පුළුවන්, තව දෙයක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව ඔබ ඒ දෙයින් පිටින්නේ ඔබව නිගමනය කරන්න එපා. ඒ කියන්නේ කොටින්ම මේ මම නෙමෙයි. මම අදහස් කරන්නේ මම ඔබට තේරුම් කරලා දෙන්න මොකක්ද මම මේ මම නෙමෙයි කියන අදහස් කරන්නේ කියලා. අපි හිතමු හිතර කේන්තියක් ආවා කියලා. දැන් අපි දැන් සතුටු වෙන හිතර කේන්ති එනවට. හවුද නැද්ද? අපි දැන් උදේ කතා කරේ නේද? අපි දැන් කේන්ති වලට බය මිනිස්සු නෙමෙයි. අපි කැමති කේන්ති එනවනම් මොකද? අපි දන්නවා ඔන කේන්තියක් ආවා කියලා. හරිද? ඊළඟට කරන්න තියෙන දෙයන්තනේ ඔබ කේන්තිකාරයෙක් කියලා ලේබල් කරගන්න එපා. ඕක තමයි දෙවෙනිට අවශ්‍යම කාරණාව. ඔබට ඒ වෙලාවේ ආපු ක්ලේශය, ආගන්තුකව ආපු ක්ලේශය පාවිච්චි කරලා ඔබව ලේබල් කරගන්න එපා. දැන් මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම. සමහර පිරිස් වෙන්තුනේ ඇවිල්ලා අපිත් එක්ක කියනවා ස්වාමීන් වහන්ස මං හරි කාමුකෙක්. දැන් මේ කතාව දැම්මන පස්සේ ඔය කතාව ඇත්තද බොරුද? බොරු. කාමුකිය කොහෙද ඉන්නේ මේ ලෝකේ? ඒ කියන්නේ කාමය කියන කේ මනුස්සයා සින්නක් කරලා ලියාගෙන නේද? නෑ වෙන කාටවත් ඉන්න බෑ ඒක මගේ. තව කට්ටිය ඇවිල්ලා කියනවා මං මාන්නක්කාරයෙක්. එහෙම කොහොමද වෙන්නේ? මේ මනුස්සයන් මොකද තියෙන අයිතිය එයා මාන්නක්කාරයෙක් කියලා කියන්නේ? මොකද මේ මානය කියලා කියන්නේ අක්කාරයෙක් නෙමෙයි. මානය කියලා කියන්නේ හිතකට ආපු ක්ලේශයක්. ඒ හිත වැය වෙලා යනකොට මේ ඒ ක්ලේශෙට මොකද වෙන්නේ? ඒකත් ඒත් එක්කම වැය වෙලා යනවා. ඔබ දෙවෙනියට ගන්න පින්දුන හිතට මෙන්න මේ කියන කාරණාව හොඳට ඒ තමයි ඒ වෙලාවේ ආපු ආගන්තුක උපක්ලේශය තුලින් ඔබව ඩිෆයින් කරන්න යන්න එපා. මොකද ඒ ඔබ නෙමෙයි. ඔබට හිතේ නැවතේ හිතන වෙලාවට පින් මම මේ කියන කාරණා මතක් කරගන්න. ඔබ ඔය සිතුවිලි දාමේ දිගේ ඔබට යන්න දෙන්න එපා. ඔබ හිතන්න එපා මේ ඔබේ හැටි කියලා ඒ. මොකද ඔබේ හැටියක් නැහැ. හිතක හැටියක් තියෙනවා. මොකද ඔබේ හැටි කියලා ඒක ලේබල් කරගත්තොත් එහෙම එතනින් එහාට පින් ඔබ පරාජය බාරගෙන ඉවරයි. මොකද ඒ ඔබේ හැටි නම් දැන් වෙනස් කරන්න දෙයක් නැහැ. මං කේන්තිකාරයෙක්. දැන් වෙනස් කරන්න දෙයක් තියෙනවද? නෑ, ඉතියා කේන්තිකාරයෙක් නේ. එයා එහෙමයි හැටි යාගේ. එයා මගේ හැටි. මේ ලෝකේ කිසිම දෙයක් පිටින් ඔබේ හැටි වෙන්න දෙන්න එපා. ඔබේ හැටි වෙන්න දෙන්න එපා. ඒ නිසා ඒ ආපු මොකක් හරි පීඩාව, ආපු මොකක් හරි ක්ලේශය ඔබේ හැටි කියලා ඔබ ඇක්සෙප්ට් කරන්න එපා. ඔබ තමයි දෙවෙනියටම වැදගත් කාරණා. මොකද ඔබ ඒක ඇක්සෙප්ට් කරන්නේ නැතුව හිටියොත් එංගදුන ඔබට පුළුවන් ඊළඟ තැනට යන්න. ඔතන නිදහස් වෙන්න. ඔබ ඒක ඔබේ හැටි කියලා ඔබ බාරගත්තොත් එතනින් එහාට ඔබ පරාජය බාරගෙන ඉවරයි. අපි තුම ඔබ අතින් බොරුවක් කියුණා කියලා. හරි? බොරුවක් කියුණා. නන්න දැන් මතක් කරන බොරුවක් කියුණා කියලා. කොහොමද මතක් වුනේ? අර සිහියට ආවා. අනේ පළවෙනි එක හරි. දෙක. දැන් ඔබට හිතෙනවා. ෂේ. මම මහා බොරුකාරයෙක් නේ. දැන් හරිද ඔය කියපු කතාව? නෑ. ආයේ ඔය මොකද ඔය කරන්නේ? බොරුව සින්නක් කරලා ලියාගෙන. අයි මට බොරු කියන්න බැරිද? ඔබට හිතද බොරු කියන්න පුළුවන්? ඔබට මොකද්ද තියෙන අයිතිය බොරුව ඔබට කියලා ලියාගන්න? කවුද දුන්නේ ඔබට? දේවනාසයල බොරු දීලා දුන්නාද? එනිසා ඔබ හිතන්න එපා මේක ඔබට විතරක් අයිති එකක් කියලා. බොරු අපි හැමෝටම අයිති. මං කියන එක තේරෙනවද? බොරුව ඔබට අයිති එකක් නෙමෙයි. ඒ නිසා ඔබ හිතා ගන්න එපා ඔබ බොරුකාරයෙක් කියලා. මොකද එහෙම කාරයෝ නැහැ කොහෙවත් ලෝකේ. හිත තියෙන්නේ, හිත තියෙනකොට කොහෙද කාරයෝ ඉන්නේ? එහෙම හිතනකොට ඒක විකාරයෝ. වෙන කාරයෝ නැහැ මේ ලෝකේ. විකාර. ඒ කියන්නේ විකෘතිකාරයක් ඔය තියෙන්නේ. ඒ නිසා බොරුවක් කියුණා කියලා ඔබට ඒක මතක් වුණා කියලා ඔබ හිතා ගන්න එපා මං ඉතින් බොරුකාරයෙක් නේ කියලා. එහෙම එකක් උනේ නැහැ. හිතක් බැස්සා. ඒ හිතට ආගන්තුක උපක්ලේශයක් ආවා. ආන්නේ ආගන්තුක උපක්ලේශය නිසා ඒ වෙලාවේ හිතට බොරුවක් කියුණා. හරි. ඒ හිතේ හැටි මිසක් ඒ ඔබේ හැටි නෙමෙයි. නොදුන් දෙයක් ගත්තා. ඔබ අතින් හොරකමක් සිද්ධ වුණා. දැන් ඔබ මොකද හිතාගෙන? ඔබ මොකක් කවුරු කියලා? මොකෙක් කියලා? හොරෙක්. මං හොරෙක්. අයියෝ මං හොරෙක්. දැන් හොරකම මොකක් කරගෙනද? සින්නම් කරලා ලියාගෙන. කවුද ඔබට ඒකට අවසර දුන්නේ? කවුද ඔබට හොරකම ඔබට පැනවේ කවුද? එහෙම කරන්න බෑ. හොරකම ඔබට අයිති එකක් නෙමෙයි. හොරකම කියලා කියන්නේ හිතක පහළ වෙන ගතියක්. ඉතින් ආන්ගේ හිත වැයවලා යනකොට ඒ ගතියත් ඒත් එක්කම වැයවලා යනවා. එච්චරයි. දැන් ඔබේ ගෙදරට ආගන්තුක වෙන්නේ නැද්ද? මිනිස්සු යනවා එනවා ගෙදරට. හරිද? දැන් ඔබේ ගෙදරට එනවා ඔබ අඳුරන දොස්තර කෙනෙක්. දැන් යාළුවෙක් එනවා. හරි? එයා දොස්තර කෙනෙක්. දැන් දොස්තර කෙනෙක් ගෙදර තමයි ඔබේ ගෙදර වැද ගෙදරද? ඈ? එහෙමනම් නෑ නේද? එහෙම වෙන්නේ කොහොමද? ඒ මිනිස්සේ ආවා. හරි? ඕන්න උදේට ආවට තේ ටිකක් බීලා පොඩ්ඩක් කතා බස් කරලා බත් ටිකක් කාලා එයා යන්න. ඒ ඇවිල්ලා හිටපු ගෙදරට ටික වෙලාවට ඔබේ ගෙදර වැද ගෙදරක් එනවා නේද? එහෙම වෙන්නේ නෑ නේද? නෑ. එහෙනම් ඔය හිත කියලා කියන ගෙදර නම් පින්තුනේ. ඔය හිතට විටින් විටේ එන අය මත ඔබ තීරණය කරන්න එපා මේ අපේ ගෙදර හැටි කියලා. එහෙම නෙමෙයි. මේ දැන් ආවා තහටිකින් යනවා. එච්චරයි. ඉතින් තව ටිකකින් යනවා නම් පින්වතුනි. මොකද ප්‍රශ්නේ? ඊළඟට රහත් වෙන්න පුළුවන්. නමුත් ඔබට හිතට පීඩාවක් ගන්නවා පින්වතුනි සමහරක් විට. අර හදිසියවත් අපි තුම හොරෙක් පැන්න ගෙදරට. දැන් හොරෙක් ගෙදරට පැන්නොත් එimhe ගෙදර හොර ගෙදරක්ද? එහෙමද? නෑනේ. හොරෙක් පැනපු ගෙදරක් ඒ තියෙන්නේ. ඒ හොරා වෙලව ගතට පස්සේ මොකද? දැන් හරි. ආන් ඒ නිසා ඔබේ හිතත් යන්නේ ඒ වගේ පින්වතුනි. ඔය හිතට වද දෙන්න එපා. ඒකෙන් මම කියන්නේ. යන්තම් බින්දනේ කූල් එකේ මේ වැඩේ කරගන්න. මොකද ඔබ ගොඩක් හොඳයි ඉන්නේ. ඒකයි මම ඔබට මේ උපදෙස් ටික දෙන්නේ. ඔබ හොඳකම නිසා ඔබේ හොඳකම නිසා වෙන ඔබ හිත ගොඩාක් වද දෙනවා හිතට. ඔය හිතට වද දීලා වද දීලා අර අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරේ වැඩි වෙනකොට මොකද කරන්නේ? අල්ලගෙන බදාගන්නේ පින්වතුනි. ඒකගේ හුස්ම හිරවිලා මැරෙනකම්. තේනවද? ඒ අම්මා ඇයි එහෙම කරන්නේ? දරුවාට දෙන ආදරේට. නැවත අන්තිමට ආදරේට කරන්න ගිහින් මොකද වෙලා තියෙන්නේ? අනාදරයක් නේද වෙලා තියෙන්නේ? අන්න ඒකයි මම ඔබට කියන්නේ. ඔබ හොඳ මිනිස්සු නිසා ඔබට නිවන් දකින්න ඕන නිසා තමයි පරිස්සමෙන් ඔය වැඩේ කරගෙන කියලා මම මේ උදේ පාන්දර ඉඳන් මේ කියන්න උත්සාහ කරන්නේ. ඔය හිතට ඕනතර වද දෙන්න එපා. මෙන්න බොජ්ජංග ධර්ම වඩන ක්‍රමයක් තියෙනවා. හැම වෙලාවෙම වීරිය වඩන්නේ නැහැ. විරක පස්සද්ධිය දෙන්න ඕනේ. විරක සමාධිය දෙන්න ඕනේ. එනිසා මම මේ කියන්නේ පින්වතුනි ඔබට ওই හිතර ක්ලේශයක් ආවම ඒක ආගන්තුක ආපුපක් ක්ලේශයක්. ඔබ ඒ ක්ලේශයෙන් ඔබව ඩිෆයින් කරන්න හදන්න එපා. මං කාමුකයෙක්ද? මම රාග චරිතයක්ද? මම ద్వේෂ චරිතයක්ද? මං මාන්නක්කාරයෙක්, මං හින මෝඩයෙක්, මං බොරුකාරයෙක්, මං කේලංකාරයෙක්, මං වගේ පල් හොරෙක්. ඔය ඔක්කොම පින්වතුනි ඔබ ඔය 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 මායාවේ උප්පර වැටි. ඔය උගුල්ලට අහු වෙන්න එපා. ඔය තමයි මාරයා හොඳ මිනිසුන්ට ගහන පාරවල්. මොද හොඳ මිනිසුත් මාරයට නැйти. හොඳ මිනිසුත් මාරයට ඇයිද නරක මිනිසුත් මාරයට ඇයිද? හරි? රහතන් වහන්සේ ආරයන් වහන්සේලා තමයි මාරයට ඇයිද නැත්තේ. හොඳයි නරකයි කියලා කියන්නේ දෙකම මේ ලෝකෙට ඇයිද දේවල් දෙකම මාරයට ඇයිද. ඒ නිසා පරිස්සම් වෙන්න පින්වතුන් ඔබ හොඳ මිනිසු හැටියට සුදු මිනිසු හැටියට ඔය ඔබේ හිත සුද්ධ කරගෙන යන වැඩපිළිවෙල තුල අන්තිමට ඔබ හොඳක් කරගන්න ගිහිල්ලා නරකක් වෙයි කියලා ඔබ පරිස්සම් කරන්නේ මම මේක කියන්නේ. හරි, එහෙනම් මොකක්ද දෙවෙනි කාරණාව කිව්වේ? ඒ ආපු කාරණාව, ඒ අදාළ ප්‍රශ්නය තමන්ග කරගන්න එපා. ඒක තමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක ප්‍රශ්නයක්. හිතකට ආපු ප්‍රශ්නයක් මිසක් ඒකෙන් ඔබව නිර්වචනය කරන්න එපා. මේ මමයි, මේ මගේ හැටි. ඔය මගේ හැටිවල එහෙම මොකුත් නැහැ. හිත තියෙන්නේ හිතක ගතියක් තියෙනවා. ආන් හිතේ වැය වෙලා ඇද්දි ඒ ගතිය පහ වෙලා යනවා. ඔන්න ඒකයි දෙවෙනි කාරණා. දැන් පළවෙනි එක මතකද? ඔය පළවෙනි එක සිහියට ගන්න. දෙවෙනි එක ඒ ආපු ප්‍රශ්නය තමන්ව ඒකෙන් ඒ තමන් කියලා තීරණය කරන්න යන්න එපා. ඒ තමන්ගේ හැටි කියලා තීරණය කරන්න යන්න එපා. තුන. තුන්වෙනි පිටින්ද බලන්න ඔය ප්‍රශ්නය හිතකට සම්බන්ධ ප්‍රශ්නයක්ද නැත්නම් කායකට සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා. හිතට සම්බන්ධ ප්‍රශ්නයක්ද නැත්නම් කායට සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා. මොනවද ඔබ දන්නේ හිතට සම්බන්ධ ප්‍රශ්න? බඩගින්න. උණ. කැස්ස. හිතට සම්බන්ධ ප්‍රශ්න නේද? නැද්ද? එනා කෝර සම්බන්ධ ප්‍රශ්න දේවා. ඒව කායර සම්බන්ධ ප්‍රශ්න. කායර සම්බන්ධ ප්‍රශ්න ගන්න ඕනේ මොන සූත්‍රය පාවිච්චි කළාද? තථාගතයන් වහන්සේ දේශනා කරු මොන සූත්‍රය පාවිච්චි කළාද කායර සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ? හ්ම්? මේ බුදුදහම් පැත්තකින් තියන්න. බුදුදහම පැත්තකින් තියන්න. ගිහලා දොස්තර කෙනෙක් හම්බෙන්න. නැත්තම් කුස්සියට ගිහලා බට් ටිකක් බෙදාගෙන කන්න. බඩගිනි නම් බත් ටිකක් ගන්න. ඒකට ඔබ භාවනා කරලා හරියන්නේ නැහැ. ඔළුවේ ගැක්කමන් නම් පැන්ඩෝල් පෙත්තක් බොන්න. ඒකට වෙන මොකක් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා බලන්න හරියට ඔබට තියෙන ප්‍රශ්නේ කායික ප්‍රශ්නයක්ද මානසික ප්‍රශ්නයක්ද කියලා. කායික ප්‍රශ්නවලට සිව්පසෙන් උත්තර හොයන්න. මොකද සිව්පසේ? ආහාර, ඇඳුම් පැළඳුම්, සේනාසුන්, බෙහෙත්. ඔන්න ඔය හතරෙන් මේ කායට සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර හොයන්න. හැබැයි හිසේ කැක්කුම ගැන තියෙනවා හිතේ කැක්කුමක්. එහෙම තේරුම් ගන්න නේ? හිසේ කැක්කුම ගැන හිතේ කැක්කුම. දැන් මොකේද ප්‍රශ්නේ? හිසේ කැක්කුම කායික ප්‍රශ්නයක්. හිසේ කැක්කුම සම්බන්ධයෙන් ඇති හිතේ කැක්කුම ඒක හිතේ ප්‍රශ්නයක්. ඔන්න ඔතනින් වෙන් කරගන්න. අපි දැන් බඩගිනි. හරි? මම බඩගිනි දැන් වේලක් කාලා නෑ. ඊට පස්සේ ඔන්න ඔබ හිතනවා බඩගිනි. බඩත් බුරු බුරු ගන්නවා දැන්. ඊට ටිකක් කියලා ගියාම කන්නත් නෑ. අපි තුන දෙදහම පොඩ්ඩක් ඇද්දා කියලා. දැන් අපි තුම අපි 10 මාර්ට් දේශනාව නවත්තන්න තියනවා කියලා. හරි? අපි ඒක හිතමු. 10 මාර්ට් ඔබට පින්ඩපාතේ ගිහිල්ලා දාන ගන්න වෙලා. දැන් ඕන දැන් 11 වෙනකොට දේශනාව වෙනවා. දැන් 11යි කාලත් වෙලා. දැන් බඩත් දැන් හොඳටම බඩගිනි. දැන් උදේ කාලත් නැහැ. දැන් නේද? ඉවර වෙන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද මන් ධමයට? දැන් ඔතන බඩගින්න විතරද තියෙන්නේ? නෑ ඊට වඩා එකක් තියෙනවා ඔතන දැන්. නේද? පින්නේ බඩගින්න සම්බන්ධයෙන් ඔබට හිතට පීඩාවක් එන්න බෑ. මොකද බඩගින්න තියෙන හිතේ නෙමෙයිනේ. බඩේ කොයි කැලද හිත තියෙන්නේ? හිතේ කොයි කැලද බඩ තියෙන්නේ? නෑ බඩයි හිතයි කියලා කියන්නේ තනි කරම දේවල් දෙකක්. එකක් කය එකක් හිත. හැබැයි බඩේකින් හිතට දැනෙනවා. හැබැයි දැනුණට පින්නතනේ බඩේකින් පීඩාව හිතේ පීඩාව වෙන්නේ නෑ. දැන් සාරිපුතන වහන්සේගේ පිටට පාරක් ගැහුවාම උන්වහන්සේට දැනුන්නේ නැද්ද? ඒ හිතින් නෙමෙයි දිනුනසක දැනගත්තේ. හිතින් දැනගත්තේ. ඒ කය හිතක් තිබෙ නැත්තම් පින්නතනේ සමහර පහර හිටී පිටිපස්සේ. නමුත් උන්වහන්සේ දන්නේ නැහැ. ඒ හිත දන්නේ නැහැ. මොකද හිතක් හැබැයි හංගින්න. නේද? වේදනාව හංගින්න එපැයි. ඉතින් හංගින්න නම් හිතක් ඕනේ තමයි. නමුත් පින්නතනේ කවදාකවත් උන්වහන්සේගේ පිටට පහරක් ගැහුව කියලා උන්වහන්සේගේ හිත පීඩාවටපත් උන්නේ නැහැ. එහෙනම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ කයයි හිතයි අතර ප්‍රශ්නේ වෙන් කරගත්තට පස්සේ මේක කායික ප්‍රශ්නයක්ද මානසික ප්‍රශ්නයක්ද කියලා වෙන වෙනම තෝරගන්න. ඒක හරි සියුම් වැඩක්. විශේෂයෙන් පින්විතනේ කය පීඩාවටපත් වෙලා තියෙන වෙලාවට ඔබේ හිත රිදෙන එක ඔබට වෙන් කරගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවයක්. ඒක හරිම සියුම් කාරණාවක් පින්විතනේ. හරිම සියුම් කාරණාවක්. ජාතිය නිසා තමයි දුක්ඛ කියන එකක් මතුවෙන්නේ. 11 මහා ගින්න තිරනේ දුක්ඛ කියලා. ජාතිපච්චය, ජරා, මරණ, ශෝක, පරිදේව දුක්ඛ කියලා එකක් තියෙනවා. ඔය දුක්ඛ කියලා කියන්නේ පින්වතුනේ ඔය කයට දැනෙන පීඩාවල් මට දැනෙනවා කියලා හිතනකොට හැදෙන එකක්. ඒ කියන්නේ ඒක හැඟීමක්. ඔළුවේ කැක්කමක් එනකොට ඔබට පීඩාකාරී නේද මානසිකව? ඒක හැඟීමක්. මිසක් ඔය ඔළුවේ කැක්කම නෙමෙයි දැනෙන්නේ. ඔය හිතට දැනෙන හැඟීමක්. ඕක තථාගතයන් වහන්සේට නෑ. රහතන් වහන්සේට නෑ ඕක. සමන අනාගාමි උත්තමෙන්ටත් නැතුව ඇති සමහර කිට. නැවත ඔබට ඔළුවේ කැක්කමක් එද්දී බඩේ අමාරුවක් එද්දී ඔබට ඔබේ හිත පීඩාවටපත් වෙන්නේ ඔබට කේන්තියන්නේ. කේන්තියන්නේ කොහොමද බඩගින්න එනකොට? අර a hungry man is an angry man කියලා අහලා තියෙනවද? එහෙම වෙන්න පුළුවන්. Hungry man is an angry man වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. එහෙනම් වෙන්නේ පින්විතනේ බඩගින්න පදනම් කරගෙන අන්න හරි බඩගින්න මගේ කරගෙන ඒක මත හිතේ ගින්නක් හටගෙන තියෙන නිසා ඔබ පින්විත ඔබ හොඳ අවධානයෙන් ඉන්න මේවා ගැන ජීවත් වෙද්දී සමහරට ඔබ ගෙදර බඩගිනින්න වෙලාවට හරි ගෙදර මහත්තයා බඩගිනින්න වෙලාවට කවුරු කතා කරන්නේ මහත්තයත් එක්ක? ඇයි අම්මෝ අපිව මරාගෙන කයි බලන්න එහෙම වරදේද ගෙදර තියෙන්නේ කියලා තාත බඩගිනිනලාට කවුරුත් යන්නේ කතා කරන්නේ. දැන් සමහර අපිට ඔබට තුවාලයක් වුණා කියලා පෙන්වතනේ. හරි ඔබ අපිට ඔබට තුවාලයක් වුණා. ඊළඟ ඔබ ඇද වැටුණා. දැන් ඔබට හොඳ හරිම පීඩාකාරී, හරි වේදනාකාරී. සාමාන්‍ය මනුස්සයෙක්ට මොකද වෙන්න වෙලාවට? වයසට ගියාට පස්සේ මම වයසට යන හැමෝටම වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය කොන්දේ අමාරුවක්, ඔළුවේ අමාරුවක්, කකුල් වල අමාරුවක් එනකොට අපි සාමාන්‍යයෙන් අහලා දෙනවානේ මිනිසුන්ට කේන්ති යනවා කියලා වැඩිපුර. හරිද එහෙම නැනේ ඒක? වැරදි. ඒකම අපර කිව්වේ දා රිවර්ට් එක ගලව ගන්න කියලා පුළුවන් තරම් ඉක්මනට. මතකද? කාලේකට උඩදී කිව්වා රිවර්ට් එක ගලව ගන්න කියලා. මොකද රිවර්ට් එක ගලව ගන්න කියලා කිව්වේ? ඔය කය ඔබ කියලා හිතන කොටක වෙන්නතුනි ඔය කය පීඩාවටපත් වෙනකොට කය දුර්වල වෙනකොට ඔබට හිතන ඔබ දුර්වල වුණා කියලා. ඒ නිසා ඔබ නම් කන් ඇහෙන්නේ නැති ආච්චි කෙනෙක් උනාට කමක් නැහැ. හැබැයි ඔය කන් ඇහෙන්නේ නැති ආච්චි වෙන්න කලින් පින්වතුනි ඔබේ හිත දියුණු කරගන්න. නැත්නම් ඔබ වටේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් ඔබ කරදරකාරීක් වෙනවා. ඒ වගේම ඔබ ගොඩාක් පෞසුද්ධ කරගන්නවා ඊට පස්සේ. ඔය ගොඩක් ගෙවල් වල ඉන්න වයසට ගිහපු ආච්චි අම්මලා සීයලා නිසා එයා ගොඩක් තරහ ගන්නවනේ. ඇයි තරහ යන්නේ? ඒ තමන්ට තියෙන කායික පීඩාව මානසික පීඩාව බවට පත් වෙලා. හේතුව අර දුක්ක. දෙබර තුවාලයක් තියෙන වෙලාවක පින්වතුනි කවුරු ඇවිල්ලා අපිට මේකට බෙහෙත් දාන්න යද්දි පොඩක් ඒ තුවාලේ රිදෙනවා. සමහරවිට කේන්ති එන්න පුළුවන්. ඒ කේන්ති එන්න පුළුවන් එකක්ද? එහෙම එන්න බෑ. හරිනම් එහෙම කේන්තියක් එන්න බෑ. නැවත එහෙම කේන්තියක් එනවා කියලා කියනවා හිතේ තියෙන ක්ලේශ. එනවා තේරුම් ගන්න ඕනේ පිටින් මේක කායික ප්‍රශ්නයද මානසික ප්‍රශ්නයද කියලා දෙක වෙන් කරගන්න. කායික ප්‍රශ්නයක් නම් මොකද කරන්න කිව්වේ? මොන සූත්‍රය අහන්නද කිව්වේ? මොන පිළිතුර දාන්න ඕන? නෑ මොන පිළිතුරක් වන්න මේ අහන්න දෙන්. අර සිව්පසෙන් ඒකට අවශ්‍ය කරන ප්‍රතික්‍රමය කරගන්න. මානසික ප්‍රශ්නයක් නම් ඔන්න දැන් තියෙනවා ඊළඟට අපිට ගන්න දෙන උත්තරේ. මානසික ප්‍රශ්නයක් නම් පින්න ඔබට තියෙනවා හිතට කියන කාරණාවක්. මම දැනත් කියනවා. උඹ උඹේ වැඩක් බලාගෙන කියලා. අර කීසත් දේශනා ඉංග්‍රීසි දේශනා කිව්වා mind your own business. Mind your own business. සිංහලෙන් කියනනම් උඹ උඹ උඹේ වැඩක් බලාගෙන. මොකද්ද ඒකේ තේරුම? මොකද්ද හිතේ වැඩේ? අපි හිතර කියනවා හිත උඹ උඹේ වැඩක් බලාගෙනකො. මොකද හිතේ වැඩේ? මොකද හිතේ වැඩේ? ඇහැ කන දිව නාසය කය මෙන්න මේව හරහා එනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරි ඕනනම් මනක් දාගම් හරහා එනවා ධම්ම හිතක් තියෙන දෙන්නේ මොකටද මේ හිත මෙන්න එකක් නෙමෙයි කියලා දන්නවා නමුත් මොකක් කරේ පෙන්වන්න එපා හිතක් තියෙන දෙන්නේ මෙන්න මේ දේවල් හේවත් මේ ලෝකේ රූපයක් පහළ වුණා තොන්නතරයි ආරම්මන විජානන ලක්ෂණං චිත්තං මම මේ වචන කොච්චර ගැලපෙනවද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ පින්වතනේ අරමුණක් දැනගන්නේ හිතෙන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අරමුණ දැනගන්න ලක්ෂණය හිතයි කියලා ආරම්මන විජාන ලක්ෂණං චිත්තං අරමුණක් විජාන්න වෙන ලක්ෂණයට කියනවා හිත කියලා. නිසා හිතකින් අරමුණක් දැනගන්නව නෙමෙයි. මොකද ඔබ දන්නවනේ පින්වතනේ. දැන් මේ අරමුණ මොනවා කියනවා රූප ආරම්මණය. හරි? ඔච්චර ආරම්මන තියෙන මේ ලෝකේ. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, ස්පර්ශ ආරම්මන, ධම්ම ආරම්මන. ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ. හරිද? ඔන්න ඔය අරමුණක් රූප ආරම්මණයක් වේදනාව වෙන්න ඕනේ. මොකද වේදනාව වෙනවා කියලා කියන්නේ? වීමක් දැනෙන්න ඕනේ. නේ? නැමෙ තින්. ඔන්න වීමක්. වීමක් දැනුණා. වීමක් දැනෙන්න ඕනේ. ඊට පස්සේ හැඳින්ෙන්න ඕනේ. හැඳින්ෙන්න ඕනේ. මොකද මොකක්ද උන වීම? ඕකනේ සංඥාව කියලා කියන්නේ. වීමක් වුණා නෙමෙයි. වීමක් වුණා කියන්න බෑනේ. වුණා. හරි මොකක් රූපයක් වුණා. ශබ්දයක් වුණා ගන්ධයක් වුණා රසක් වුණා ස්පර්ශයක් වුණා ධම්මයක් වුණා ආන්නේ වීම හඳුනගත්තා ඊට පස්සේ සංකාර මොකද සංකාර කියන්නේ ඒකට අදාළ කරන ක්‍රියාව මොකක්ද දැන් රූපයක් නම් බලන්න පුළුවන් කියන එක දෙන්නේ සංකාරයි කොටසක් දැන් මේක පෙන්වන්න ඔබ දන්නවනේ මේකෙන් කරන්න පුළුවන් දේවල් නේ ඔබ දන්නවා මේක ඩස්ටර් එකක් කියලා. ඒ ඩස්ටර් එක කියලා දැනගන්නකොටම පෙරපසු නොවි මේකත් එක්ක කරන්න පුළුවන් දේවල් ලිස්ට් එකක් ඔබට එන්නේ නැද්ද? මකන්න පුළුවන්, ඕනනම් කරරි ගහන්න පුළුවන්. හරි? ඕනනම් මේ තරආදී එක පඩියක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් මේකට හිට ගන්න පුළුවන්. දැන් මේක කන්න පුළුවන් කියලා එන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම සංකාරයක් නෑ ඔබ ගාව. සමහර කෙනෙක් ගාව තියෙන වෙන්න පුළුවන්. සංකාර. ඊට පස්සේ විඤ්ඤාණ ඒ කියන්නේ මේ ගැන සම්පූර්ණයෙන් අප හැඟීම. ඒ කියන්නේ මේ ලෝකේ දේවල් අපි ඔය හිතකින් කරන්නේ හඟිනව මිසක් දකින්නව නෙමෙයි. ඒක අපිට මේනකොට පැහැදිලි නේද? හිතකට දකින්න බැරි බව ඔබ පිළිගන්නවද? පිළිගන්නවද? හැමෝගෙන් මං අහන්නේ. හිතකට දකින්න බැරි බව පිළිගන්නවද? හිතකට කරන්න පුළුවන් මොකක් විතරද? හඟින්න. මොකද පින්දින ඇහැක් ඉස්සරහට රූපයක් තියලා ඔබේ මොළෙගෙඩිය හරහා දෘෂ්ටික ප්‍රදේශයට නැතුව අපි ඔක මොළේ රස දැනෙන තැනට එහෙම ওই වයර් ටික හයි කරොත් එහෙම දැන් ඔබට ඇහැක් ඉස්සරහා රූපයක් තිබ්බහම රූපයක් පේන්නේ නැහැ. දැන් ඔබට මොකක් හරි අමුළු රසක් දැනෙන එකපාරට. එහෙනම් කොහොමද රූපේ නෙමෙයි නෝ දැක්කේ? නේද? ඔය හැඟීමක් පහළ වුණේ. ඒ නිසා මේ ඇහැ ඉස්සරහා මොකක් තිබ්බත් ඔය ඔබට පේන වුණාට මේ ෆෑන් තියෙනවා, ලයිට් තියෙනවා, බෝඩ් තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා ඔය ඔක්කොම හිතට එන හැඟීම ඔය තියෙන්නේ. එහෙනම් ඔය හඟිනවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පින්දි මෙන්න මේ කියන ටික ඔක්කොම සිද්ධ වෙන්න ඕනේ. මුලින්ම අරමුණක් එන්න ඕනේ. ආන්ගේ අරමුණ දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අරමුණ වුණා කියලා දැනෙන්න ඕනේ. ඊට පස්සේ ඒක හැඳින ගන්න ඕනේ. ඒකට අදාළ කරන සංකාර ටික ගන්න ඕනේ. ඔය ඔක්කොම ටික එකතුවක් විදිහට ඕක හඟින්න ඕනේ. ඔන්න ඔය තැනට ආව කියලා කියන පින්දි ඕක තමයි හිතට අයිති කාර්යය. එහෙනම් හිත කියලා කියන જાතිය මේ ලෝකේ තියෙන පින්වතනේ මෙන්න මේ කියන දේවල් process වෙන්න. මෙන්න මේ කියන දේවල් වලට මෙන්න මේ කියන ටික වෙන්න. මේ දේවල් වලට මේ දේවල් කියන්නේ මේ ඇහැ නෙමෙයි. ඇහැ ඉස්සරහා තියෙන රූපය ගැන මම කතා කරන්නේ. හරි? මේක ඉස්සරහා තියෙන ශබ්දය ගැන මම කතා කරන්නේ. ඊට පස්සේ රස, ගන්ධය, ස්පර්ශය, නම්. ඔන්න ඔය ටිකට මෙන්න මේ ටික වෙන්න තමයි හිතක් තියෙන්නේ. උඹ මේ වැඩ බලාගෙන කියලා කියන පිටින් ඔන්න ඔය ටික කරන්න කියලා. හිතකට මෙතනින් එහාට කරන්න කාර්යයක් නැහැ. ආරම්මන විජාන ලක්කණං චිත්තං මේ චිත්තය කියලා කියන එකේ පිටින් කාර්ය බහරේ ඔන්න ඔච්චරයි. ඔయిత වඩා දෙයක් වෙනව නම් පින්වතුනි ඒ කියන්නේ හිත Tamanට අයිති නැති කොටසකට අත තියලා තියෙනවා. Tamanට අදාළ නැහැ මේ කොටස. එයා එයාගේ සීමාවෙන් පිට පැනලා ඉන්නේ දැන්. ඒ කියන්නේ හිතක් මේ ලෝකෙට පහළුණේ පින්වතුනි මෙන්න මේ දික කරන්න මිසක් මෙතනින් එහාට කරසක් කරන්න නෙමෙයි. මින් Tamanට අයිති නැති කොටසක් Tamanට අදාළ නැති කොටසක් කරන්න එනකොට මොකද වෙන්නේ? ප්‍රශ්න එනවද නැද්ද? ප්‍රශ්න එනවා. එන හිතකට පින්වතුනි කාර්යයක් තියනවාද මේ ආපු රූපෙට ලස්සනයි කියලා කියන්නේ? එහෙම කියන්න කවුද කිව්වේ එහෙම කියන්න කියලා? හිතකට කිව්වේ නැහැ පින්වතුනි රූපේ ලස්සනයි කියලා කියන්නේ. හිතකට කිව්වේ රූපයක් උනා මලක් හිමින්න පුළුවන් මලක් කියන හැඟීම. ඔන්න ඔය හැඟීම පහල කරලා දෙන්න තමයි මේ හිත පහලුනේ. ඔය කොයි තැනකද බින්දුනේ ලස්සනයි කියලා කියන්නේ මේකට කැලලක් අසෙට් කරලා තියෙන්නේ? කොයිද තියෙන්නේ? එහෙම කැලලක් නැහැ. එහෙම කැලලක් නැති හේතුව පින්දුනේ මලක ලස්සන කියලා එකක් නැති නිසා. ඔන්න මලක ලස්සන කියලා එකක් තිබ්බනම් මේ හිතක් කියන ක්‍රියාවලිය තුළ සමහර තව කැලලක් තියෙන වෙන්න තිබ්බ වෙන්න පුළුවන් ලස්සන කැත හොයන්නේ. ලකේ. ලස්සනයිද කැතයිද කියලා බලන්න. ලකේ බලන්න මේක. එහෙම කැලලක් නැහැ හිතේ. එහෙම කැලලක් නැති හිතේ ඒ හිතේ එහෙම කැලලක් නැති හේතුව තමයි තියෙන්නේ එහෙම එකක් රූපේ නැති නිසා. ගන්ධයක සුවඳක් ගඳක් කියලා එකක් නැති නිසා. මේ හිත හැදෙන ක්‍රියාවලිය තුළ පින්වතුනේ ගඳ සුවඳ දැනෙන එකක් නැහැ. මම හොඳට බලන් ඉන්නේ මේ කාරණාව මම ඔබට පෙන්වන්න කරන උත්සාහ කරනවා. රසයක ප්‍රනීත හෝ අප්‍රනීත කියලා එකක් නැති නිසා මේ හිත හැදෙන ක්‍රියාවලිය තුළ පින්වතුනේ ප්‍රනීත රස දැනෙන එහෙම කොටසක් නැහැ මේකේ. මේ process එකේ එහෙම කොටසක් නැහැ. ඇයි ඒ? ප්‍රනීත කියලා රසක් නැති නිසා. මොකද උපකරණය හදන්න ඕනේ. හරිද? උපකරණය හදන්න ඕනේ එළියෙන් එන ඒ අදාළ කාරණාවට සම්බන්ධ වෙන්නේ නේද? දැන් ඉතින් මේ වතුර කෝප්පේ මේක හදලා තියෙන හැඩයක් තියෙන පින්ගතුනි. මේක තියෙන හැඩය දැක්කම අපිට තේරෙනව නේද වතුර කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා? මේක මේ හැඩයට තියෙනවා කියලා කියන්නේ අපිට පුළුවන් වතුර ඕන හැඩයක් ගන්න පුළුවන් කියන එක මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ හැඩයටත් වතුර දාන්න පුළුවන් නිසානේ මේක මෙහෙම හදලා තියෙන්නේ. නේද? නැත්නම් මේක මෙහෙම හදන්නේ නැහැ. ආන් මේ වගේ පින්වතුනි හිත කියන යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ හිතෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙන. හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණාව. මේක ප්‍රඥා ගෝචර කාරණාවක් මම මේ කියන්නේ. හොඳ බුද්ධිමත් අහලා තේරුම් ගන්න. හිත කියන යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ හිතෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙන්න. හිතක් කියන එකක් මේ ලෝකේ තියෙන්නේ පින්වතුනි අරමුණු දැන හඳුන ගන්න මිසක් වෙන කිසිම දෙයකට නෙමෙයි. අරමුණු දැන හඳුන ගන්න නම් හිතක් කියලා එකක් මේ ලෝකේ තියෙන්නේ අරමුණු වල නැති දෙයක් දැන හඳුන ගන්න හිතක් හැදුනා වෙන්න බෑ. අරමුණක නෑ ලස්සන කියලා එකක්. අරමුණක නෑ මිහිරි කියලා එකක්. අරමුණක නෑ ප්‍රණීත කියලා එකක්. එහෙනම් එහෙම එකක් දැනෙන කෑල්ලක් කොටසක් උපකරණයක් මේ හිතේ තියෙන විදිහක් නෑ. පැහැදිලිද මම කියන කාරණා? ආන් ඒ නිසා තමයි අරමුණු වල තියෙන දේවල් ගෝචර වෙන්න විතරක් මේ හිත හැදිලා තියෙන්නේ. අරමුණක් වෙන්න පුළුවන්. ආන් ඒ නිසා වේදනා කියලා එකක් හිතේ යාන්ත්‍රණයෙන් තියෙනවා. අරමුණක් හඳුන ගන්න පුළුවන්. ඒ නිසා සංඥා කියලා යාන්ත්‍රණයක් හිතේ තියෙනවා. අරමුණකට අදාළ පිළිගනි ක්‍රියාක්‍රියක් තියෙන්න පුළුවන්. ආන් ඒ නිසා සංකාර කියලා කොටසක් තියෙනවා. අරමුණක් හංගින්න පුළුවන්. ආන් ඒ නිසා විඥාන කියලා කොටසක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දෙක තියෙන පින්තරේ හිත අරමුණු ප්‍රොසෙස් කරන්න හදලා තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. උපකරණය. ඔන්න ඕක තමයි හිතට අදාළ කාරණාව. උඹ උඹේ වැඩක් බලාගෙන කියලා හිතකට කියද්දි පින්නේ හිතට කරන් දෙන ඔන්න ඔය ටික විතරයි. හැබැයි හිත ඔතනින් එහාට දෙයක් කරනවා නම් ඔන්න හිත අමාරු වෙරෙන තැන. දැන් බලන්න ඇයි හිතක් ඔතනින් එහාට දෙයක් කරන්නේ කියලා. පින්නේ හිතකට ඇතුල් වෙනවා අවිද්‍යාව කියලා එකක්. දැන් මේ තියෙන හිත තමන්ට පැවරිලා තියෙන කාර්යය දන්නවනම් හිත කරන කොටස. හැබැයි හිත තමන්ට පැවරිලා තියෙන කාර්යය ගැන දන්නේ නැත්නම් හිත හිතන් ඉන්නවනම් වෙනත් දේවල් හිතට කරන්න තියෙනවා කියලා. අන්න ඒකට කියනවා අපි අවිද්‍යාව කියලා. අවිද්‍යාව අපි සරලව කියන්නේ ඇත්ත ඇතිසැරින් නොදැනීම කියලානේ. ඒ කියන්නේ හිත දන්නේ නැහැ මොකටද මං ඉන්නේ කියලා. අන්න මම හිත මං දන්නේ නැහැ මොකටද මං ආවේ කියලා. දැන් මම මොකක් කරයි කියලාද ඔබ හිතන්නේ? ආ විදියෙන් දැන් ඔන්න මං අද වැඩි වෙන දේශනාව කරන්නනේ. හිතන්නකෝ මම දන්නේ නැහැ කියලා මොකටද මං වැඩි කියලා. නේද ඔබ බෙර ගහනවා මං මෙතනට ඇවිල්ලා මං බලනවා මොකක්ද දන්නේ නැහැ මට එන්න කිව්වේ. දැන් මම මෙතන වැඩි යට පස්සේ අතෙන් වැඩි ඔබ මල් පූජා කරා ඊට පස්සේ තථාගෙන වහන්සේ මල් පූජා කරා එතන වන්දනා කරා නේද? දැන් ඔබ කවුරු මට කිව්වේ නැහැ එතන ගිහින් මොකද කරන්න ඕන කියලා. ඊට පස්සේ පාවරේ දෙකේ වැඩි ස්ටේජ් එකට නැගලා මෙතන වඩුණා දේශනාව කරන්න පටන් ගත්තා. ඇයි මං එඩිට් කරේ? මං දැනන් හිතේ මොකටද මං ආවේ කියලා. මං දැනන් හිටියේ නැත්තම් මොකටද මම මෙතන මට මෙතන එන්න කිව්වේ කියලා. දැන් මං ඇවිල්ලා මක් කරයිද? මං වටපිට බලන් ඉඳන් මොකටද ඇයි මට එන්න කිව්වේ? මොකද මට එන්න කිව්වේ? සමහර මං ධර්මශාලාව වටේ කරකෙවි. සමහර මං යන්න ඕනේ නැති තැන් වලටත් මං යයි. ඔන්න ඔහම තමයි හිතරත් වෙන්නේ. හිත දන්නේ නැත්තම් පින්දනේ හිත මොකටද පහළ වුනේ කියලා. ඔන්න හිත ඕන් නැතිව කරන්න පටන් ගන්නවා. හිතට හිතෙන්න පටන් ගත්තට පස්සේ පින්දනේ මේ අරමුණු වල නැති දේවල් ඒ අරමුණු වල තියෙනවා කියලා. මොනවාද අරමුණු වල නැති නමුත් අරමුණු වල තියෙනවා කියලා හිතන්න පුළුවන් දේවල්? ලස්සන, මිහිරි, තව ප්‍රණීත නේද? ඊට පස්සේ සුගන්ධ. ඔය දෙයින් ඔන්න ඔයගේ දේවල් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ලය ආස්වාසන ස්වභාවය. හිතට හිතෙද්දි පින්වතුනි මෙන්න මේ දේවල් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙනවා කියලා දැන් හිත උත්සාහ කරනවා ආන් ඒ දේවල් අරගන්න. හිත ආයෝග කරන්නද? හිත ආයෝග කරන්නේ මේ. ඔන්න දැන් මොකද වෙන්නේ පින්වතනේ? හිත පීඩාවට පත් වෙනවා. මොකද හිතට ප්‍රියයි මధుරයි කියලා තේරුණා. ප්‍රියයි මధుරයි කියලා එකක් මේ ලෝකේ තියෙනවා කියලා හිත හිතාගත්තා. දැන් ප්‍රියයි නම් මధుරයි නම් ඒ දේවල් ඕනි වුණා. ඒවත් තණ්හා වුණා. යන් ලෝකේ ප්‍රිය රූපං සාතරූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඔන්න එතන තමයි තණ්හා උපදින්නේ. දැන් මේ හිතට දැන්ටත් වැරදිලා තියෙන හොඳටම. ඔන්න දැන් හිත හිතාගත්තට පස්සේ පින්වතුනේ මේ ප්‍රියයි මధుරයි කියලා එකක් මේ ලෝකේ තියෙනවා, රූපවල තියෙනවා කියලා දැන් හිත යනවා මේ රූපේ ප්‍රිය මధుර හොයන්න. දැන් අපි හිතා මං හිතාගෙන ඉන්නේ මේ දන් වැට කියලා. ජර මං පල්ලේට වැරදලා මොකද කරන්නේ? පාත්‍රේ තරම් වැඩි කෝ දාන්නේ කියලා බලාගෙන. ඉතින් දාන්නේ නැහැ මෙතන. මොකද මේ දාන්නේ දෙන තැන නෙමෙයි මේ ධර්ම දේශනා කරන තැන. ඉතින් දැන් හිතත් ඔය වගේනේ පින්නතනේ හිත හිතාගත්තොත් එහෙනම් මෙතන තියෙනවා කියලා ප්‍රියමදුර දැන් හිත යනවා එතනට හේවත් මේ ආපු අරමුණට ප්‍රියමදුර හොයාගෙන හම්බෙයිද නෑ ඇයි හම්බෙන්නේ නැත්තේ ඒක නැති නිසා නැති දෙ දෙන්න බෑනේ පින්නතනේ ඔන්න හිත පීඩාවටපත් වෙනවා හිත පීඩාවටපත් වුණාට පස්සේ දැන් හිත කියලා කියන්නේ හංගින යන්ත්‍රණේනේ හරි දේවල් හංගින්නත් පුළුවන් වැරදි දේවල් හංගින්නත් පුළුවන් ඔන්න හිතේ අධික පීඩා තත්ත්වයට ආවට පස්සේ ඒ හිත හිතේ ආරක්ෂාව උදෙසා හිත එයාට ඕන දේවල් හංගව ගන්න පටන් ගන්නවා ඒ නිසා මෙච්චරලා ලස්සන තිබුණා කියලා හිතන් හිතපු හිතට ලස්සන තිබුණේ නැහැ ඊට පස්සේ හිත පීඩාවටපත් වුණා පීඩාවට පත් වෙලා තිබුණ හිතට අර රූපය ආවා. දැන් හිත හිතන් ඉන්නවා ලස්සන ඇති කියලා මේකේ. හ්ම්? හිත පීඩාවට පත් වුණා රූපය ආවා. රූප එනකොට පින්නතුනේ හිත පීඩාවෙන් නිදහස් වෙනවා. පීඩාවෙන් නිදහස් වෙනකොට අන්න හිතට ආශ්වාදයක් දැනෙනවා. මොකද රූප එනකම් බලන් හිටියේ දැන්. ඇයි ලස්සනත් ඇයි කියලා ඒත් එක්ක. ඔන්න හිත පීඩාවෙන් නිදහස් වුණා ආශ්වාද දැනෙනවා. දැන් හිත හිතාගත්තා ආශ්වාදය ආවේ රූපෙන් තමයි කියලා. එහෙනම් මෙච්චරලා මේ හිතාගෙන හිටු වැරදි අදහස ඒකෙන් එයාට සනාත වුණා. බන මොනතරම් බහැනකයිද කියලා. මුලාවටපත් වුණා. තමන් පත් වෙලා තිබ්බ මුලාව තහවුරු වුණා. කොහොමද මුලාවෙන් හිටියේ? අවිද්‍යාවෙන් හිටියේ මේ ඒ ඔය කියන කාරණාව ඒක තියෙනවා කියලා. දැන් ඒක තහවුරු වුණා වැරදි විදිහට තහවුරු වුණා. මොකද හරියට තහවුරු වෙනත් පුළුවන් වැරදිට තහවුරු වෙනත් පුළුවන් මේක කියන්නේ false positive එකක්. වැරදි විදිහට යාට පොසිටිව්ලි තහවුරුනා. ඇත්තට මෙහෙම එකක් තියෙනවා කියලා. නමුත් එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. දැන් එහෙනම් පින්නේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හිත දැන් ඔය තියෙන හිත අස්වැසුණු ස්වභාවය. හිතට ආශාවක් දැනුණු ස්වභාවය. හිතට පීඩාවටපත් වෙලා නම් හිතේ අපිටම හිතට කේන්තියක් දීපු අවස්ථාවක් කියලා. දැන් බලමු අපි අර ස්ටෙප් 4 කේන්තියක් දීපු අවස්ථාවක් ගන්න. ඔන්න අංක 1. මොකද ගන්න තියෙන්නේ? 100ට එන්න. හරි? 100ට එන්න. එක්ක කවුරු කිව්වා මොකද කේන්තිය අරන් ඉන්නේ? අන්න අර උදේ එකෙන් හරි 100ට ආවා. නැත්තම් පිරිත් නූල දැක්කා. නැත්තම් ෆෝන් එකේ මොකක් හරි දැක්කා. නැත්තම් ගෙදර බිත්තියේ ගහලා තියෙන මොකක් හරි මේ දහම් බැකියක්. ඒක තමයි ඔබ 100ට ගන්න තියෙන පොයින්ට් එක. අන්න එකෙන් 100ට ආවා. දෙක. මොකක්ද දෙක? මේක මේ මගේ හැටි නෙමෙයි. මේ මගේ හැටි නෙමෙයි. ඇයි එම් අපි හිතාගන්නේ? ඇයි මේක මගේ හැටි නෙමෙයි කියලා හිතාගන්නේ? මොකද නැත්තම් බින්න ඔබට එකෙන් ගැලවිමන් නැන්නේ. මොකද කේන්ති යනවා කියලා කියන්නේ ඔබේ හැටි නම්. ඉතින් එහෙනම් ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. ඉතින් හැමදාම කේන්තින් ඉන්නයි තියෙන්නේ. සහ අර හිතට නිකන් අනවශ්‍ය වේදනාවක් දඬුවමක් දෙන්න ඕනේ නැහැ. ඔබ කේන්ති ගන්න එක කියලා. එහෙම එකක් නැහැ. කේන්තියක් මේ හිතකට ආවේ මිසක් මගේ හැටි කේන්තිය නෙමෙයි. අන්න එක හිතට කිව්වා. තුන්වෙනි කාරණාව. මොකක්ද තුන? කායික ප්‍රශ්නයක්ද? මානසික ප්‍රශ්නයක්ද? දැන් කේන්ති කියපේක මොන ප්‍රශ්නයක්ද? මානසික ප්‍රශ්නයක් අපි දුම කවුරු හරි ඔබට මොකක් හරි චෝදනාවක් කරා. ඒකට ඔබට කේන්ති گیا۔ කායික ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මානසික ප්‍රශ්නයක්. ඊට පස්සේ හතරවෙනි කාරණාව. උඹ වැඩක් බලාගන්න. දැන් බලන්න. දැන් ඔන්න ඔතන තමයි ඔබ දක්ෂ වෙන්න ඕනේ ඇප්ලයි කරන විදිහ. අනේ මම පිළිදෙන කෙනෙක් බැන්නා. හිතේ කාරණා මොකක්ද දැන් කරන්න තියෙන්නේ? මොකක්ද හිතර කරන්න තියෙන්නේ? ඔය කෙනෙක් බයිනෝ නම් මොකක්ද හිතර කරන්න තියෙන්නේ? ආ මට බයිනෝ නෙමෙයි කියලා හිතා ගන්න තියෙනවා. ඒ ඒ ඒ ඒ විකාර. දැන් සමහර මනෝවිද්‍යාවට උගන්වනවා එහෙම. කෙනෙක් බයිනකොට ඔබ හිතන්නේ බයිනෝ නෙමෙයි කියලා. එයා ඔබට සමනලයා කියනවා කියලා. මං කියන්නේ අපි නිකන් අපිව රවට්ට ගන්න ඕනේ නැහැ නිකන්. නේද? අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙන පින්නතුනේ. ඉතින් බයින මනුස්සය බයිනෝ තමයි. ඉතින් ඇයි අපි හිතාගන්නේ බයිනෝ නෙමෙයි කියලා? ඒ නිකන් එතන බැන්නොත් බෑ. බයින් නැති නිසා කමක් නැහැ. ඉතින් ආයෙත් පැරදිලා නැමෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ බැනුම නම් බෑ. ඒ නිසා අපිව රවට්ට ගන්නවා බයිනෝ නෙමෙයි කියලා. දැන් හරිද? ඉතින් කෙනෙක් කියන නෑ මම බයිනෝ තමයි. දැන් අර මොකද කියන්නේ? නෑ නෑ එහෙම කියන්න එපා. බයිනෝ කියලා කියන්නේ නැතුව ඕන එකක් කියන්නේ. ඒව නෑ. තව ක්‍රම තියෙනවා. ඒක ඔය කියන්නේ මනෝවිද්‍යාව කියලා කියන්නේ බුදුදහමත් එක්ක බැලුවහම කොච්චර ප්‍රාථමිකයිද කියලා. අපිට දැන් හොඳට තේරෙනවා. මොකද මම දැන් මනෝවිද්‍යාව අධ්‍යයනය කරනවා. මට ඕනේ උපාධියක් කරන්න මනෝවිද්‍යාවේ. ඒකට හේතුව වෙන්නේ මට මේ ලෝක සත්‍යයට පෙන්වලා දෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනෝවිද්‍යාවත් එක්ක සසඳන කල මේ වැලි කැඩේකට මහමෙරු පර්වතය වගේ කියලා. නමුත් ඒකම පිළිගන්න කැමති නැහැ ලෝක සත්‍යය. මොකද වැඩි හරියක් ඉන්නේ මං හිතුවා වගේ මිනිස්සුන් ඉන්නේ ලෝකේ. මට ඕනේ දවසක ආචාර්ය උපාධියක් කරන්න මනෝවිද්‍යාවෙන්. කළා ලෝකයට පෙන්වලා දෙන්න. ඕක නෙමෙයි විද්‍යා මනෝවිද්‍යාව කියලා. තථාගතයන් වහන්සේ දෙසු දහමයි මනෝවිද්‍යාව කියලා. බලමු. හැකියාව තිබ්බොත් අපි කලින් කරලා බලමු. ඉතින් අපි අධ්‍යයනය කරන නිසා අපි දැන් තේරෙනවා මනෝවිද්‍යාවේ උගන්වන ක්‍රමවේද. එකක් තමයි මේ බයින්නේ ඔබට නෙමෙයි කියලා හිතා ගන්නලු. මේ වෙන කෙනෙක්ට බයින්. මට නෙමෙයි. එහෙනම් අහසට බයින්නේ. එහෙනම් මට බයිනෝ නම් බෑ මට නෙමෙයි කියලා හිතාගත්තම හරි. හරි ප්‍රාථමිකයි. ඉතින් ගහනකොටත් එහෙම හිතන්නේ මට ගහනෝ නෙමෙයි. නේද? බුදුහාමුදුරගේ ක්‍රමය එක නෙමෙයි නේ බින්නතේ. ඒ තමන්ග රවට්ට ගන්නේ ඇයි? ඒක ඊට වඩා ප්‍රශ්නයක් නේද? ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. ඒ වචන ටික වචන විතරක් විතර ගන්න බැනුමක් විතර ගන්න එපාලු. ඒ වචන විතරයි. ඒ කියන්නේ ඔබ හිතන්න එපා එයා බයිනවා කියලා මේ වචන ටිකක් විතරක් විතර ගන්න. ඉතින් ආයෙත් හිත රවට්ට ගන්න එක නෙමෙයි දෙය කරන්නේ. ඉතින් ඒ මනුස්සයා බයිනවා. ඒක වැඩේ මේක අර තමන්ගේ අම්මා මැරුණාට පස්සේ පින්වතුනේ ඒක දරන්න බැරි මනුස්සර ඕන නම් හිතා ගන්න බලන්නේ අම්මා මලේ නැහැ කියලා. දැන් හරිනේ ප්‍රශ්නේනේ. ඕන හිතා ගන්න බලන්නේ මැරුණේ අම්මා නෙමෙයි කියලා. ඒක තමයි. ඔය ඔක්කොම විකාර නෙමෙයිද? අම්මා මැරුණ නැහැ කියලා හිතා ගන්න බලන්න ඕන නම් ඔය අම්මා නිදාගෙන ඉන්නේ මිනි පෙට්ටියේ. මැරිලා නැහැ. ඈ නැත්තම් හිතා ගන්න බලන්නේ මැරුණේ අම්මා නෙමෙයි. අල්ලපු ගෙදර නෝනා. ඈ ඒ විකාර. මං කියන්නේ විකාර වලට නෙමෙයි බුදුදහම තියෙන්නේ. සත්‍ය අවබෝධය කරන්නනේ. ඉතින් ආන් ඒ වගේ පින්වතුනි මේ හිතට පැවිල්ලා තියෙන කොටසක් තියෙනවා. හිතක් මේ ලෝකෙට ආවේ මේ බාහිර ලෝකේ තියෙන අරමුණු වේදනා කරන්න, සංඥා කරන්න, සංකාර කරන්න, විඥාන කරන්න. ඔන්න ඔච්චරයි හිතක කරන්නේ පැවිල්ලා තියෙන කාරණාව. හිතකට ඔතනින් එහාට කරන්න රෝල් එකක් නැහැ. ඔතනින් එහාට දෙයක් හිතක් කරනවා කියලා කියන්නේම අවිද්‍යාව හේවත් මේ හිත පින්වතුනි එතනින් එහාට එයාට පැවිල්ලා තියෙන කොටසක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. අපි උදාහරණයක් ගත්තේ කෙනෙක් බයිනවා හරි ඔන්න දැන් අපි පටන්ගෙන ආවා මුලින්ම අංක එක 100ට ආවා හරි 100ට ආවා දැන් ඔන්න කේන්ති ගිහිල්ලා තියෙනවා දෙවෙනි කාරණාව සමයි ඒක තමන් කියලා තමන්ගේ හැටි කියලා හිතන්න එපා මොකද කේන්තිය කියලා කියන්නේ තමන්ගේ හැටි නෙමෙයි හිතක ගතියක් ඒ හිත වැය වෙලා ඇති කේන්තියත් පහ වෙලා යනවා දැන් ඔබට මීට අවුරුද්දකට කලින් කේන්ති කියන්නේ නැද්ද ඒක තාම තියෙනවද නෑ එහෙනම් හිත කේන්ති කියලා කියන්නේ ඔබේ ගතියද නෑ ඔබේ හැටියද ඔබේ හැටියනයි තිය හැමදාම් කේන්තින් ඉන්න බෑ පින්තුනේ එහෙම නෑනේ එහෙනම් මේ බොහොම తాවකාලික දෙයක් අර ගෙදරට ආපු ආගන්තුකෙක් වගේ අමුත්තෙක් වගේ අමුත්තා එන වෙලාවට ඉන්නවා ගියාට පස්සේ ගියා එච්චරයි මේ හැමදාම ඉන්න අප කෙනෙක් නෙමෙයි හරි තුන්වෙනි කාරණාව කේන්තියක් කියලා කියන්නේ කායික ප්‍රශ්නද මානසික ප්‍රශ්නද මානසික ප්‍රශ්නයක් ඊළඟ හතරවෙනි කාරණාව හිතෙන් අහලා බලන්න දැන් ඔය හිත පහල වුණේ මොකක් කරන්නද කියලා පින්තුනේ හිත පහල වුණේ අර මනුස්සයා බයිනවා කියලා දැනගන්න එච්චරයි හිත පහළුනේ මනුස්සය බයිනවා කියලා දැනගන්න. බයිනවා කියලා කියන්නේ මොකක්ද? ශබ්ද ආරම්භණය. ධම්ම ආරම්භණයක් එකතු කරගන්න පුළුවන් බයිනවා කියන නැත්නම් ශබ්දයක් විතරනේ තියෙන්නේ. හරි? ශබ්දේ බැනුමක් කියලා දැනගන්න ධම්මයක් එපැයි. නේ? ඒ කියන්නේ දැනුමක් එපැයි. ඒ නිසා ධම්ම ආරම්භණයක් ශබ්ද ආරම්භණයක් දෙක ඒ දෙකේ දෙක එකතුවක් ගන්න පුළුවන්. එහෙම එකක් වෙනවා. ඒ වීම දැනුණ ඒක හඳුනගත්තා. ඊට පස්සේ ඒක බැනුමක් නම් මොකද ගන්න තියෙන්නේ? අහන් ඉන්න තියෙන්නේ. අහන් ඉන්න සංකාරය ඊට පස්සේ විඥානය ඒ සම්බන්ධයෙන් හැඟීම පහළ වෙනවා. මේ මනුස්සයා බයිනවා. නේද? මොකද ප්‍රශ්නේ? කේන්ති යන්න කිව්වේ කාටද? ඇයි කේන්ති ගන්නෙ? එහෙනම් දැන් හිතට පැවිල්ල නැති කොටසක් කරනව නේද මේ? හිත කියලා කියන්නේ රේඩියෝ එකක් වගේ. රේඩියෝ එකෙන් මයික් එකට අල්ලලා කියන දේක පින්නේ රේඩියෝ එකට තියෙන ඒ ටික ඒ විදිහට අනිත් පැත්තට කියන්නේ. එච්චරයි. නැත්තම් අපි නිවුස් රිපෝටර් කෙනෙක් වගේ. නේ ප්‍රවෘත්ති කියන මනුස්සයර මොකද කියන්න තියෙන්නේ වෙච්ච දේ වෙච්ච විදිහට කියන්නයි තියෙන්නේ එයාට ඒක සතුටෙන් කියනවා දුකෙන් කියනවා තවසරයක් නැන්නේ නේද නිවුස් කියන කෙනා මොකද ගන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක් වුණා අන්න කිව්වා මිනිස්සු රටෙන් භාගයක් ගිනි තියලා ඒකක් කිව්වා මහ නිදහනයක් පහළ වෙලා ඒකක් කිව්වා රටේ ජනාධිපති වෙනස් වෙලා ඒකක් කිව්වා ඒ ඔක්කොම ටික එයාට කියන්න පුළුවන් කොයි විදිහටද එක විදිහට මොකද එයාට පක්ෂපාතීත්වයක් තියෙන විදිහක් නැහැ. ආන් ඒ වගේ පෙනෙන හිතටත් වෙච්ච දේ කියන්නයි තියෙන්නේ. හිතට තියෙන්නේ report කරන්න. මොකද්ද වුනේ කියලා. එතනින් එහාට හිත ඒවා ඇලෙන්න ගැටෙන්න යනවා කියලා කියන්නේ දැන් පින්වතුනි හිත හිතට අදාල් නැති කාරණාවක් කරන්න පටන් ගන්න තියෙනවා. ඕන්න ඔය නිසා තමයි අපි කියන්නේ හිතට කියන්න කියලා උඹ උඹේ වැඩක් බලාගනින් කියලා. Mind your own business. හිතට ඔය පාඩම මතක් කරලා දෙනකොට පින්වතුනි හිතට තේරුම් යනවා. ඔන්න යෝනිසෝ මනසිකාරණයටපත් වෙනවා. දැන් ඔන්න හිතට තේරෙනවා. ඉතින් දැන් මේ මගේ මේ මම මේකට ඇලිලා නේද? මම මේකට ගැටිලා නේද? මේ දෙකෙන් එකක්වත් මේ මට කරන්න තියෙන කරණාවක් නෙමෙයි නේද? ඔන්න ඕක පින්දුනේ හිතට මතක් කරලා දෙනවා. ඔය හිතට මතක් කරලා දුන්නාට පස්සේ ඔබට දැන් තියෙන ධම්මාබෝධයත් එක්ක අර ප්‍රශ්නේ එතනින් විසඳලා යනවා. ඉතින් ඔන්න ඔය පියවර ටික ඔබ පාවිච්චි කරා නම් පින්දුනේ ඔබට එන ඕනම ප්‍රශ්නයකදී ඔබට පුළුවන් ඒ ප්‍රශ්නේ සාර්ථකව මුණ දෙන්න. කායික ප්‍රශ්නයක් නම් සිව්පසෙන් උත්තර හොයන්න. ඒකට ඔබට ධම්මෙන් උත්තර හොයලා දෙන්නේ නැහැ. ඒව උත්සාහ කරලා බලන්න පින්තුනි. පළවෙනිම කාරණා මතක තියාගන්න අර සිහියට එන්න ඕනේ. මොකද ඔබ සිහියට ආවේ නැත්නම් ඔබ කරන්න මොකද කියලා දන්නේ නැහැ එතනින් හැබැයි. ඒ නිසා සිහියට එන්න. වැඩේ මේකයි සිහියට එනවා කියන එක සමහරවිට තනියෙන් කරගන්න අමාරුයි. ඒ කියන්නේ සිහිය නැතිකොට හරිය නිකන් පිස්සු හැදෙන මනුස්සයට පිස්සුව හොඳ කරගන්න කියලා කිව්වා වගේ. පිස්සු හැදෙන මනුස්සයා දන්නෙත් නැහැ නේද පිස්සු කියලා. ඒ මනුස්සයාට එයාගේ පිස්සුව හොඳ කරගන්න බෑනේ පින්තුනි. ඒ නිසා තමයි ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය තියෙන්නේ. අපිට ගුරුවරු නිතර නිරන්තරයෙන් ඉන්නේ පින්වතුන් අපි හැම වෙලාවෙම අපි වැරද්ද පෙන්වලා දෙන්නේ. මොකද වැරදි කරන්නේ නැහැ වැරදි කියලා දන්නවනේ. ඉතින් ඔබට නිවසේ ගෙදර ගුරුවරයෙක් නැත්නම් නිසා තමයි මම ඔබට කිව්වේ අර වගේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න. එක්ක පිරිත් නූලක් හරි වටත්තක් හරි නැත්නම් ගෙදර බුදු පිළිම වහන්සේ හරි. දකින්න හැම වෙලාවකම මතක් කරගන්න. පිරිත් නූලේ තියෙන වාසිය තියෙන නිරන්තරයෙන් තමන්ගේ අතේමන තියෙන. ඒකමගේ බෞද්ධ විදියට අපිට පේන්නේ මොකක් හරි අපේ සංස්කෘතික අංගයක් හරි අපිට එකතු වෙලා අවිලා තියෙන මහ වාසනාවන් හරි සම්පතක් ඒක. ඒක ඔබ දක්ෂ වෙන හරියට පාවිච්චි කරගන්න. ඒ නිසා පිරිත් නූලක් අතේ වැඳගන්න. ඒක හරි වටිනකමක් තියෙනවා. පිරිතෙන් ආරක්ෂාව දුන්න නැතා මං දෙනවා කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. මං කියන්නේ පින්කතනේ පිරිතෙන් ආරක්ෂාව දුන්න නැතා ඔබට පුළුවන් ඒක ඔබේ සිහිය පවත්වා ගන්න පාවිච්චි කරන්න. අන්න ඒක පිරිතෙන් ලැබෙන ආරක්ෂාවට වඩා ලොකු ආරක්ෂාවක් පින්කතනේ ඒක. මොකද එතකොට ඔබ මායාවේ භූමියෙන් නැවත තථාගතයන් වහන්සේගේ භූමියට එනවා. සතර සතිපට්ඨානෙට ඔබ එනවා. සිහියෙන් ඉන්න වෙලාවට. ඊට පස්සේ ඔබට පුළුවන් යෝනිසෝ මනසිකාරයට එන්න. අනේ යෝනිසෝ මනසිකාරයට ආවට පස්සේ එතනින් එහාට ඔබට පුළුවන් හරියට ප්‍රශ්න විශ්ලේෂණය කරගන්න. ගොඩක් වෙලාවට මිනිස්සු අමාරු වැටෙන්නේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැති නිසා. මිසක් උත්තර නැති නිසා නෙමෙයි. ප්‍රශ්න හරියට තේරුම් ගන්න නිසා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හරියට ප්‍රශ්න අල්ලගෙන ආන් ඒ ප්‍රශ්නෙට සාර්ථක උත්තර හොයාගන්න. මතකද ස්ටෙප්ස් හතර? ටග්ගල මතක ගන්න බන්නේ. 1 සිහියට එන්න. 2 මේ මගේ හැටි නෙමෙයි. මේ මගේ හැටි නෙමෙයි. එහෙනම් කාගේ හැටිද? අනිකේනගේ හැටිද? එහෙනම් මේ හිතක පහළ වෙච්ච ගතියක්. ඒ කියන්නේ හිත වැයෙනකොට ඒ ගතියත් වැය වෙලා යනවා. හරි? ඒ නිසා ඒකෙන් තමන්ව ලේබල් කරගන්න එපා. මායත් කියන්නේ වෙන්නේ ඔය හිතට වද දෙන්න එපා. ඔය හිතට ඔබ ආදරය කරන්න පින්වතුනි. ඔච්චරයිනේ ඔබ හිතට තියෙන්නේ. නේද? දරුවෙක් හදන්න ඕනේ කොහමද? ආදරෙන් නෙමෙයි. අපි ගහලා බැලලා දරුවන් හදන්නේ නැහැ. අනික හදන්න කොහමද දන්නේ? අපි නම් එහෙම හදන්නේ නැහැ. අපි දරුවන්ට ආදරෙන් හදන්නේ පින්වතුනි. ආදරේ පෙන්වනකොට තමයි ඕනම කෙනෙක්ට හැදෙන්න හිතෙන්නේ. ඒ නිසා ඔය හිතට පින්දුනි ආදරේ ගෞරවය දෙන්න කවුරු නොදුන්නත් ඔබ දෙන්න. ඔබ තේරුම් ගන්න මේ හිතක් මේ පීඩාවටපත් වෙලා ඉන්න නිසා මේ දේවල් කරන්නේ මිසක් හිත නරක නිසා නෙමෙයි. හිත නරුමෙක් නෙමෙයි. හිත නොදන්න කම නිසා මේ දේවල් කරන්නේ. ඒ නිසා පින්දුනි ඔබ යතින් වරදක් වුණා කියලා ඔබට දසවද දෙන්න යන්න එපා. ඒක ගැළපෙන්නේ. ඒක සාසනයේ තියෙන ක්‍රමයක් නෙමෙයි. තේනම කියන්නේ ඔබ ඔබේ හිතට වද දෙන්න එපා. ඔබේ හිතට බොහෝම කරුණාවෙන් බොහෝම ආදරෙන් බොහොම මෛත්‍රියෙන් මමද සීල ලෝක සීල සත්‍යව නෙමෙයිද නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියන්නේ. එහෙනම් ඔක්කොරම කලින් කා ගැනද ඔබට ඔය අනුකම්පාව තියෙන්නේ? ඔන්න ඔය හිත ගැන බින්දුනේ. ඔය හිතට වද දෙන්න එපා. ඔය හිතට ආදරෙන් කරුණාවෙන් දේවල් කියලා දෙන්න. එහෙනම් වැරදක් වුණා කියලා ඔය හිතට තලන්න යන්න එපා. ඔය හිතට වද දෙන්න එපා. ගිල්ටි ෆීලිංග්ස් හදාගන්න එපා. ඔය හිතක අනාබෝධය නිසා වෙච්ච වැරදි අදහසක් නිසා වෙච්ච දෙයක් මිසක් ඔය හිත නරක හිතක් නෙමෙයි. ඔන්න ඔක තේරුම් ගන්න. ඊට පස්සේ වෙන් කරගන්න කායික ප්‍රශ්නයක්ද මානසික ප්‍රශ්නයක්ද කියලා. කායික ප්‍රශ්නයක් නම් ඒකට ගැළපෙන විදිහට සිව්පස්සේ හොයාගන්න. වැරදි විදිහට සිව්පස්සේ හොයාගන්න එන්න එපා. වැරදි විදිහට සිව්පස්සේ හරි විදිහට සිව්පස්සේ හොයාගෙන ප්‍රශ්න විසඳ ගන්න. මානසික ප්‍රශ්නයක් නම් හිතට කියන්න උඹේ වැඩක් බලාගනින් කියලා. ඔය කර්මස්ථානයක ඔබට උදුන්නේ. උඹේ වැඩක් බලාගනින් කියලා කිව්වේ කර්මස්ථානයක්. තමන් තමන්ට කියාගන්න. උඹේ වැඩක් බලාගනින්. ඒ කියන්නේ මේ තින් උඹේ වැඩේ. මේ දින උඹට කරන්න තියෙන ටික. මෙතනින් එහාට උඹ කරන්නේ මොකටද? ඔය උඹට අයිති නැති කොටසක් කරන්න ගිහලා නෝ අමාරු වෙట్లా තියෙන්නේ. ඔන්න ඔය ටික ඔබ මතක් කරගන්න පිටිගෙදර ආපස්සට තින් සැරේ හිත එනෝ එයාට අවශ්‍ය කාරණා විතරක් කරගන්න. ඔන්න ඔක සිද්ධ වෙච්ච ගමන් හිතේ ඔබ සිහියට එනකොට අවිද්‍යාව පහ වෙලා යනවා. ප්‍රියයි මధుරයි කියන දේවල් මේ ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ප්‍රියයි මధుරයි නැති බව ඔබ ආබෝධ වෙනකොට මේ හිතේ තණ්හාව පහ වෙලා යනවා. අන්න එතකොට හිතේ පීඩාව දුර වෙලා යනවා. හිතේ පීඩාව දුර වුණා කියලා කියන්නේ දැන් ප්‍රශ්නේ වෙරද නැද්ද? දැන් ප්‍රශ්නේ වෙරද? හිතේ ස්වභාවයෙන් පිසුද වෙනවා. ඔන්න ඔක දැන් කරන් තියෙනවා. කළ උත්සාහ කළ බලන්න. ඔබ කරන්න ඔක තව පහසු වෙයි. මම පාවිච්චි කරන ක්‍රමය මම මේ ඔබට කිව්වේ. හරිද එහෙනම්? මම ආයෙත් ඔබෙන් ඉල්ලන්නේ ඔබ හොඳ මිනිස්සු නිසා, ඔබ සුදු මිනිස්සු නිසා. ඔය ගිල්ටි ෆීලිංගස් වගේ දේවල් ඒක ඔබ බැටකන්න එපා. පින් ඔබ වගේ පිරිසකට ඒක තරම් නෑ. නරක මිනිස්සු නම් ඔහම හිත හිටියත් කමක් නෑ. නෑ ඔබ හොඳ මිනිස්සුනේ. අතීතයේ වුණ තරම් වැරදි වෙලා ඇති. නොදන්න කමට වැරදි මිතුරන් ගැසුරට වැටිලා වැරදි ආශ්‍රය නිසා වුණ තරම් වැරදි වුණා වෙන්නේ නැති. ඒ වයින් ඔබ ඔබට අද වද දෙන්න එපා. ඔබ නිදහස් කරලා දාන්න. ඔබට නැගී හිටින්න අවස්ථාවක් දෙන්න. ඇයි එදා වැරදි වලට අද වද දෙන්නේ? ඔබ නරක මිනිසෙක් නෙවෙයි, ඔබ හොඳ කෙනෙක් නේ. නොදන්න කම නිසා ඒව වුනේ. මිසක් ඔබ නරක නිසා නෙමෙයි. තේරුණාද? හොඳයි. එහෙනම් පුණ්‍යානුමෝදනා කරලා අපි දේශනාව අවසන් කරමු. හොඳයි එතනින්. එහෙමනම් අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කරවගෙන දහම්මනසිකාරයේ ඉදලා විදාකාරී පුණ්‍ය කටයුතු නිවිලා මෙනගා කියාගත්තා වනම් තප්පමාන පුණ්‍ය කුසලාශීව ශක්තියේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ මනුසද්භාවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු සාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීතමිනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන් සාක්ෂාත් වෙත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා.